තෙරුවන් සරණයි සියලු දෙනාටම. සුපුරුදු පරිදි හැමෝම දානෙම වළඳලා දෙන්න. හරි. ඊයේත් හැමෝම ලොකු පිරිසක් මෙතන ඉන්නාගේ සම්බන්ධ වෙන්නේ නැති නේද දේශනාවට? හෙටත් දේශනාවක් තියෙනවද? හෙට නෑ නේද? එදිරි මේ සතිය දවස් දෙකක්ම ආරාමයේද? සල්ස. එතකොට දැන් අපේ මේ පින්වත් පිරිස බොහොම ළඟින් ඇසුරු නිසුරු කරනවා ත්‍රිවිධ රත්නේ. ඇසුරු නිසුරු කරගෙන තමන්ගේ හිත බුද්ධ භූමියේ තියාගෙන කටයුතු කරන්න උත්සාහ කරනවා. ඒක බොහොම වැදගත් කාරණාවක් හැම කෙනාටම මේ නිවන කරගන්න. ඊවර දැන් ඊයේ ගුරු ස්වාමීන් වහන්සේගේ හවස තිබිච්ච දේශනාව හැමම ශ්‍රවණය කරන්න ඇති නේද? හැම කෙනාම වගේ ශ්‍රවණය කළාද මෙතනින්? ශ්‍රවණය කරමු නැති අය පොඩ්ඩක් අත උස්සන් බලන්න. හරි. උනාසී ඒ කරපු අනුශාසනාවේ බොහොම වටින කාරණාවක් මතු කළා. නැවත සැරයක් මතක් කරලා දුන්නා. අපි සියලු දෙනාටම මතකද බිංගුතුනි උන්වහන්සේ අනුශාසනය මතක් කළා? අර ඇත්කුණ කකා ඉන්න කපුටට වෙන කාරණා මතක නේද? ඒක බොහොම බරපතල කාරණාවක් බිංගුතුනි. ඇත්කුණ කන වේලාවේදී කපුටට හිතෙන්නේ නැහැ මාත්‍රයක්ක තමන්ට ප්‍රශ්නයක් තියෙනවා සහ ඒ ප්‍රශ්نين ගොඩ එන තියෙන වෙලාව තමයි මේවට මේ කැප කරන්න කියලා. නමුත් කපුටට එක අවස්ථාවක් එනවා යාට තේරෙනවා එලීට ඇවිල්ලා බැලින්නම් ඇත්කුණ කොහෙද තියෙන්නේ? මොහොත මැද්දේ. නමුත් කන්න පටන් ගන්නත් වෙලාවේ ඇත්කුණ තිබුණේ මොහොතේ නෙමෙයි. කන්න පටන් ගන්න වෙලාවේ ওই ඇත්කුණ තිබුණේ ගොඩම. එතනින් ඒක මහ වැස්සට අහුවෙලා ගඟ දිගේ ගහගෙන ගිහිල්ලා මහ මුහුදට වැටිලා මුහුදෙත් එහාට යනවා. ගොඩබිමේදී හෝ අර ගඟේ ගහගෙන යන වෙලාවේදී ඒ කපුටට ගොඩේන්න හැකියාවක් තිබුණා. මොකද කුරුල්ලෙකුට පීනන්න පුළුවන් ප්‍රමාණය දුරක් තිබුණේ කපුටෙකුට. නමුත් ඒ හැකියාව තියෙන වෙලාවේදී, පුළුවන්කම තියෙන වෙලාවේදී මේ කපුටට හිතුනේ නැහැ ප්‍රශ්නයක් වෙයි කියලා. අර ප්‍රණීතයෙන් ලැබිච්ච ඇත්කුණ කකා හිටියා නේද? ඕන තරම් කන්නත් පුළුවන්. ඒක කකා හිටියා. නමුත් ක්‍රමක්‍රමයෙන් කපුට මහා විශාල අනාථයකට වැටුණා. කපුට දන්නේ නැහැ. කපුටට වැඩේ තේරෙනකොට ඇත්කුණ කපුටත් එක්කම ගහගෙන ගිහිල්ලා මහමුදු මැද්දට. දැන් කපුටට ඕන වුණාට ගොඩබිමට එන්න මොකද වෙලා තියෙන්නේ? දැන් එන්න බෑ. දැන් කාලේ ඉක්මවා ගියා. ওই කාලේ ඉක්මවා යනවා කියන එක පින්වුතුනි බොහොම බරපතල කාරණාවක්. අප්පමාදේන සම්පාදේත කියලා බුදුපියන් වහන්සේ ගෞතම බුදුපියන් වහන්සේ විතරක් නෙමෙයි මේ ලෝකාත්‍රයට පහළ වෙච්ච සියලුම බුදුවරු ඔය කියන කාරණාව දේශනා කරනවා. අප්‍රමාදයෙන් සම්පාදේත කියලා. අප්‍රමාදී වෙන්න කියලා තමන්ගේ කාරණාව කරගන්න. මේ හිත කෙලෙස් වලින් මුදව ගන්න, මේ ලෝකයෙන් මුදව ගන්න, මේ හිත නිදහස් කරගන්න වැඩපිළිවෙලට ප්‍රමාද වෙන්න එපා කියලා. අප්‍රමාදී වේ කටයුත්ත කරගන්න කියලා. මේක සියලු බුදුපියාණන් වහන්සේලා දේශනා කරලා තියෙනවා. අපේ බුදු පියාණන් වහන්සේත් ඒකම දේශනා කළා. ප්‍රමාදය කියලා කියන්නේ බොහොම වරපතල කාරණාවක්. පින්වතුනි ඒකට හේතුව අපිට හැමතිස්සෙම හිතෙනවා අවිද්‍යාව තෘෂ්ණා නිසාම පින්වතුනි මේ ජීවිතය කියලා එකක් තියෙනවා. ආන්ගේ ජීවිතේ යම් කාලයක් තියෙනවා කියලා හැමතිස්සෙම හිතෙනවා. නමුත් ඇත්තටම පින්වතුනි ජීවිතය කියලා අපි හිතාගෙන ඉන්න කොටස විද්‍යාමාන වෙන්න අනන්ත අප්‍රමාණ හේතුකන්දරාවක් නිසායි ඔහොම විද්‍යාමාන වෙන්නේ. ඒ හේතු වලින් එක හේතුවයි නැති වෙන්න ඕනේ නැති වෙච්චම ඕක නිරෝධ වෙනවා. නමුත් ඔය මට්ටමට සමුදේ වෙන්න හේතු දහස් ගාණක් එකතු වෙන්න ඕනේ. නමුත් නිරෝධ වෙන්න ඕනේ දහසින් එකයි. ඒ සැනින් නිරෝධ වෙලා. නේද? එතකොට එහෙම තමයි බින්දුනේ ඇත්ත తත්වයේ තියෙන්නේ. නමුත් මේ අවිද්‍යාව දෝෂනා නිසා ওই කොටස වැහෙනවා. ඒ වැහෙන්න හේතුව තමයි අර කපුටට වෙච්ච දේම තමයි. අවිද්‍යාව දෝෂනා නිසා මේ හිතට පිඟුතුනේ හැමතිස්සෙම ආස්වාදී ස්වභාවයක් මේ ලෝකේ පේනවා. මොකද අවිද්‍යාව දෝෂනා තියෙන හිතට ආස්වාදේ ආස්වාදයි කියලා තමයි තේරෙන්නේ. ඒ වගේම ආස්වාදේ ඇසුරු කරන්න පෙළෙන නිසා ආස්වාදේ ඇසුරු කරනවා. ඇසුරු කරන නිසා ආස්වාදේ දැනෙනවා. ඕන් ඔය ට්‍රැප් එකට හවු වෙනවා. ඔය උගුලට හවු වෙනවා. ඔය උගුලට හවු වුණාට පස්සේ පිඟුතුනේ ඇත්ත යථාර්ථේ මාත්‍රයක්වත් පේන්නේ නැතු වෙනවා. පේන්නේ නැති වෙන නිසා මොකද වෙන්නේ? මේ සසරින් ගොඩ එන්න කල්ප ගානකට පස්සේ හම්බෙච්ච මනුස්ස ජීවිතේ කිසිම පදනමක් නැති දෙයක් වෙනුවෙන් කැප වෙලා යනවා. ඒකනම් මහා පුදුම බරපතල කාරණාවක්. ඒක මහා පුදුම විපාකයක් වෙනවා. හිතා ගන්නවත් බෑ. ඒවට අර සසර ගනුදෙනුස් තියෙන හේතු වෙනවා. ඇත්තටම පින්වතුනි කතා කරොත් එහෙම බුද්ධෝත්පාද කාලෙක මිනිස්සෙක් කියලා උපදින්න මොකටද? ඈ මේ 90 කල්පයක් පුරාවටම අපිට ওই අවස්ථාව හම්බුන්නේ නැහැ. බුද්ධෝත්පාද කාලෙක මිනිස්සෙක් කියලා උපදින්නේ වෙන කිසිම දෙයකට නෙමෙයි හරිනා. වෙන මොන දේ කරත් ওই එකක්වත් වැඩක් ඇති දේවල් නෙමෙයි. බුද්ධෝත්පාද කාලෙක මිනිස්සෙක් උපදින්නේ නිවන් දකින්න. පින්වතුනි වෙන දෙයකට නෙමෙයි. බුදු කෙනෙක් නැති කාලෙක නම් ඉපදිලා අපි මොන දේ කරත් කමක් නැහැ. මේ සක්වලෙන් එපිට තියෙන වෙනත් සක්වලක නම් ওই දේ කළාට කමක් නැහැ. ත්‍රිසහසී දිවිසහසී කියලා මේ මහා සක්වල ධාතු තියෙනවනේ. ඒ වෑනම් පිඟුතුනි මිනිස්සෙක් වෙලා ඉපදිලා නිවන් දකින්නව හැර ඒ උදෙසා වේස මහන්සි වෙනව හැර මොනියම් හෝ කටයුත්තක් කළත් කමක් නැහැ. ඒකට හේතුව මේ මිනිසුන් මෙහෙට එන්න විදියක් නැහැ. සහ ඒ ලෝකවල බුදු කෙනෙක් පහළ වෙන්නේ නැහැ. පහළ වුණත් පහළ වෙන්නේ නැහැ නේ පිඟුතුනි. කෝටි ලක්ෂයක් සක්වලක් යනක. ඒ නිසා මේ මිනිස්සු ඕන දෙයක් කරාර කමක් නැහැ. නමුත් පිඟුතුනි මේ මගුල් සක්වල කියන එකේ බුදු කෙනෙක් පහළ වෙන්නේ නැහැ නේ හැමදාම. කල්ප ගානකට පස්සේ බුදු කෙනෙක් පහළ වෙන්නේ. ඒ බුදු කෙනෙක් පහළ වෙච්ච වෙලාවේ පිඟුතුනි තමන් මේ සසරේ කරගත්තු මහා පුණ්‍ය ශක්තියක් පිහිටට හිටලා අතිශය කලාතුරකින් මහ දුර්ලභව මනුස්ස අත්භවයක් ලැබෙනවා. ඒක තමන් දන්නෙත් නෑ ලැබුණද කියලා. නමුත් ලැබෙනවා. මහා පිනකට ඕක ලැබෙන්නේ ඔය. ඔය මහා පිනකට ලැබිච්ච මනුස්ස ජීවිතේ පිඟුතුනි මිනිස්සු එක එක දේවල් නිසා කැප කරනවා. සමහරුන්ගේ මනුස්ස ජීවිතෙන් නිවන් දකින්න හම්බෙච්ච මනුස්ස ජීවිතෙන් 90%ක් කැප වෙනවා දරුවෙක් නිසා. 90. නමුත් දරුවෙක් රකින්න නෙමෙයි බුද්ධෝත්පාද කාලෙක ඉපදුනේ. තව කෙනෙක්ගේ මනුස්ස ජීවිතෙන් 90%ක් කැප වෙලා යනවා රස්සාවකට. නමුත් රස්සාවක් කරන්න නෙමෙයි බුද්ධෝත්පාද කාලෙක ඉපදුනේ. තව කෙනෙක්ගේ මනුස්ස ජීවිතෙන් 90%ක් කැප වෙනවා ඥාති හිත මිත්‍රාදීව ටික බල බල ඉන්න. නමුත් බුද්ධෝත්පාද කාලෙක ඔබ ඉපදුනේ ඥාති හිත මිත්‍රාදීන් බලන්න නෙමෙයි. තව කෙනෙක්ගේ ජීවිතෙන් 90%ක් කැප වෙලා යනවා නෝන ගැන බලන්න, මහත්ය ගැන බලන්න. නමුත් ඔබ මේ ලෝකෙට ඉපදුනේ ඕක බලන්න නෙමෙයි. ඔබ මේ ලෝකෙට ඉපදුනා නම් ඉපදුනේ පිඟුතුනේ එකම එක කාර්යයක් කරන්න විතරයි. ඒක පිළිගත්තත් නැතත් ඒක තමයි හේතුව. බුද්ධෝත්පාද කාලක ලැබිච්ච මනුෂ්‍ය ජීවිතේ වටිනම කාරණාව කළ යුතු මොකද්ද කියලා ඇහුවොත් කෙනෙක් ප්‍රශ්නය. ඒක උඩින්ම ලියන්න ඕන දේ තමයි නිවන් දකින්න. දෙවෙනියට ලියන්න තියෙන්නේ නිවන් දකින්න. තුන්වෙනි ලියන්න තියෙන්නේ නිවන් දකින්න. වෙන කිසිම හේතුවක් නැහැ. නමුත් බලන්න අවිද්‍යාව දෘෂ්ණා නිසා කරපු විනාශයක්. ඒ ඔක්කොම යටපත් වෙලා ගිහිල්ලා කිසිම වැඩකට නැති කාරණාවක් ටිකක් ඔබගේ ජීවිතේ මුදුනට එනවා. ඇහිල්ලෙවල ඒවට කාලය යනවා. කරන්න ඕනි එක කෙරෙන්නේ නැහැ. මම පුදුම අපරාධයක් වින්දා. මිනිස්සෙක් අවුරුදු ගානක් තිස්සේ වෙහෙස වෙලා මහන්සි වෙලා මහා වුමනාවක් හදාගෙන සල්ලි හලි හම්බ කරලා හැමදේම කරලා හිතන්නකෝ මේ මනුස්සයා කැමති දැනකට ගියා කියලා ජීවත් වෙන්නේ. ඒ කැමති දැනට ගිහිල්ලි වරලා එතන කරන්න ඕන දේ කරන්නේ නැතුව වෙන දෙයක් කරනවා නම් ඒක මහා පුදුම කර්මයක්. අපේ ජීවිතවලත් පින්වතුනි යම් කාලයක් නාස්ති වුණා. කිසිම වැඩකට නැති දේවල් ටිකක් කළා. නමුත් එක්තරා අවස්ථාවකදී අපිට සද්ධර්මයක් ශ්‍රවණය වුණා. ඒ සද්ධර්මයේ දේශනාවේ තියෙනවා බුදුපියන් වහන්සේ ආනන්ද හාමුදුරුවෝ කියපු එක්තරා කාරණාව. ඒක තියෙනවා දැනගන්න ආනන්ද මේ ලෝකේ මැරෙන මිනිස්සුන්ගෙන් මේ නියපිටේ තියෙන වැලි වගේ ප්‍රමාණයක මනුස්ස ප්‍රමාණයකට විතරයි නැවත සුගතිගාමීවත් වෙන්න පුළුවන්. අනිත් සෑම සිළු දෙනාම මැරිලා සතර අපායට යනවා කියලා. මහ පොළොවේ වැලියට ගානට මිනිස්සු මැරිලා සතර අපායට එකතු වෙනවා. මෙන්න මේ නියපිටේ තියෙන වැලි වගේ ප්‍රමාණයක පිරිසක් විතරයි නැවත සුගතිගාමී අත්භවයක් ලබන්න කියලා බුදුහාමුදුරුවෝ දේශනා කරනවා. බුදු කෙනෙක් දේශනා කරන්නේ. ඒක අහපු වෙලාවේ මරණයක විනාඩියක්වත් ගෙදර ඉන්න හිතුන්නේ නැහැ. පුළුවන් නම් ඒ වෙලාවෙම නවතිනවා. මොකද ඒ වෙලාවේ මට හිතෙච්ච එකම කාරණාවක් තමයි මේ මොකද්ද මේ කරන්නේ කියලා. මේක කරන්නේ නෙමෙයි මිනිස්සෙක් උනේ කියලා. බුද්ධෝත්පාදෝ දුර්ලභෝ සද්ධම්මෝ පරම දුර්ලභෝ දුර්ලභං මනුස්ස පටිලාභං ආදි වශයෙන් දුර්ලභං කන සම්පත්ති ආදි වශයෙන් බුදුපියන් වහන්සේ මහා දුර්ලභ කාරණා ටිකක් ගැන දේශනා කරනවා. බුදුන් වහන්සේ සූත්‍ර පිටක පුරාවටම ත්‍රිපිටකේ පුරාම තියෙනවා සියලු බුදුවරෝ කියන කාරණාව දේශනා කරනවා මේ දුර්ලභ කාරණා ගැන. ඒ දුර්ලභ කාරණා එකක් නැර හැම දෙයක්ම හරීම පිළිවෙලට ගැළපීලා කෙනෙකුට හම්බ වෙනවා කියලා කියන්නේ ඒ මනුස්සයා ඇත්තටම මේ ලෝකෙට ඉපදෙලා තින්නේ නිවන් දකින්න විතරමයි. ඔය කියන ඔක්කොම හරියට ගැළපීලා තියෙනවනේ. එකක් හරි ගැළපීලා නැත්තම් කමක් නැහැ පොඩ්ඩක් හිතුවට එහෙම. නමුත් බෙන්ගදී හොඳට කල්පනා කරලා බලන්න ඔබගේ මනුස්ස ජීවිතයේ දිහා. ඔබගේ මනුස්ස ජීවිතේ නිවන් දකින්න නැත්තම් මේ නිවන කර ගැනීමට ගැළපෙන යම් කාරණා ටිකක් අවශ්‍ය නම් ඒ කාරණාවලින් ඔබට නැත්තේ මොන කාරණාවද? මොකද්ද ඔබට නැති කාරණා? කියන්න බා නැති කාරණා. මනුස්ස ප්‍රතිලාභය නැද්ද? තියෙනවා. බුද්ධෝත්පාද කාලෙත් නැද්ද? තියෙනවා. සෙන සම්පත්තිය නැද්ද? තියෙනවා. සද්ධර්මය නැද්ද? තියෙනවා. මොනවද ඔබට නැත්තේ තා? ඔබට ලැබෙන්න ඕන ඔක්කොම ලැබිලා තියෙනවා. ඔබට තවත් හිතෙනවා නම් මේ උදේ මාත්‍රයක් හරි මේක ප්‍රමාද කරන්න ඕනේ කියලා. ඔළුව අතගාලා බලන්න ඕනේ. empty vessel එක. තවත් ඔබට හිතෙනවා නම් ප්‍රමාද කරන්නේ. මට කියන්න බෑ ඒක ප්‍රමාද කරන්නේ මොකද්ද? පදනම. මොකක් ලැබෙනකන්ද ප්‍රමාද කරන්නේ? මොකක් හරි නැත්නම් කමන්නේ නෑනේ බින්ද. ඔබගේ කන් දෙක ඇහෙන්නේ නැත්නම් කන සනීප වෙනකන් නම් ප්‍රමාද කරලා කම නෑ. මොකද සද්ධර්ම ශ්‍රවණය කරන්න විදිහක් නෑ. ඒක කමක් නෑ. ඒක කමක් නෑ. ඒක වටින කාරණාව. වෙන මොකද්ද තියෙන්නේ? වෙන කිසිම දෙයක් බින්දේ ප්‍රමාද කරන්න හේතුවක් නෙමෙයි. බුදුහාම බුදුපියන් බුදු කෙනෙක් කියනවා පිටුනේ හැමතිස්සම දේශනා කරනවා හැමතිස්සම අප්‍රමාදයෙන් සම්පාදේද කියලා. ඇයි දන්නේ නැහැ උන්වහන්සේ ওই තරම් අප්‍රමාදයෙන් සම්පාදේද කියලා කියන්නේ? නේ? දැන් පන්සිල් සමාදන් වුණාට පස්සේ මොකද්ද කියන්නේ? තිසරණ සද්දින් දැන් ගහට්ට දස සීලං කියලා කියනවා. පබ්බජ්ජා දස සීලං කියලා කියනවා. එහෙම කියලා පංචශීලං කියලා කියනවා. අන්තිමට කියන මොකද්ද? අප්‍රමාදේන සම්පාදේත කියලා. හැමතැනම කියනවා. උන්වහන්සේ හැමතැනම මතක් කරනවා අප්‍රමාදේන සම්පාදේත කියලා. අප්‍රමාද වෙන්න කියලා කියනවා. කිසිම දෙයක් නිසා අපගේ කාලේ නාස්ති කරගන්න එපා කියලා. බුදු කෙනෙක් නෙවෙයි කියන්නේ. අපි මොනවද දන්නේ? බුදු පියන් වහන්සේට තේරෙන තරමින් කෝටියෙන් පංගුවක්වත් අපිට තේරෙන්නේ නැහැ. මනුස්ස ජීවිතයක මනුස්ස ආයුෂයක් කියලා කියන්නේ කොච්චර වටින කාරණාවක්ද කියලා. මේ ගත වෙන මනුස්ස ජීවිතයක් කියලා කියන්නේ කොච්චර වටින දෙයක්ද කියලා. බුදු කෙනෙකුට තේරෙනකොට තින් කෝටියෙන් පංගුවක්වත් ඇත්තට අපිට තේරෙන්නේ නැහැ. මේකද අපිට ඒ තරම් ප්‍රඥාවක් නැහැ. තේරෙන්නේ නැති නිසාම තමයි අපේ ජීවිතේ මේ තාක් නැති නාස්ති වුනේ. ඒ නිසා පිංගුතුනේ අපේ ඔළුවේ හොඳට තියෙන්න ඕනේ මේ ගෙවි ගෙවි යන්නේ මේ ගත වෙවි යන්නේ නිවන් දකින්න අපිට ඉතුරු වෙලා තියෙන සුදුසුම කාලේ. කවදාවත් පින්තුනේ ඒක හෙටට දාගන්න එපා. ලබන සතියේට දාගන්න එපා. ලබන මාසෙට දාගන්න එපා. ඔබ කොහොමද දන්නේ පින්තුනේ අදට වඩා හොඳ පරිසරයක් හෙට තියේ කියලා නිවන් දකින්න? නමුත් අපි දකිනවා පින්තුනේ අපි මේ කටයුතු කරගෙන යද්දී සසරක් පුරා අවිද්‍යාව තෘෂ්ණා නිසා පුරුදු කරගත්ත මෝඩ පුරුදු අපි ගාව තියෙනවනේ. ආන්ගේ පුරුදු මාරයක් විදිහට මේ නිවනට ප්‍රතිවිරුද්ධව ක්‍රියාත්මක වෙනවා. හැමතිස්සෙම අපිට හිතෙනවා පින්තුනේ යම් කිසි කාරණාවක් තියෙනවා, ඒ කාරණාව විසඳුණා නම් අපිට මේක පහසුවෙන් කරන්න පුළුවන් කියලා. ඔබ දන්නේ නැතුණාට පින්තුනේ ওই කාරණාව නිසා ඔබගේ ජීවිතේ මේ වෙනකොට වන්න කොච්චර පව් උනාද කියලා. හැමතිස්සෙම හිතන යම් කාරණාවක් තියෙනවා, ඒ කාරණාව ඉෂ්ට සිද්ධ වුණා නම් මේක මට පහසුවෙන් කරන්න පුළුවන් කියලා. ඔය මහා පුදුම විපාකයක් ඔය. ඕකෙන් මෙතේ ඉන්න කාන්තාව, පිරිමි, භික්ෂු, භික්ෂුණී, උපාසක, උපාසිකා කියන මමත් ඇතුළු සෑම සියලු දෙනාම පින්තුනි. ඔය කියන මාර බන්ධනෙන් ගැලවෙන්න ඕනේ. හරිම අමාරු වැඩක් ඔය. හැමතිස්සෙම මොකක් හරි කාරණාවක් නිසා ඒක ඉටු වුණා නම් මේක කරන්න පුළුවන් කියලා අදහසක් එනවා හිතට. දැන් තම තමන් කල්පනා කරලා බලන්න. දරුවෙක් ඉන්න හැමෝටම හිතෙනවා පින්තුනේ දරුවා කියන එකෙන් නිදහස් වුණා නම් මට මේක වඩා ගන්න පුළුවන් කියලා. ඒ නිසා දරුවා නිසා තමන්ට ලැබිච්ච කාලේ නැතිනාස්ති වෙලා යනවා. එයාට තේරෙන්නේ නැහැ අර කපුටට වෙච්ච දේම වෙනවා පින්තුනේ. ඇත්කුණ හිමින් මුහුද පැත්තට ඇදෙනවා. සමහර කෙනෙක්ගේ පින්තුනේ ඇත්කුණ දැන් ඇවිල්ලා තියෙනවා මොයේකට දක්වා. තව බොහොම ටිකයි තියෙන, තව පොඩ්ඩේ මුහුද පැත්තට යනවා. ඒත් එයාට හිතෙනවා මේ දරුවගේ අහවල් ප්‍රශ්න ටික විසඳුනා නම් දැන් හරි කියලා. ඔය සමාන පිටුතුනේ හරි පරිස්සමෙන් ඉන්න. ඔය දරුවගේ ප්‍රශ්න ටික විසඳනකොටම කිලෝමීටර් 1.5ක් විතර ඔය ඇත්කුණ යනවා මුහුදට. ඊට පස්සේ දරුවගේ ප්‍රශ්නේ විසඳෙනවා. හැබැයි ඇත්කුණෙන් එලිට ඇහිලා බලද්දි කොහෙද ඉන්නේ? ඇත්කුණෙන් එලිට ඇහිලා බලද්දි මුහුද මැද්ද ඉන්නේ. ආන් එදාට පිටුතුනේ සෙන සම්පත්තිය අවසන්. මේ ජීවිතේ නිවන කරගන්නවා කියන එකට තිත තියන්නේ තින පණ පිටින් ඉඳද්දි. මොකදයි පියාඹන්න බෑ මෙහෙට. ඔබ හිතන්න එපා පින්තුනේ අපිට මේ දහම් මානසිකාරය කරන්න පුළුවන් මානසිකත්වයේ හැම මොහොතෙම තියෙනවා කියලා එක හා සමානව. ඕක විනාශ වෙනවා දවසින් දවස. ඕකත් අනිත්‍යයි මතක තියාගන්න. වයසට යනවා බොහෝම පින්තුනේ අධික ලෙස වයසට යනකොට සිහි කල්පනාවල අඩු වෙනවා සමහර කෙනෙක්ගේ. සමහර කෙනෙක් වයසට යන්න ඕනේ නෑ පින්තුනේ අවුරුදු 20න් 30න්. ඒ කාලේ වෙනකොටත් මේ ප්‍රඥාව කියන එක වඩා ගන්න සුදුසු මානසික ස්වභාවයේ පහ වෙන්න ගන්නවා, දුරු වෙන්න ගන්නවා. මානසික ශක්තිය අඩු වෙනවා පිටු එහෙම වෙනවා. බොහොම තීරුව මානසික ශක්තියින් මානසික හැකියාව ෂේ වෙලා යනවා මේ තරුණ කාලේදීම. එහෙම වෙනවා. ඊට පස්සේ පිටුනේ මේ කියනේ වැහෙන ඔක්කොම තේරෙනවා. නමුත් බොහොම තීරුව වැටහෙන්නේ නැහැ මේ කියන ඒවා. මානසිකත්වයේ ෂේ වෙන්න අරගෙන ඒකට කියනවා පිළිගනි පණ පිටින් මැරනවා කියලා බුද්ධෝත්පාද කාලෙක. බුදුහාමුදුරු දිහා බලාගෙන පණ යනවා නිවන් දකින්න විදිහක් නැතුව. මහා භයානක සසරක් පිංගුතුනේ මේක. බුදුහාමුදුරු ඉස්සරහ බණ කියනවා. කියන බණ ටික තේරෙන්නේ නැහැ. හිතන්න මොන අපරාධයක්ද කියලා. ඇයි අර මානසික ශක්තිය පිරිහිලා. ඒ කියන්නේ එයාගේ සීමාව පැනලා. බුදුහාමුදුරු ඉඳද්දි පණ යනවා. පණ පිටින් සාසනේ මැරෙනවා. එහෙම එකක් මේ සාසනේ කියලා කියන්නේ. හිතන්න නරකයි පින්තුනි අපි තරුණයි. අපි බොහොම බාලයි. අපිට සාම පුළුවන්. එහෙම කියලා හිතරිවලා පින්තුනි කල්යවුවට පස්සේ ඔබ දන්නේම නැහැ. ඔය ඇත්කුණ යනවා මුහුද එහාට. ඒක පින්තුනි මුහුද එහාට යන ආකාර ගොඩාක් තියෙනවා. සමහර කෙනෙක් ඉන්නවා පින්තුනි බොහොම තරුණයි මානසිකත්වයේ පිරිහෙනවා. සමහර කෙනෙක් ඉන්නවා බොහොම තරුණයි පින්තුනි මන්දබුද්ධික වෙනවා. සමහර කෙනෙක් ඉන්නවා පිටින් බොහොම තරුණයි පැරලයිස් වෙනවා. සමහර කෙනෙක් ඉන්න බොහොම තරුණයි කන්දි ගැහෙන්නේ නැතු වෙනවා, පිළිකාවක් හැදෙනවා. කියන්න බෑනේ පිටින්. දවසින් දවස ඇදි ඇදි එහාට යනවා. නමුත් පිටින් මතක තියාගන්න ඕන් ඔය කියන තැන්වල බොහොම වෙන්න ප්‍රධාන හේතුවක් තමයි අපේ ජීවිතවල බලපාන මේක සසරේ පුරුදු කරගත්ත ගතිය. මතක දන්නේ අපි දවසක එක්තරා දේශනාවක මේ ගැන කතා කළා. එක්තරා ගතියක් හරහට හිටිනවා. ඒ තමයි පිටුදී මොකක් හරි කාරණාවක් මතුවලා එනවා. ඒක වුණා නම් මේ ප්‍රශ්නේ හරි කියලා. ඕම එකක් එනවා. නමුත් අපිට ගුරුවරු පැහැදිලි කරලා දීලා තියෙන්නේ ඒ ඒ මොහොතේ මග වඩා ගන්න කියලා. ඒ ඒ මොහොතේ නිවන් දකින්න කියලා. ඒ ඒ මොහොතේ හිත කෙලෙස් වලින් මුදවන්න යමක් හිතන්න ඕන නම් ඒක ඒ ඒ මොහොතේ කරන්න කියලා. කිසිම කාරණාවක් වෙනකන් ඉන්න එපා ඒකට කියලා. මොකද ඒක වෙනකන් හිටියොත් එහෙම බින්දුසුනි. ඔබ දන්නේ නැතුණාට ඒ ඉඳපු එක නිසා ඒක පුරුදු වෙලා තව එකකට ඒක ඇප්ලයි වෙනවා ඊට පස්සේ. ඒකයි ඔතන තියෙන භයානකම. යමක් එක දිගට කරාට පස්සේ ඒක පුරුද්දක් බවට පත් වෙනවා. පුරුද්දක් බවට පත් වුණාට පස්සේ බින්දුසුනි ඉදිරියට එන ඒවට ඒක ඇප්ලයි වෙනවා. ඒකයි ප්‍රශ්නේ. ආරාමයට ආවට පස්සේ මග වඩනවා කියලා හිතාගත්ත කෙනා ආරාමයට ආවට පස්සේ මග වැඩුවද නැද්ද කියන එක නෙමෙයි ඔතන ප්‍රශ්නේ. ඔතන බොහොම නරක පුරුද්දක් ඔයි හිතට ඇප්ලයි වෙන්න ගන්නවා. ඔබ දන්නවනේ පින්තුරි යමක් පුහුණු කරොත් එහෙම මොකද වෙන්නේ? ඒක සිද්ධි වෙනවා. යමක් පුහුණු කරොත් එහෙම ඒක හිතේ පළපදියම් වෙලා ඒ ඒ විදිහට ක්‍රියාත්මක වෙන්න ගන්නවා ඒ හිත. එහෙම ක්‍රියාත්මක වෙන්න ගත්තට පස්සේ ඒක නිසා මහා අඳුරු බලපෑමක් අනාගතේ එනවා. ඒ කියන කාරණාවේ නෙමෙයි ප්‍රශ්න තියෙන. දැන් කෙනෙකුට හිතෙනවා මට ගොඩාක් අසනීපයි මේ දවස්වල. මේ අසනීප තත්වය නිසා දහම් මනසිකාරය කරගන්න බෑ. ඔය හිසේ කැක්කුමයි. ඒ නිසා පොඩ්ඩක් මේ අසනීපේ ඉවර වෙනකන් ඉඳලා මනසිකාරය කරනවා. ඇත්තටම අසනීපේ ඉවරලා එයා මනසිකාරය කරනවා බෙන්ගස්සේ. ඕක නෙමෙයි ප්‍රශ්නේ. අර අසනීප වෙලා එයා එක්තරා දෙයක් හිතනවනේ. අසනීප ඉවර වෙලා මනසිකාරය කරනවා කියලා. ආන්ගේ හිතන දේ කියලා කියන්නේ ওই මහා දරුණු මාරේක ඔය හිතේ ඉන්න. කර්ම මාර, ක්ලේශ මාර, මච්චු මාර, අபிසංකාර මාර, මාර දිව්‍ය පුත්‍ර කියන ওই මාරයෙන්ගෙන් බොහොම දරුණු මාරේක ඔය ඉන්නේ අතුල ක්‍රියාත්මකගෙන. ක්ලේශ මාර. ඔය කියන මාරය පෙඟතුනේ ඉහේ ඉඳන් කන කනවා. අපි දන්නේ නැති වුණාට. මොකද ඔබ පොඩි කාලේ ඉඳලා ඔබ පුරුදු කරලා තියෙනවා. අපේ දෙමාපියත් ඔක අපිට පුරුදු කරලා තියෙනවා. ගුරුවරුත් අපිට ඒක පුරුදු කරලා තියෙනවා. ඥාති මිත්‍රාදීනුත් ඒක පුරුදු කරලා තියෙනවා. වැරද්දකට නෙමෙයි. ඒක තියෙන බරපතල ගමක් නොදන්න කම නිසා. ඒක පුරුදු කරපු නිසා අද වෙනකොට ඒක දරුණු පුරුද්දක් විදිහට ක්‍රියාත්මක වෙනවා. නමුත් බුද්ධෝත්පාද කාලයක මනුස්ස ප්‍රතිලාභයක් ලැබුව අපි ඔය කියන පුරුද්ද අපේ ජීවිතෙන් අකාමකා දාන්න ඕන. ඕක මරලා දාන්න ඕන. ඕක මරලා දාන කරන් තියෙන එකම එක දෙයයි පිඟදිනේ. ඕක රිප්ලේස් කරන්න ඕනි. ඕකට ප්‍රතිවිරුද්ධ දෘෂ්ටිය. ඒකෙන් ඔය අදහස එනකොටම ඒකට ප්‍රතිවිරුද්ධව ක්‍රියාත්මක වෙන්න ඕන. කාලයක් ක්‍රියාත්මක කරගෙන ගියොත් එහෙම ඒක පොසිටිව් පැත්තට ආයි නැඹුරු වෙනවා. ඊට පස්සේ ආයි හරියනවා ඒ ප්‍රශ්නේ. ওই දෘෂ්ටිය මොහොම බරපතල දෘෂ්ටිය. ඔබට වගේ අද්දකී මොන තරම් නැද්ද? ඕන තරම් ඇති. හැමතිස්සෙම මොකක් හරි නිසා එහාට දානවා. පොඩි කාරණාවක් නිසා. ඕක එහාට දාන මනුස්සයාට පින්වතුනි කවදාවත් අනික තමයි ඕක එහාට දාන ගතියට කියන ඉතිරි ගතිය කියලා. වහලා ඇති මේ කලිනුත් අපි කතා කරලා තියෙනවා. ඕකම එහාට දාන කාරණාට කියන ඉතිරි ගතිය කියලා. ඒ කියන්නේ 100%ක් තෘප්තිමත් වෙන්න බෑ. යම් පොඩි ප්‍රමාණයක් ඉතුරු වෙනවා. එතකොට යම් කාරණාවක් සිද්ධ වුණාට පස්සේ ඒ ඉතිරි වෙච්ච කාරණාව ගැන හිතනවා ඊට පස්සේ. ඒක බැරි වුණානේ කියලා. දැන් සමහර කෙනෙක් ඇවිල්ලා අහනවා දැන් සෙනසුරාදා උදේ දේශනාවත් අහලා දවල් දේශනාවත් අහලා ඊට පස්සේ ඊළඟ සෙනසුරාදා දේශනාව අහන්නවට පස්සේ ඒ දේශනාව අහගන්න බැරි වුණොත් එහෙම හදිසිය හරි මොකක් හරි ප්‍රශ්නයක් කියලා. එතන ඉඳලා ඊළඟ සතිය වෙනකම්ම අර අහගන්න බැරි වෙච්ච එක ගැන කල්පනා කරනවා. දන්නේම නැහැ. ඒ අර පුරුද්ද නිසා. නැවත උහුම කරන එක බොහොම බරපතල කාරණාවක්. ජීවිතේ කිසිම දෙයකට ඔබ කරගන්න හදන්න එපා. ඔබ කරගත්තොත් ඔබ පුරුදු වෙනවා. නිවන්න පුරුදු නොවුනනම් පිටින් අපි ඇයි වෙලයි. පිටිපස්සේ වාඩි වෙච්ච කෙනෙකුට හිතෙනවා ඉස්සරහා වාඩි වෙන්න බැරි වුණානේ කියලා. අපිට අහන්න ප්‍රශ්නයක් තියෙනවා එතකොට. දැන් ඉස්සරහා වාඩි වෙච්ච දවස්වල බොහොම හොඳට මග වැඩුණාද කියලා. නේද? අනගාരിക වෙන්න කලින් හිතන මොකද්ද? මොකද්ද හිතන්නේ? ඈ? අනගාരിക වෙන්න බැරි වුණානේ. අනගාരിക වෙන්න බැරි වුණා. නමුත් අනේ අනගාരിക වුණා නම් එහෙම මම මග වඩනවා පුදුම මග වැඩිලා. මං උදේට රෑ වෙනකම් මග වඩනවා. කොහෙද මේ පව් ගෙදර යමු එක මුගුක් කරගන්න බැරි හරි කරදරයි. නවත් මං මේ අනගාരിക වෙලා මේ කරදර වලින් නිදහස් වෙලා පත්කඩිය රතු පත්කඩියක් අරේ දාගත්තන. මං වඩනවා මග වැඩිලා. හිතාගන්න බැරි වෙන මග වඩනවා. හරියත් වෙනවා සතියෙන්. කියලා ඔය සෑම අනගාരിക මහත්තයෙකුටම හිතුණා ඉන්න කලින්. ආපු නැති ඇයටත් හිතෙන ඇදි එහෙමද? ඒ ආපු නැති ඇයට මම පුංචි මතක් කරීමක් කරනම් ඔහොම හිතනකොට ගිහිල්ලා ඔය ඇවිල්ලා ඉන්න අනගාരിക මහත්තයෙන් අහන්න දැන් මහත්තයෝ හරියත් වෙලා දින්නේ කියලා. එතකොට ඒ මහත්තයා උත්තරයක් දෙනවා. මොකක්ද දෙන උත්තර කියන්න බා? ඈ? මොකක්ද දෙන උත්තරේ? මේ අනගාരിക වෙලා ඉන්නවා ඒක හරි. නමුත් මේක අර පඳු සිවුර ඇඟට වැටුණා නම් තමයි මේ ක්වොලිටි එක එන්නේ. ඒ අර ගැම්ම එන්නේ එතකොට. මහා කාශ්‍යප මහ රහතන් වහන්සේ වගේ පඳු සිවුර පොරෝගෙන එහෙම හිටියා නම් තමයි අර ඒ එන්නේ ගැම්ම. ඒ කියලා හිතෙනවා. මේක වැඩි. දැන් මේ දායකව සීල ශ්‍රාවිකා උවැසි ඔය වැඩසටහන් දෙන නෝල්ලට හැමතිස්සෙම හිතන එකක් මම කියන්නද? මුලින්ම හිතන එක තමයි පිරිමි කුරාන මීට වඩා මාර ලේසි මේ වැඩේ කියලා. අර ඉන්න පිරිමි අත. ඔය සුදු අතම පොරෝගත්ත ඔබට තියෙන හැකියාවල්ම තියෙන ඔබට තියෙන අවස්ථාවම තියෙන ඒ බණම ඇහෙන ඔය කාන්තා බව ඉක්මවා ගිය සෝභාදාමේ වාසනාවට පිරිමි වෙච්ච මහත්තුරු අර ඉන්නේ කෙළවරේ ගිහිල්ලා අහන්න. මහත්තු දැන් හරිද කියලා. එහෙම වෙන්නේ නැහැ. ඒ පිරිමි මහත්තුන් හිතන එක මම කියන්නේ. යාව මේ වයසට ගියානේ. නැත්තම් ෂෝක් එකට අනගාരിക ඇප්ලයි කරන් තිබ්බ. කොහෙද ගියානේ? අපිට පරක්කු වෙලා මේ දහම හම්බුනේ. අපිට පරක්කු වෙලා මේ දාම හම්බුනේ නැත්තම් එලහට අනිවාර්යෙන් අනාගාමි ඵලයක් පැනලා දැන් පරක්කු වෙලානේ හම්බුනේ ඒක නෙවෙයි වැඩි. එයාට එහෙම හිතෙනවා. නැත්තම් අහලා බලන්න පුරුදු කියලා. ඒ ආර පිංගුදුනේ පුරුද්ද නිසා ඔය හිතෙන්නේ. ඒකයි කිව්වේ පුරුද්දට විරුද්ධව ක්‍රියාත්මක වෙන්න කියලා. ඒ පුරුද්ද නිසා හිතෙන එකක් ඒ. දැන් ওই මහත්තුරු අතර ඉන්නවා දරුවෝ නිසා හිර වෙච්ච මහත්තුරු. ඒ මහත්තුන් හැමතිස්සෙම හිතන එකක් තියෙන මොකක්ද දන්නවද? මේ අනිත්යෙන් ඔක්කොගෙම ළමයි මේ දහම ඇහුවට පස්සේ පැහැදිලා මග වඩනවා. ඒකට අපේ කාලකන්ණි දෙන්න. මුන් දෙන්න මොන පාපි කර්මයකට ඉපදිච්ච උන් දෙන්නේද මන් දන්නේ නැහැ. මොන කොච්චර බනකෝ කිසි ගාණක් නැහැ. අර තාත්තා උදේ ඉඳලා රෑ වෙනකන් අර මිනිස්සු අර කොල්ල දෙන්නට බන කියලා උන් දෙන්නගේ හිත වෙනස් කරලා උන් දෙන්නව අනගාരിക විදිහට අතුරට තල්ලු කරන්න උත්සාහ කර කර ඉන්නවා. දැන් 50යි 60යි 65යි 70යි තාම තල්ලු කරන්න හදාද ඉන්නවා. ඒ තාත්තා හැමතිස්සෙම හිතෙනවා මට ලොකු ප්‍රශ්නයක් තියෙනවා මේ නිවන කරගන්න බැරි. ඒ තමයි මේ පොඩි උන් දෙන්න මුන් දෙන්න මේ බන අහන්නේ. ඒ තාත්තරේ ප්‍රශ්නේ තියෙනවා. ඒ තාත්තා දන්නේ නැහැ ඔය කන්නේ ඇත්කුණක් කියලා. ඔය සසර මාර්යා විසින් ඔබට දීපු ඇත්කුණ. ඔබ දන්නේම නෑ බෝක කකා ඉන්නවා මුහුදෙන් එහාට යනවා. අන්තිමට මුහුදෙන් එහාට ගියාට පස්සේ සමහර විට ළමයි දෙන්න ඊට පස්සේ බනහයි. ඊට පස්සේ ඔබ ඇත්කුණෙන් උඩට ආවට පස්සේ ළමයි දෙන්න නිවනට යනවා. ඔබගේ ගමන ඉවරයි. ඒකයි වැඩි. සමහර වෙලාවට පිංගුතුල ඔබ ගාව ඉන්න බොහොම වයවෘද්ධ අම්මා කෙනෙක් හෝ තාත්තා කෙනෙක්. ඒ අම්මයි තාත්තයි නිසා හිතෙනවා මේ අම්මයි තාත්තයි වයවෘද නොවුනා නම් ලෙඩ නොවුනා නම් මට පැවිදි වෙන්න කැමති වුණා නම් මේක කරගන්න කැමති වුණා නම් අනිවාර්යයෙන් මේ ප්‍රශ්නේ හරි කියලා. ඔබ දන්නේ නැති වුණාට පින්තුනි ඔය අම්මත් එක්ක වයවෘද ආච්චිත් එක්ක සීයත් එක්ක නාතියත් එක්ක ඔබගේ කාලේ ගත වෙවි යන මම මේ කියන්නේ පැවිදි වෙන්න කියලා නෙමෙයි. කාලේ ගත වෙවි ගිහිලා එක්තරා දවසක ඔය වයවෘද අම්මා මැරෙනවා. මැරිලා ඒ අම්මා මිනිසෙක් කියලා ඉපදිලා ආරාමයට එනවා. එදාට ඔබ හැරිලා බලද්දී ඔබගේ කාලය අවසන්. අන්තිමට අම්මා නිවන් දකින්නවා. පුතා සසරට යනවා. ඔබ කොහොමද දන්නේ වයවෘද්ධ වෙච්ච අම්මා නිවන් දකින්න බෑ කියලා? ඔබ කොහොමද එහෙම කියන්නේ? ඒ අම්මා වයවෘද්ධ වුණා, ඒ අම්මා මැරෙනවා. මැරෙනට පස්සේ පිනකට ඒ අම්මා නිවන් දකින්න සුදුසු පරිසරයක ඉපදිලා නිවන කරගන්නවා. හරියටම අවුරුදු 7 සෝතාපන්න වෙනවා. ඔබට මොකද උනේ? ඔබ සමහර වෙලාවට පිළිගන්නේ ඇත්කුණින් එලියට හිල බලද්දී ඔබගේ ජීවිතය අවසන්. ඔබටයි මේ කල්ප ගානටමයි නිවන් දකින්න හම් වෙන්නේ නැහැ. ඔබගේ ගමන ඉවරයි. අම්මා නිවනට ගියා. අපිට එහෙම ජජ් කරන්න බෑ කිසිම දෙයක් නිසා. ඒ නිසායි කිව්වේ පිළිගන්න කිසිම හේතුවක් නිසා. කල් දාගන්න එපා ඔක කියලා. අදා දෙයිම අර පිං කරගන්නේ. ඔය කියන කාරණාව අපේ හිතේ තියෙනවා නම් පිංගතුනි අපිට පුළුවන් ගොඩක් වේගවත් මේ ගමන යන්න. අපි හැමතිස්සෙම පිංගතුනි ස්තුතිවන්ත වෙන්න ඕනේ අපිට තියෙන දේවල් සම්බන්ධව. මිනිස්සුගේ හිතක් නෙගටිව් වෙන්න ප්‍රධාන කාරණාවක් වෙයි. දැන් ලෝක සම්මතෙත් එහෙම කාරණා කියලා තියෙනවානේ පිංගතුනි. අපි වටා තියෙන සෑම දෙයක් සම්බන්ධවම නිරන්තරයෙන් ස්තුතිවන්ත වෙන්න කියලා. මේ අපිට ලැබිලා තියෙන දේවල් සම්බන්ධව ස්තුතිවන්ත වෙන්න කියලා. ඔය ස්තුතිවන්ත වෙනවා කියලා කියන්නේ මොකද්ද? ඔය කියන්නේ. ඒ කියන්නේ අපිට ලැබිලා තියෙන දේවල් සිහිපත් කරලා ඒ දේවල් බලලා ඒ හැමතැනදීම පිඟුතුනි ඒක ගැන සතුටටපත් වෙන්න කියලා ඔය කියන්නේ. ආන් එතකොට පිඟුතුනි මානසිකත්වයේ පොසිටිව් පැත්තට නැඹුරු වෙනවා. ඒ කියන්නේ මානසිකත්වයට පුළුවන් හොඳට කකුල් දෙක මහ පොළවේ ගහලා ජව සම්පන්නව හිටගන්න ඕන දෙයක් කරන්න පුළුවන් කියන අදිස්ථානය. එහෙම නැත්තම් මේ මානසිකත්වයේ වැටෙනව පල්ලෙහාට. දැන් අවුඩිදී ලොකු පෙට්ටියක්. එනවා ලොකු පෙට්ටියක් තියෙන. මේ උඩින් තියෙන ලොකු පෙට්ටිය කියලා කියන්නේ පින්ගෙතුනි ඔබට මේ දවස්වල නිවන් දකින්න බැහැ කියලා හිතෙන ප්‍රශ්න ටික. මේ ලොකු පෙට්ටිය. මේ පොඩි පෙට්ටියක් තියෙන. ඒ තමයි ওই ලොකු පෙට්ටිය වගේ 100,000 ගුණයක් ලොකු. නැවත ඔබට පොඩියට පෙනෙන පෙට්ටිය. අර අපි කලින් කියපු පුරුද්ද ඔබගේ ජීවිතේ පුරුදු කරපු මිනිස්සෙන් නම් ඔබ ඒ පුරුද්ද නිවන කියන කාරණාවෙදිත් ඒ විදිහටම ක්‍රියාත්මක වෙනවා. ඒ නිසා පින්තුනි යම් කාරණාවක් තියෙනවා ඒක කරගන්න බැරි වෙන්න යම් හේතුවක් විදිහට ඔබට පේනවා පොඩි හේතුවක්. නමුත් ගොඩාක් ලොකු වෙලා පේනවා මේ හේතුව. නමුත් ඔක කොහොම නෙමෙයි වෙන්න ඕනේ. මෙන්න මේ යට තියෙන කොටස තියෙන. මේ මේක ගොඩාක් ලොකුවට පේන්න ඕනේ. මේක ගොඩාක් ලොකුවට පේනාට පස්සේ මේ උඩමතු වෙන්නේ ඔන්න ඔය ගන්න පොඩියට පේන්න ගන්නවා. මේ කතා කරන්නේ නිවන ගැන නෙමෙයි. ප්‍රසාදයෙන් ජීවත් වෙන විදිහ ගැන. මේ කතා කරන්නේ නිවන ගැන නෙමෙයි ප්‍රසාදයෙන් ජීවත් වෙන විදිහ ගැන. ප්‍රසාදයෙන් නැතු නිවන් දකින්න බෑ. යමක හිත අප්‍රසාදයටපත් වෙලා නම් තියෙන්නේ. එතනින් එහාට එයාට මේ කියන කිසිම දෙයක් තේරෙන්නේ නැහැ. එතනින් එහාට මෙයාට මෙයාට මේ කියන දහම වැඩින්නේ නැහැ මුකුත් වෙන්නේ නැහැ. පළමු කොටම වෙන්න ඕන කාරණාවක් තියෙනවා පිටුනේ. මානසිකත්වයේ බොහොම පොසිටිව් වෙන්න ඕන. බොහොම ප්‍රසාදවත් මානසිකත්වයක් තියෙනවා. පිටුනේ ඔබට දහම කියන එක මාත්‍රයක්වත් වැටහෙන්නේ නැති වුණත් ඔබට පුළුවන් පිටුනේ මෙන්න මේ කියන මානසිකත්වයෙන් ජීවත් වෙන්න. මේ මානසිකත්වයෙන් ජීවත් වෙච්ච කෙනාට බොහොම ඉක්මනට දහමත් වැටහෙනවා ඉක්මනට. මොකද එයා බොහොම ප්‍රසාදයෙන් ඉන්නේ හැමතිස්සෙම. ඒකට හේතුව තමයි ඒ කෙනාට හැමතිස්සෙම පිඟුතුනි ඒ කෙනා ගාව තියෙන දේවල් වලට ස්තුතිවන්ත වෙන මේ මිනිස්සයා. තියෙන දේවල් වලට ස්තුතිවන්ත වෙන. තියෙන දේවල් වලට පින් අනුමෝදන් කරනවා. ඔබට පේනවාද අර ස්වාමීන් වහන්සේලා දාන ගන්න දාන මේසෙ උඩ ඒ දානේ පූජා කරන මේසයක් තියෙන, මේ මේසෙ කොළයක් තියෙනවා. ඔබ තමයි කීවලා තියෙක. ඒ කොළේ තියෙනවා පිංගුතුනේ මේ මේ දාණය උන්වහන්සේගේ පාත්‍රයට එනකන් කාලෙදි ඒකට උදව් උපකාර කරපු ඒ වැව්වමුණු හදපු ඒ සහල් ටික සුද්ධ පවිත්‍ර කරපු ඒ වී වවපු ඒ ගොයන් වවපු ඒ රජවරු ඒ වැව්වමුණු හදපු පිරිස් ඒ හැමෝම සිහිපත් කරලා එයාට ස්තුතිවන්ත වෙන පින් අනුමෝදන් කරන ඒගොල්ලම සිහිපත් කරනවා. මොකටද එහෙම කරන්නේ? එකක් තමයි පිංගුතුනි, ඒකෙන් ලොකු පිනක් උන්වහන්සේට දැනිස වෙනවා. ඒ වගේම තමයි උන්වහන්සේට ලැබිලා තියෙන දේ සම්බන්ධව හොඳ වටිනාකමක් එනවා හිතට. දැන්ට ලැබිලා තියෙන දේ සම්බන්ධව. ඒක නිසායි පිංගුතුනි එහෙමම දාලා තියෙන්නේ. දැන් ඔබට හිතෙන්න ඕනේ මේ බණ අහනවනේ මම. මෙයාද බණ අහන්නේ? මේ බණ අහන්න ලැබිලා තියෙන්නේ ලැබෙනවා කියන එක මොනතරම් වාසනාවක්ද මේ? අනේ මේ කොහෙන් ඇදිච්ච මේ කොහේ තීච පිනක්ද මේ ඇදෙන්නේ? බණ අහන්න ලැබිලා තිනවනේ. කොච්චර භාග්යයක්ද මගේ ජීවිතේට මේ උදා වෙලා තියෙන්නේ. අනේ සාදු සාදු. ඕන් ඔහොම ඔබට හිතෙන්න ඕනේ මේ සද්ධර්මයේ සම්බන්ධව. ඒ වගේම පෙඟදින ඔබ තාම පණ පිටින් ඉන්නවා. අනේ මේ තාම මම පණ පිටින් ඉන්නවානේ. මොනතරම් භාග්යයක්ද මට මේ ලැබිලා තියෙන්නේ. අනේ සාදු සාදු. මේකට සහසම්බන්ධ වෙච්ච හැම කෙනාටම අප්‍රමාණ පිං. උපන්දාපට නද දක්වා මගේ ජීවිතේ පරිස්සම් කරගෙන රැකගන්න යම් කෙනෙක් උදව් කරා නම් ඒ හැමෝටම බොහොම පිං. ඒ වගේ මෙතෙන් ඩාවට පස්සේ පිං ඉදින් ඔබට පේන්න ඕනේ. අනේ මේ හැමතැනම ඉන්නවා බණ අහන්න ආපු මිනිස්සු. මේ හැමෝම නිවන් දැකීමේ චේතනාවෙන් ඉන්න උතුම් පිරිසක්. අනේ සාදු සාදු, මේ වගේ පිරිසක් දැකගන්න ලැබිච්ච එක මට මොනතරම් වාසනාවක්ද. එතකොට පිංගුතුනේ මේ මිනිස්සුන්ගේ තියෙන අඩුපාඩු ඉක්මවා ගිහිල්ලා ඒ මිනිස්සුන්ගෙන් ගන්න පුළුවන් දේ ඔබට ගන්න පුළුවන් වෙනවා. එහෙම නැත්නම් පිංගුතුනේ අඩුපාඩු කියන එක මෙන්න මෙතෙන්ට එනවා. ගන්න පුළුවන් දේ මෙතෙන්ට යනවා. මෙතෙන් ඩාවට පස්සේ ඔබට පේනවා ඇති පිංගුතුනේ මේ පෙට්ටිය ස්ටේබල් නෑ. මේක ඕන වෙලාවක මොනවා වෙන්න පුළුවන්ද? මේ කඩා වැටෙන තියෙන සම්භාවිතාව ගොඩාක් වැඩි. මොකද හොඳට පොළවේ පිහිටලා නෑ මේක. ශක්තිමත් නෑ. පොඩි මේ පැත්තෙන් පොඩි තල්ලුවක් ආවොත් එහෙම මේ කඩාගෙන ඩොග් ගාලා පොඩි පොඩි තල්ලුවක් આવත් ඇති මේක පිටු වෙන්නව. නමුත් මේක වැටෙන්නේ නැහැ ලේසියි. මේක වටන්න බැහැ ලේසියි. මොකද බොහොම තීරව බොහොම ශක්තිමත් මේක පොළොවේ පිහිටලා තියෙන්නේ. මේ දහම් මාත්‍රයක් හරි ඔබගේ හිතට වැටලා තියෙනවා නම් මේක දිලි බුදු පියාණන් වහන්සේ ගැන මාත්‍රයක් හරි දෙයක් ඔබ අවබෝධ කරන් තියෙනවා නම් ඔබගේ ජීවිතේ වෙනස් වෙන්න ගත්ත මොහොතේ ඉඳලා පිංගුතුනි ඔබගේ හිත හැමතිස්සෙම බොහොම ශක්තිමත්ව මේ ශාසනය තුල පිහිටලා ඉන්න ඕනේ. හොඳට මේක පිංගුතුනේ මුදුන් මුල් අල්ලලා මේ ශාසනය තුල බොහොම ශක්තිමත්ව පිහිටලා තියෙන්න ඕනේ හිත. ඔය ජීවිතේ. එතකොට පිංගුතුනේ මේ පොඩි පොඩි හැලහැප්පීම් පොඩි පොඩි එන ප්‍රශ්න ඒව පොඩි පොඩි ප්‍රශ්න මිසක් ඔබට මහා දැවැන්ත දේවල් ඉදිරියට ඒව පේන්නේ නැතු වෙනවා. දැන් කවුරු හරි කෙනෙක් තීරුම් ගත්තා නම් පිංගුතුනේ මේ ලෝකේ මෙන්න මේ අහවල් කාරණාව අවබෝධ කරගත්තේ නැත්තම් සතර අපායේ උපදිනව අනිවාර්යයෙන්ම කියලා කෙනෙක් තේරුම් ගත්තා නම් තාම වින්දුනේ එයා ඒ අපි හිතමු සෝතාපන්න වීම කියලා. සෝතාපන්න වෙලා නැහැ. නමුත් ඒක කාරණාවක් දැනගත්තා. මොකද්ද? සෝතාපන්න වුණා නම් සතර අපායේ සදහටම මිදෙන්න පුළුවන්. වින්දුනේ සෝතාපන්න වෙනකන් අන්නේ කියපු කාරණාවට ලොකු තැනක් දීලා ඒක මත පිහිටලා ඉන්නන සෝතාපන්න වෙනකන්. හැබැයි ත්‍රාම සෝතාපන්න උනේ නෑනේ කියලා අඬන්න පටන් ගත්තොත් මෙන්න මෙතෙන්ට වැටෙන මානසිකත්වය. මෙතෙන්ට වැටිච්ච ගමන් පිටුතුනේ මේක නා බොහොම දුර්වල මානසිකත්වයක ඉන්නේ. මොකක් හරි ප්‍රශ්නයක් වුණොත් එහෙම. ඒ කියන්නේ මේ මග වඩන කාලේ මේ බනහන්න එන අතරතුරේ ගෙවල් වලින් ඒවැම් මෙවැම් පොඩි ප්‍රශ්නයක් එහෙම මෙහෙන් ආවොත් එහෙම කවුරු හරි බැන්නොත් හරි පොඩි දෙයකට හරි මොකද වෙන්නේ? මේක පෙළෙනවා. පෙළිච්ච ගමන් අර මනුස්ස සෝතාපන්න වෙන පැත්ත කිසි කරලා දාලි වෙලා ආයිසරයක් කර ගිහි ජීවිතේටම වැටෙනවා පොඩි දෙයක් නිසා. සමහර වෙලාවට පින්තුනි ගුරුහාමුදුරන්ගේ දේශනාවකින් එයාට තේරෙනවා මේ මරණ මරණ හැම මිනිස්සයම සතර පායට යනවා. සතර පායෙන් ගැලවෙන්න නම් සද්ධර්ම අවබෝධය ලබන්න ඕන කියලා මේක නක් gederedi දේශනාවක් අහලි වෙලා මහා පහදුණු හිතින් යුක්තව එනවා. නමුත් මෙයා සතුටින් නෙමෙයි එන්නේ. එයාගේ අර ඌණ වෙච්ච දේ, නොපිරිච්ච දේ පිළිබඳ බොහොම කනස්සල්ලෙන් ඉන්නේ මෙයා. මෙහෙට එනවා. එනකොට මේ ඇවිල්ලා ඉන්නකොට බින්ගතුනි මෙහෙට ආපෝ. මේ දහමහපු නැති මිනිස්සෙක් මේ ගේට්ටුව ළඟද මේ මිනිස්සයට බනිනවා. මොකද කියන්නේ වෙන්නේ? මොකද වෙන්නේ? එක බැනුමයි අහන්නේ මේක ඩොග් ගාලා පෙල්ලෙනවා. පෙල්ලෙලා ඉවරලා එක හිතා ගන්නවා. මොකද හිතා ගන්නේ? ඒකගේ බන ඇහිල්ලත් ඉවරයි, මග වැඩිල්ලත් ඉවරයි, නිවන් දැකිල්ලත් ඉවරයි. ඌ යනවා ගෙදර ඉවරයි. කතා ඉවරයි. නමුත් අර ලැබිච්ච පුංචි දේ සම්බන්ධව මෙන්න මෙහෙම මානසිකත්වයක් හදාගත්තා නා. ඒක නා මෙහෙට ඇහිල්ලෙලා පිඟුතුනි මේ ගේට්ටුවෙන් ඇතුළට එනකොටම කෙනෙක් කනට ගහනවා පලයන් යන්න කියලා. ඒත් යන්නේ. මොකද ඒක නා පිඟුතුනි තමන්ට ලැබිලා තියෙන දේ සම්බන්ධ හොඳට අවබෝධ කරගෙන ඉවරලා ඒක මත පිහිටලා ඉන්නේ. ඒ නිසා මේ පොඩි පොඩි එන හැලහැප්පීම්, පොඩි පොඩි එන ප්‍රශ්න, කෙලෙස් නිසා එන ප්‍රශ්න, ගෙවල් නිසා, ඥාතියෝ නිසා එන ප්‍රශ්න, ඒවට බෑ වටන්න. නමුත් අපි මේ පිරිස නිතර ඇසුරු නිසුරු කරන නිසා අපිට ඕන තරම් මෙන්න මේ වගේ මිනිස්සුන් හම්බ වෙලා තියෙනවා. මේ වගේ මිනිස්සු. අපි සමහරවිට කල්පනා කරනවා හත් දෙයියනේ මොනවද මේ මිනිස්සු මේ කියවන්නේ කියලා. සමහරට කෙනෙක් ඇහිලා කියනවා ඇත්තටම මේක මෙහෙම නෙමෙයි මේක මෙන්න මේ මෙතන ඉඳලා අර බිත්ති ඉඳලා මේ බිත්ති මට අඳින්න බෑ. හරිද? අර බිත්ති ඉඳලා මේ බිත්තිරි විතර දිග මහා පුදුම ශක්තිමත් බේස්මන්ට් එකක් මේ මිනිහට තියෙනවා. නමුත් ඒක තිබ්බට ඒකට මේ පොඩි ප්‍රශ්නයක් ඇහිලා. මෙන්න චූටි ප්‍රශ්නයක්. ඒ තමයි මේ ආරාමයේ දෙන දානවල 3-5 මදිනි. 3-5 නෑනේ මේ වෙයි. 3-5 නෑනේ. ඉතින් 3-5 නැතුව කොහොමද කන්නේ? කන්න බෑනේ. ඔබ කිව්වට විශ්වාස ගන්න මේ 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 ඩොට් එක. මේක මේක හිතලා 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 මේ ඩොට් එකෙන් ඇතුළට යනවා. මේ ඩොට් එක ඇතුළට ගියාට පස්සේ මේක දුන්නේ ඩොට් එකක් වුණත් මිනිහා පොඩින්නේ දැන්. මිනිහා පොඩි මේ චූටි ඩොට් එකක් ඇතුළට ගිහිල්ලා මේකට බැලු බැලු හැමතැනම පිඟුදුනි පොලොස් පේනවා. ඒක 3-5 නෑ. පරිප්පු පේනවා. ඒක 3-5 නෑ. උදේ දාන එක පේනවා. ඒක 3-5 නෑ. දවල් දාන එක පේනවා. ඒක 3-5 නෑ. තේ එකක් දෙනවා. ඒක සීනි නෑ. ඒක සීනි වැඩි. මේ පුංචි ඩොට් එක ඇතුළට රිංගගෙන මේ ප්‍රශ්නේ ගැන හිත හිතා ඉන්නවා. ඉඳලා පිළිද ටික දවසක් යනකොට ඔබ කිව්වට විශ්වාස ගන්න අර කණුවේ ඉඳලා අර බීම් එකේ ඉඳලා මේ තියෙන බීම් මේ මේ කණුව දක්වා මේ සද්දන්ත පරිසරයේ පේන්නේ නැතුව ගිහිල්ලා හරිද පේන්නේ නැතුව ගිහිල්ලා ඒ පරිසරේ මෙන්න මේ ගානට හීන වෙනවා 3-5 ප්‍රශ්නේ අර කණුවේ ඉඳලා මේ කණුව දක්වා ලොකු වෙනවා ඔය අතරතුරේ කවුරු හරි කිව්වොත් එහෙම තමුසි මහා කාලකන්ණියෙක් කොයි කියලා ඌ යනවා ගෙදර ආයේ නැහැ එච්චර තමයි මම ආදරයට කිව්වේ. එහෙම වෙනවා. ඒකට හේතුව තමයි පිටින් අර පුරුදු කරගත්ත එක. ඔබ කිසි වෙලාවක පිටින් ඔතෙන්ට නම්පත් වෙන්න එපා. ඔබ ඔතෙන්ටපත් වුණොත් එහෙම පිටින් ඔබ බොහොම සියුම් තටු තින සමනලෙක් වගේ. ඔබට මුකුත් කියන්න බෑ. ඔබගේ හිත ටක් ගාලා බින්දෙනවා. ටග්ගාල බින්දිලා ඔබ මේක අතහැලා දානවා. එහෙම වෙන්න එපා පිංගතුනි. සාසනයට බඩ බැඳගෙන පන්සල් ලත්තේ ඒ මේ අත ඇවිද ඇවිද පන්සලේ කොළ ටික හරි ඇවිදගෙන ඉන්න ඇබිත්තියෙක් හරි වෙලා බාහිර වේක් වගේ පිංගතුනි මේ සාසනයට බඩ බැඳගෙන ජීවත් වෙන්න. බුදුහාමුදුරුවෝ කියන දේ නොතේරුණත් කමක් නැහැ පිංගතුනි. උන්වහන්සේ කකුල් දෙක මුල වාඩි වෙලා කකුල අල්ලගෙන ඉන්න. අනේ බුදුනි මට වෙන පිරිසරණක් නැහැ මෙච්චරයි තියෙන්නේ. ඔබ වහන්සේ කියන කිසිම දෙයක් මට තේරෙන්නේ නැහැ. නමුත් ඔබ වහන්සේ විතරයි මම බේරගන්න ඉන්නේ කියන එක මට ප්‍රත්‍යක්ෂයි. මේ බුද්ධ ශාසනය විතරයි මට ගොඩ යන්න තියෙන එකම ක්‍රමය කියලා මට ඒ කෑල්ල විතරක් ප්‍රත්‍යක්ෂයි. ඒක හොඳටම ඇති බුදුහාමුදුරනේ කල්පයක් ජීවත් වෙන ඔබ වහන්සේ කකුල් දෙක මුලට වෙලා. ඕන් ඔය කැලේ විතරක් තේරුණත් ඔබට පුළුවන් පිළිතුර මේ නිවන කරගන්න කවදා හරි දවසක කල්පකින් හරි පුළුවන් නැත්නම් ඔබේ කල්පේ ඔක ඉන්නේ නැහැ මොකද හැමතිස්සෙම පිළිතුරේ අලුත් කොටස කිය කියා ඉතිරි ටිකක් පස්සේ දුවන්න ගන්න ඕනේ මතක තියාගන්න මෙන්න මෙහි යට හීනි වෙන හොඳටම ඊට පස්සේ උදේ ඉඳලා රැ වෙනකම්ම ඔබට ඒ කැලේ විතරයි ඔළුවට එන්නේ ඔබට තියෙන කිසිම දෙයක් එන්නේ නැහැ. ඔබට ලැබිලා තියෙන කිසිම දෙයකට ඔබගේ හිතෙන් ස්තුතිවන්ත වෙන්නේ නැහැ. ඔබගේ හිතෙන් පින් අනුමෝදන් වෙන්නේ නැහැ. මම මොනතරම් වාසනාවන්ත මිනිස්සෙක්ද කියලා ඔබට තේරෙන්නේ නැතුව යනවා. ඊට පස්සේ පොඩි ප්‍රශ්නයක් ආපු ගමන් පින්තුනි, ඔබ මේ සියල්ල අතහැරලා දාලා ආයසරයක් මේ කාම ලෝකෙට එකතු වෙනවා. එකතු වෙලා සතර අපායට ගිහිල්ලා ඔබගේ මඟ කෙලවර කරගන්නවා. සමහර මිනිසෙක් ඉන්නවා පින්තුනි මේ තමන්ගේ ගිහි ජීවිතේ ඉපදුණු දවස් ඉඳලා මේ වෙනකම් පින්තුනි නිරේවල් දාස් ගානක කල්ප කෝටි ගාන ජීවත් වෙන්න තරම් පව් පුරෝගෙන ඉන්නේ ඇති වෙනකන් කාමයේ හැසිරිලා ලෝක මිනිසුන්ට කාමයේ දීලා මැරුණොත් එහෙම් පෙඟතුනේ කල්ප කෝටි ගානකට මැරිලා ගිහිල්ලි වෙලා කෙලින්ම ප්‍රේතෙක් වෙලා උපදිනවා නැත්තම් නිරේ උපදිනවා යහන්න දෙයක් නැහැ ඔසුපත් නරක ආදී වල ගිහිල්ලා උපදිනවා ඒ තරම් මිනිසුන්ට කාම ගිනි දීලා ගිනිපත්තු කරලා ඉන්නේ අවුරුදු ගානක් තිස්සේ ඒ තරම් රිස්ක් එකක් මේ මනුස්සයර තියෙනවා. සමහර කෙනෙක් ඉන්නවා වින්දින උපන්දාපට මේ දක්වා කාලයක් පුරාට මිනිසුන්ට හිංගි හිංසා කරලා සත්තු මරලා අනන්ත අප්‍රමාණ පව් පුරවගෙන ඉන්නේ. තව කෙනෙක් ඉන්නවා මහ මෝහයටපත් වෙලා ලෝක සත්වයාට දෘෂ්ටි දීලා මනුස්සයෙක් කියලා ඉපදෙච්ච මිනිස්සු දහස් ගාණක් යූටර්න් ගහලා ආයි සතර පායට යන පාර කපලා යන්තම් බන පොඩ්ඩක් ඇහුණා. බලන්න පින්වතුනි මේ මනුස්සර කොච්චර ප්‍රශ්න ටිකක් තියෙනවද විසඳ ගන්න කියලා මේ ජීවිතේ මැරෙන්න කලින් ඔබ කිව්වට විශ්වාස කරන්න මේ පුරුද්ද තිබුණොත් එහම ඔය ඔක්කොම අමතක වෙනවා ඔය ඔක්කොම අමතක වෙලා පුංචි කාරණාවක් මහ ලොකු කාරණාවක් බවට පත් වෙලා ඒ මනුස්සය බුදුහාමුදුරන්ට සමුදෙනවා අපිට ඒක තමයි පින්වතුනි මේ මුළු සසර පුරාම සිද්ධ වුනේ ඔබ ඔබගේ මානසිකත්වය ගැන හොඳ සිහියෙන් ඉන්න පින්වතුනි අපි හැමතිස්සෙම මතක් කරනවා සෑහෙන්න මතක් කරන මේ අනගාරික සීල ශ්‍රාවක ශ්‍රාවිකා ඔය පිරිස වල හැමතිස්සෙම මතක් කරන කාරණාවක් තියෙනවා අපේ ගුරු හාමුදුරුවෝ අපිට කියන කරුණක් තියෙනවා බොහොම මගේ හිතනගේ බොහොම තදින් වෙදර උන්වහන්සේ දේශනාව කියපු දවසේ උන්වහන්සේ දවසක් කිව්වා දේශනාවේ මේ ස්වාමීන් වහන්සේලා ඉන්න තැන උන්වහන්සේ කිව්වා අපේ හාමුදුරනේ ඔබ වහන්සේලා ඕන කෙනෙක්ගේ කකුල් දෙක අල්ලලා වඳින්න තරම් මානසිකත්වයක් මට තියෙනවා කියලා මම මේ ඔබ වහන්සේලා මගේ ඉස්සරහා ඉන්න නිසා කියනවා නෙමෙයි ඔබ වහන්සේලා ඒ තරම් මට වටිනවා කියලා. ඒ නිසා අපි මේ පින්වත් පිරිසල් අපි හැමදෙස්සෙම මතක් කරනවා බින්දු මාත්‍රයක් හරි ඔබට හිතෙනවා නම් මේ ඔබගේ වටේ පිටේ ඉන්න පිරිස ඔබට වඩා පහත් පිරිසක්. එයාගින් වැඩි සෑහෙන අඩුපාඩු තියෙනවා. ඒගොල්ලන්ගේ සෑහෙන වැරදි තියෙනවා. මේ පරිසරයේ සෑහෙන වැරදි තියෙනවා. මේ ක්‍රමවේද සෑහෙන අඩුපාඩු තියෙනවා. ඔබගේ මානසිකත්වයේ ඔන්නෝම හැරි යනවා නම් පිළිගත ඔය කැරකෙන්නේ ඔබගේ ඔය මානසිකත්වයේ හොඳ පොටකට නෙමෙයි. ඔය බොහොම දරුණු පැත්තකට කැරකෙන්නේ. ඔය තියෙන බෙගදුන මේ පුංචි අබෑටයක් වගේ ප්‍රශ්නයක්. මහ විශාල ප්‍රශ්නයක් වේගෙන එනවා ඔබගේ හිතේ. පින්මුතුනේ බල්ලෙක්ගෙන් අහන්න. මේ සියල්ල අහිමි වෙලා බලු වැඩ කර කර ඉඳලා මැරිලා බල්ලෙක් වෙච්ච බල්ලෙක්ගෙන් අහන්න. දැන් කල්පකෝටි සතසහස්‍රයකට බලවත් බැවිය තමයි යාට උරුම. එයාගෙන් අහන්න මහත්වෝ. බල්ලෝ. කවන්නේ දෙකම එකයි මහත්වෝ. දැන් වැඩේ වැරදුනානේ. මොකද කරන්නේ? කරන් දෙන්නේ. දැන් කොච්චර කාලයකට රෙජිස්ටර්ඩ්ද? පේන මානයක්වත් නැහැ. දැන් ওই බලුකය කොහොමද මනුස්ස කරගන්නේ මට තේරෙන්නේ නැහැ කවුද ඒක මට කරලා දෙන්නේ කෙනෙක් නැහැ කාටද ඒක මට කරලා දෙන්න පුළුවන් කෙනෙක් නැහැ කවද ඒක වෙයිද දන්නේ නැහැ ඔබගේ බලු ශරීරේ මනුස්ස ශරීරයක් කරන්නේ කවුද කර්ම ශක්තිය ඒකට හිතක් පපුවක් තියනවද නැහැ කර්ම ශක්තියට කතා කරන්න පුළුවන්ද ඔබට ওই ප්‍රශ්නේ කියන්නේ? බෑ. ඕකෙන් ගැලවෙන්න ඔබට පිනක් කරගන්න පුළුවන්ද දැන්? බෑ. ඔබට දැන් බණ ඇහෙනවද? ඇහෙනවා. තේරෙනවද? නෑ. කවද වෙනකන් තේරෙන්නේ නැද්ද? මේ මේ බුද්ධ ශාසනය ඉවර වෙනකන් තේරෙන්නේ නැහැ. දැන් කවුද ඔබට උදව් කරන්න ඉන්නේ? කවුරුත් නැහැ. කවුද ඔබගේ ඥාතියෝ? කවුරුත් නැහැ. හරි. පැහැදිලි. ඔබ විශාල ප්‍රශ්නයක ඉන්න බව මට පැහැදිලි. මම ඔබට chance එකක් දෙන්න. මොකද්ද? මම ඔබට දෙනවා එක වරමක්. මොකද්ද? මම ඔබට දෙනවා අනගාരിക ජීවිතය. ඈ? හැබැයි පොඩි ප්‍රශ්නයක් තියෙනවා. ඒ දෙන අනගාരിക ජීවිතේ ඔබගේ වටේ ඉන්නව පිරිස. එයාට පොඩ්ඩක් හේන් තියනවා. කමන්නේ නැද්ද? වැඩේ කරගන්න පුළුවන් වේද? මොකක් කියද බල්ලා? ඈ? නැත්නම් අපි කියනවා ඔබට අනගාരിക ජීවිතයක් දෙනවා. හැබැයි ලුණු නැති බත් තමයි කන්න වෙන්නේ. කමන්නේ නැද්ද? මොකක් කියද? ඈ? ආපු ලුණු නැති බත් තියෙන්නේ. මම බල්ලා වෙලා ඉන්නවා ආදුරනේ. කල්ප කෝටි සතසහස්‍රයන් මම බල්ලෙක් වෙලා ඉන්නවා. මට ලුණු නැති බත් තියෙන අනගාരിക ජීවිතයක් නම් එපා. එහෙම කියද? බල්ලට තමයි ඒක තේරෙන්නේ. බල්ලට තේරෙන්නේ බල්ලා වුණාම. පිංගුතුනේ බල්ලට නැති දේවල් කොච්චර ඔබට තියෙනවද? බල්ලට නැති කොච්චර දේවල් ඔබට තියෙනවද? ආන්ගේ තියෙන දේවල් ගැන තමයි මේ ස්තුතිවන්ත වෙන්න කියලා කිව්වේ. උදේ ඉඳලා රෑ වෙනකන් ස්තුතිවන්ත වෙන්න. තියෙන දේවල් ගැන. ආන් එතකොට පිංගුතුනේ ඔබට මෙන්න මේ හොඳ බේස්මන්ට් එකක් හැදෙනවා. එහා කෙරළුද මෙහා කෙරළුද විතර මහ ඝනකමක් තියෙන හොඳ පරිසරයක් හැදෙනවා. ඒ පරිසරයේ ඉන්නකොට පිංගුතුනේ වටේ ඉන්න මිනිස්සු පැය භාගෙන් භාගයට ඔබගේ හැල කනට ගහලා යන කුණු හරපිකුත් කියලා. ඒත් ඔබ නෙමේ පිංගුතුනේ බුදුහාමුදුරන්ගේ කකුල අතාරින්නේ. ඒ තරම් පිංගුතුනේ ඔබ මේක මත පිහිටනවා. මේ දස සීලයක් සමාදන් වෙන්න, අට සීලයක් සමාදන් වෙන්න, සාමණේර සීලයක් සමාදන් වෙන්න, උපසම්පදා සීලයක් සමාදන් වෙන්න අවස්ථාවක් ලැබෙනවා කියලා කියන්න පිඟුතුනි ලේසි පහසු වැඩක් නෙමෙයි ඔය. ඕක පිඟුතුනි මේ හෝල් එකේ ඉන්න සමස්ත සත්ත්ව ප්‍රජාවෙන් 100.0000001000000 විතර ගිහිල් එකකටවත් අවස්ථාවක් නැහැ. මොකද මේ ධර්මශාලා හෝල් එක ගත්තොත් පිංගුතුනි මේ වෙලාවේ ඔය අවස්ථාව ලැබිලා තියෙන සත්ත්ව ප්‍රමාණය ගත්තොත් මෙතන ඉන්න සමස්ත සත්ත්ව ප්‍රමාණයත් එක්ක කම්පයා කරලා බැලුවොත් කම්පයා කරන්න බැරි තරම් අතිශය අල්ප ප්‍රමාණයකට විතරයි ව්‍යවස්ථාව හම්බෙලා තියෙන්නේ. නමුත් ඒ ලැබිච්ච පිරිසේ අවස්ථාව පිළිබඳ ස්තුතිවන්ත වෙන්නේ නැත්තම් ඒක පිළිබඳ පින් අනුමෝදන් කරන්නේ නැත්තම් එහි තියෙන වාසනාව ඔලුවට එන්නේ නැත්තම් ඒ තරම් අවාසනාවන්තේ මම නම් දකින්නේ. සමහර කෙනෙක් එහෙම කියනවා මට තේරෙන්නේ ඇයි කියලා. සමහර කෙනෙක් කියනවා මට ප්‍රශ්නයක් තියෙනවා. මොකෝ ප්‍රශ්නේ? මට ප්‍රශ්නයක් තියෙනවා. මොකද ප්‍රශ්නේ? මට මේ ගිහි ගෙදර පොඩි ප්‍රශ්නයක් තියෙනවා විසඳන්න. මගේ විසඳලා එන්නද? එද එහෙම කිව්වහම අපිට හිතෙනවා පව් කියලා. ඒ මනුස්සයාට පේන්නේ නැහැ මේකට මේ ලැබිලා තියෙන අවස්ථාව මොකද්ද කියලා. ගණනකටවත් ගන්න ඕනේ නැති જાති ප්‍රශ්නය මහ දැවැන්ත ප්‍රශ්නයක් වෙලා ඒක මත ජීවත් වෙලා ඒක ගැන හිත හිතා ඉඳලා ජීවිතේ විනාශ වෙලා. ඒකට හේතුව තමයි අර ඉතිරි කොටස හිතන එක. තියෙන කොටස ගැන හිතන්නේ නැතුව. දැන් ඔබට සමහරලාට පිංගුතුනි මේ දේශනාවල කියන දේවල් තේරෙන්නේ නැතිව සමහරලාට. කියන කොටස් තේරෙන්නේ නැතිව. දැන් මේ දවස්වල ගුරු ස්වාමීන් වහන්සේ මේ මලේ පාට නැහැ කියලා කියන නේද? දැන් ඒ කියන එක ඔබට පිංගුතුනි සමහරලාට ඇප්ලයි කරගන්න බැරුව ඇති සමහරලාට. කෙනෙක් ඉන්න පුළුවන් ඇප්ලයි කරගන්න පුළුවන් ඇති. ඒයි බැරි ඇති. It's okay. බැරුව ඇති කෙනෙකුට. නව දැන් ඔබට ශක්තිමත් හිතක් නැතුණු සමහර කෙනෙක් පිංගුතුනි ඒක නිසා මේක අතහැරලා දානවා. මට මේක කරන්න බෑ කියලා. එහෙමත් වෙන්න පුළුවන්. එහෙම වෙච්ච අය ඉන්නවා. හරි මෝඩ එහෙම කරනවනේ. අපි හැමතිස්සෙම බලාපොරොත්තු වෙන පිළිගැනීම ඔබ තුලින් හරි සතුටින් හිනහමුසු මූණින් ඉන්න මිනිස්සෙක්. මොකද අපි දන්නවා උදේ නැගිට වෙලේ ඉඳලා රැන් නින්දට යනකම් ප්‍රසාද සිතින් යම් කෙනෙක් ඉන්නවා නම් ඒ කෙනා දැන් ওই ධහම නොතේරුණාට එයාට බොහෝම ඉක්මනට මේ ධහමත් වැටහිලා බොහෝම ඉක්මනට මේ මගපලත් පූර්ණේ කරගන්නවා කියලා අපිට හොඳටම විශ්වාසයි. හැබැයි යම් කෙනෙක් ඉන්නවා පිටුදුර මේ කියන ධහම හොඳට කතා කරනවා. දේශනාවක් එහෙම කරන්න කිව්වොත් එම් හරි ලස්සනට විස්තර විග්‍රහ කර කර කරනවා. නවත් මේනි හොස්සලගේ මැස්ස යන්න බැ පොඩි දේවල් ගැන පැය ගණන් සති ගණන් අඬා අඬා වැළපි වැළපි ඒව ගැන හිත හිතා දුක් විඳිනවා. මේ පොඩි දේවල් ගැන අර තුන පහ නැ මං ඉන්න තැන මැස්සෙක් කරගෙන හැමතිස්සම හරි කරදරයි. වතුර පොඩ්ඩක් මේ කාලේ හිඟයි, නැත්තම් මේ කාලේ වැස්ස වැඩි. ඒ වගේ මේ බොහොම පුංචි කාරණා. ඒව ගැන හිත හිතා කෙනෙක් පිඟුදු නිතර වොරි වෙන මිනිස්සෙක් ඉන්නවා නම් අපි ඒ මිනිස්සයර ගැන සෑහෙන්න බයයි. අර කියන දහමේ මොනවාක්වත් තේරෙන්නේ අනේ බුදුහාමුදුරුවෝ කී ගියා පෙරලි පෙරලි හැරලා මල් වට්ටිය පූජා කරන එච්චරයි පුළුවන්. නමුත් උදේ ඉඳලා හවස වෙනකම් බොහොම සතුටින් මේ ශාසනයේ බැල මෙහෙරගම් කර කර ඉන්න මිනිස්සෙක් ඉන්න අපිට ඒ මිනිස්සය ගැන හොඳ විශ්වාසයක් තියෙනවා. ඒකට හේතුව ඒ මිනිස්සයා බොහොම ඉක්මනට මේක කරගන්නවා කියලා හොඳ විශ්වාසයක් තියෙන මොහොත ශක්තිමත් මනසක් යාට තියෙනවා. නමුත් අර මිනිස්සයා ඉන්න ඔක්කොම කතා කරනවා. නමුත් පොඩ්ඩ හිම යන මේ පොඩි දේවල් වලට මානසිකව වැටිලා විකෘති වෙලා යනවා. අපිට හරි බයයි ඒ මිනිස්සයා ගැන. ඒ මනුස්සය දහම කතා කර කර හිටියට ශක්තිමත් හිතන්නේ නැහැ පොඩි හුලඟක් ආපු ගමන් බිමට වැදලා විනාශ වෙලා යනවා. බලන්න ඔබ ඔකෙන් කොයි කුලකද ඉන්නේ කියලා. පොඩි දේවල් වලට නිතර ඒව ගැන බොරු වෙවි අඬා අඬා ඒව ගැන හිත හිතා හිතේ තියාගෙන පල් කර කර පල් කර කර පල් කර කර ඒව ගැන ඒවම හිත හිත ඉන්න මනුස්සයද කියලා බලන්න ඔබ. එහෙනම් ඒකෙන් අත මිදෙන්න පුළුවන් නම් පොතක් කරන් ලියන්න. ස්තුතිවන්ත වෙන්න ඕන දේවල් ගැන තමන්ට ලැබිලා තියෙන. ඇහැක් ලැබිච්ච එක ගැන ස්තුතිවන්ත වෙන්න. කනක් ලැබිච්ච එක ගැන ස්තුතිවන්ත වෙන්න. නහයක්, දිවක්, කයක්, හිතක්, මනුස්ස කයක්, මනුස්ස ජීවිතයක්, ගුරුහාමුදුරු, මහා සංඝයා, මේ ආරාමේ, සද්ධර්මයේ නේද? මේ උපාසක පිරිස්, මේ වගේ උතුම් කල්යාණ මිත්‍ර පිරිස, මේ වගේ පරිසරයක්, මේ වගේ නිදහසේ පුටුවක වාඩි වෙලා ඉන්න පුළුවන් තැනක්, මේ පිම්බිම ලංකාව, මේ ලැබිච්ච හැම දෙයක්, මේ සිංහල භාෂාව පුළුවන් වෙච්ච එක බලන්න හොඳ වෙලා නේද පුළුවන් උනේ? නැත්තම් මේ ගුරුහාමුදුරුවෝ මේ කියන එක පිටුදර සිංහලෙන් කියලාවත් තේරෙන්නේ නැතිකොට නේද? ශිලාසාවෙන් කියලා කොහේ තේරුම් කරන්නද? හොඳ වෙලාවනේ සිංහල පුළුවන් උනේ. ඒක ගැන ඔබ ස්තුතිවන්තයි. අනේ මගේ වාසනාවකට සිංහල දෙමාපියෝ ගාව ඉපදුනේ. නිර්මල සි සද්ධර්මයේ නැගෙන ඒ සද්ධර්මයේ දේශනා කරන මව් භාෂාව මට පුළුවන් කිසි ප්‍රශ්නයක් නැතුව. අනේ සාදු සාදු. මොනේ යහපතද මට උනේ. අර ආරාමයේ ඇවිල්ලා මතුරු. සිංහල බෑනේ. බොහොම ගැඹුරු දහම් සංකල්ප කියන්න විදිහක් නැහැ. අපි උද කිව්වහම ඒ කියන වචන නැහැ. අපි අර ජර්මන් වල ඉඳලා මහත්යෙක් ඉන්නවා. එහේ මාතර හරි අමාරුයි පිංගුතුනි මේ බොහොම ගැඹුරු සංකල්පනා කියන්නේ. ඒවා කිව්වම ඒ මනුස්ස හිතට අග්ගල බිඳිලා යනවා. ඒක කියාගන්න විදිහක් නැහැ. නමුත් ඔබට බලන්න මේ වාසනාව එහෙම් පිටින්ම තියෙනවනේ. නමුත් ඔක්කොම යටපත් වෙලා ගිහිල්ලා ඉවර පිටේ තුන පහ නැති එක ප්‍රශ්න කරගත්තොත් එහෙම බලන්න ඔබ මොනතරම් අපරාධයක්ද කරගන්නේ කියලා පිංගුතුනි. පොඩි දේවල් අන්තිමට පිංගුතුනි ඔබ කිව්වට විශ්වාස කරන්න තුන පහ නෑ කියන එක ප්‍රශ්නේ වුණාට පස්සේ පිංගුතුනි තුන ඒ කෑම හදන මනුස්සයත් එක්ක තරහ වෙනවා කියන ඊට පස්සේ එහෙම වෙනවා. ඒක දිගටම යනවා ඇමිනි. එහෙම කරගන්න නැතුව බොහොම වාසනාවන්ත මිනිස්සු විතර ජීවත් වෙන පිංගුතුනි. බොහොම අභිමාණයෙන් ජීවත් වෙන්න නේද? බොහොම අභිමාණයෙන් ජීවත් වෙන්න මේ ලෝකෙ ඉන්න වාසනාවන්ත මනුස්සය මං කියලා. ඇපිගිතුරු බහල නැද්ද? අර උදාන වැකිවල තියෙන රහතන් වහන්සේලා කියපු මම බුදුන් ඇසුරු කළා. මම බුදුන්ව දැක්කා. මම සාරිපුත්තන් වහන්සේ ඇසුරු කළා. මම බුදුපියන් වහන්සේ ඇසුරු කළා. මම ආනන්ද හාමුදුරුව ඇසුරු කළා. මම මේ බුද්ධ ශාසනය ඇසුරු නිසුරු කළා. අහෝ සුඛං. අන්නේම් පිඟුතුනි උදාන වැකි කියනවා උන්වහන්සේලා. ඔබටත් පුළුවන් එහෙම කියන්න. මම සද්ධර්මයේ ඇසුරු කරනවා. මන් තරම් වාසනාවන්තේ. මම ගුරුහාමුදුරුව ඇසුරු නිසුරු කරනවා. මට ඇසුරු නිසුරු කරන්න ගුරුවරයෙක් ඉන්නවා. මේ ලෝකේ ශ්‍රේෂ්ඨම ජේෂ්ඨම ගුරුවරු මං ඇසුරු කරනවා. මම බුදුන් ඇසුරු කරනවා. මම බුදුන් දැක්කා. මම බුදුන් එක්ක කතා බහ කරනවා. මම දහම ඇසුරු කරනවා. කෝටි ලක්ෂයක් සක්වල ඉන්න ශ්‍රේෂ්ඨම උත්තමයන් වහන්සේ ලෞතර බුදු පියාණන් වහන්සේ මම උන්වහන්සේව අඳුනනවා. මම උන්වහන්සේ ඇසුරු නිසුරු කරනවා. මම උන්වහන්සේත් එක්ක කතා කරනවා. මම මොනතරම් වාසනාවන්තයද. ඕන් ඔහොම මානසිකත්වයක් තියෙන ඔබට දවසක පුළුවන් ඔබට උදාන වාක්‍යයක් කියන පිරිනමන පාන දවසේ. මම ගුරුන් ඇසුරු කළා. මම මේ පැවිද්ද ඇසුරු කළා. මම මේ බ්‍රහ්මචර්යාව ඇසුරු කළා. මම මේ ශාසනය ඇසුරු කළා. මම මහා සංඝය ඇසුරු කළා. අහෝ සුඛං කියලා ඔබටත් පුළුවන් පිටින් දවසක පිරිනවම් පා. ඔය උදාන වැකි ටික කියලා. නමුත් ඒක ඒ වෙලාවට පහළ වෙන උදානයක් නෙමෙයි. ඒ අරියත් වෙලා පිරිනවම් පා බුත්තුමෙන් වහන්සේලා උන්වහන්සේලා බුදුන් ඇසුරු කරන්න පටන් ගත්ත දවස ඉඳලා ඒකට ස්තුතිවන්ත වෙවි. ඒක ගැන බොහොම උදාන හැමතිස්සෙම හිතින් කීකී ඉඳලා ඉඳලා අන්තිමටම කියපු එක තමයි ওই පොතේ ලියවිලා තියෙන්නේ. එදා සමහරට උන්වහන්සේ පිරිසක් ඉස්සරහට ඇහිලා ඒක කියන්නේ නැති. හැබැයි කියන්නේ මම තමයි මේ ලෝකේ වැඩිපුරම බුදුන් ඇසුරු කළේ කියලා. බලන්න උන්වහන්සේ මොනතරම් ප්‍රීතියකින්ද මේ වාක්‍ය ප්‍රකාශ කරන්න කියලා මින්තුතුනි. බලන්න ඔබගේ හිතේ එහෙම වාක්‍ය කියවෙනවද කියලා. ආන්ගේම වාක්‍ය කියවෙනවා නම් පින්වතුනි ඔබට මහා ගාම්භීරත්වයෙන් අර මහ පොළොව සනසසනස ඇවිදින්න පුළුවන්. මම මොනතරම් වාසනාවන්ත මිනිහෙක්ද කියලා. ඕන්න වගේ පින්වතුනි බොහොම ශක්තිමත් මානසිකත්වයක් තියෙන කෙනෙකුගේ හිතේ තමයි උපදින්නේ අනේ මට මේ ලැබෙච්ච දේවල් මම තව කෙනෙකුට කොහොමද දෙන්නේ? තව කෙනෙකුට කොහොමද මේව අනුමෝදන් කරන්නේ? මට වැටහිච්ච දේ තව කෙනෙකුට කොහොමද කියලා දෙන්නේ කියලා ආන් එතකොට තමයි පිඟුතුනි ඔය කියන මහා කරුණාව ඔබගේ හිතේ උපදින්න ගන්නෙ. මොකද ඔබ ගැනවත් පිඟුතුනි වාසනාවටපත් වෙලා නැත්නම් එතනින් එහා අනිත්‍යයට කරුණාවල් දක්වනෝ ගැන කවර කතාවද? මොකද ඔබ පිහිටලා ඉන්න වෙයි ඔක්කොටම කලින් තව කෙනෙකුට කරුණාව දක්වන්න කලින් බලන්න පිඟුතුනි ඔන්න වගේ සොඳුරු වැකි ඔබගේ හිතේ කියවෙනවද කියලා. කියවෙන්නේ නැත්නම් ඒව ගැන සිහි කල්පනා කරලා ඒව ගැන වෙනම භාවනා කරත් කමන්නේ. ඒව ගැන වෙනම හිතුවත් කමන්නේ. එතකොට ප්‍රශ්නයක් නැහැ. ඔබට මතකද දන්නේ අර ඉස්සර අපේ ලොකු හාමුදුරන් වහන්සේගේ මම කතාවක් අහලා දිනවා. ඒ උන්වහන්සේත් එක්කම නිතර හිටියා කියලා කියනවා එක්තරා මහත්තේ. මම මේ පත්තරේක දවසක් කියෙව්වා. ඒ මහත්මයා උන්නාසේලත් එක්කම ඉඳලා ඒ විහාරස්ථානයේම ඇසුරු නිසුරු කරගෙන නැවත ඉතින් පැවිදි වෙලත් නැහැ. නැවත අර වැරදියේ බොත්තමකුත් දාගෙන එකට ඉඳලා ඉතින් ඔය සංඝයා වහන්සේලාට අප උපස්ථාන කරගෙන ඉතින් එහෙම ලොකුට ප්‍රශ්න අහන්නෙත් නැහැ කියන දෙයක් ඒ වෙලාවට අහගෙන හැබැයි බොහොම හරි ප්‍රසාදයෙන් ජීවත් වෙලා තියෙන මිනිස්සයා. ගැන පුදුම ප්‍රසාදයෙන් ජීවත් වෙලා තියෙන සම්බුද්ධ ශාසනයකට බැල මෙහෙවරකම් කරන්න ලැබුණනේ අභිත්‍යෙක් විදිහට කියලා. ඒ මනුස්සයාට පින්දුනි රජකමක් ලැබුණට වඩා සතුටින් ඉඳලා තියෙනවා. බුදුන් ළඟනේ මං ඉන්නේ කියලා. අන්තිමට ලොකු ස්වාමීන් වහන්සේ කියනවනේ. ඒ මනුස්සයා ජීවිතේ කෙලවර ගිහිල්ලා පිදුනවා කියලා බඹලෝකද කොහෙද? අනාගාමි වෙලාද කොහෙද ඉඳලා? මේක වැඩි. ඇයි වින්දුනේ? මහා පුදුම ප්‍රසාදයෙන් ජීවත් වුනේ. ඒ ප්‍රසාදය, අධික ප්‍රසාදය නිසා මේ සම්බුද්ධ ශාසනය ගැන තමන්ට ලැබිලා තිත දේ ගැන වින්දුනේ. ඔය බොහොම අමාරුවෙන් ඔබ වින්දුනේ ගණන් හදලා, සූත්‍ර හදලා, බෙදලා, වැඩි කරලා, බිත්ති වල ගහලා, ලඝු කරලා ඔය වටහ ගන්න දුක් විඳින දහම් කිව්වට විශ්වාස කරන්න පිඟුතුනි බොහොම පහසුවෙන් වටහ ගන්න පුළුවන්. බොහොම පහසුවෙන් වැටහෙනවා. වචන පද දෙක තුන කියනකොට ඔබගේ බොහොම පහසුවෙන් වැටහෙනවා. ඔබගේ හිත බොහොම ප්‍රසාදයෙන් නම් තියෙන්නේ. ඔබ එහෙයිල්ල පිඟුතුනි මේ දේශනාවක වාඩි ගන්නේ අනේ මම මොනතරම් වාග්්‍යවන්ත මිනිසෙක්ද කියන අදහසින්. එතකොට පිඟුතුනි ඔබට මේ පුටුව හම්බුනත් එකයි පිටිපස්සේ පුටුව හම්බුනත් එකයි අර කෙලවර ස්පීකර් එකක් ගාව පුටුවක් හම්බුනත් එකයි අද බණ අහන්න වෙන්නේ නෑ නෝනා. ඉඩ නෑ කියලා ගෙදර යවුවත් යන ගමනත් ඔබ ওই අදහසින් යන්නේ. ඔබ ඊට පස්සේ අහන සද්ධර්මයේ පිඟුතුනි වොයිස් රෙකෝඩ් එක කරා ඇහුවත් ඒ කියන්නේ බොහොම ඉක්මනට ඔබට වැටහෙනවා. මොකද ඔබ ඒ තරම් ප්‍රසාදයෙන් ජීවත් වෙන මිනිස්සෙක්. ඕන් ඕක හරි වැදගත් ඔබගේ නිවනට. ප්‍රාසාදයේ හැදෙන්නේ ප්‍රසාදයේ මත. වැටහෙනවා මේ කියන්නේ. ඉතින් මේ ඔබට තියෙන ආදරයට කරුණාවට අපි මතක් කරන්නේ මොකද අපි මෙච්චර කාලයක් මේ බොහොම නිදහසින් මේ ශාසනේ අදටත් ඉන්නේ හැමදාටමත් ඉන්නේ ඔය කියන විදිහට අපි ජීවත් වෙච්ච නිසා. මම මතකයි පිටුනේ අපි මේ පැවිදි වෙන්න ආපු මුල්ම දවස්වල අපිට පොඩි පොඩි අවස්ථාවල් හම්බුණා එක එක දේවල් කරන්න. ඒ ගුරු ස්වාමීන් වහන්සේත් එක්ක දවසක් අපි වැඩියා මහා වනාන්තරයකට. ඒ වනාන්තරේ එක්තරා ගල්ලෙන් සමූහයක අපි වැඩ හිටියා. දැන් හොඳයි කියලා නේ මම කියන්නේ. නැත්තම් ගල්ලෙන් නම් තිබුණා නම් මම නිවන් දකින්න කියලා ඉතේ. එහෙම ගල්ලෙන් නෝ නිවන් ලයින්න බෑ. අපි බයෙන් හිටියේ ගෝනුස් සොකයිද කියලා. ඉතින් ඒ ගිහිල්ලා ඒ තිබුණ එතන මේ ඒ ගලක් උඩ තිබුණා වතුර පොකුණා. ඒකේ වතුර කොළ පාටයි. ඉතින් අපිට අදහසක් ආවා මේක හින්නනම් හොඳයි කියලා වතුර ටිකක් හොඳට එකතු කර ගන්න කියලා. ඉතින් අපිට තේරිච්ච දේවල්නේ අපි කරන්නේ. ඉතින් අපි මොකද කරන්නේ? ඔක්කොම වහන්සේලාත් එක්ක එකතු වෙලා පිරිසත් එක්ක එකතු වෙලා හින්දා. හින්දිනවා. වැලියනකම් හින්දා. ඉඳලා ඉතින් අපි දැන් ඊටඟිලා දැන් මේක වතුර පිරේ කියලා. මුකුත් නැහැ අපි විතර හින්දරපදි තීච්ච වතුර ටිකක් නැති වුණා. එදා ඉඳලා අපි ඉතින් වතුර නැතුව ජීවත් වුණා. ඔකද අපිට වෙච්ච දේ අන්තිමට. නමුත් වතුර තිබුණත් වතුර නැතත් හිඳින වෙලාවෙත් හිඳින කන්නත් හිඳින පස්සෙත් අපේ හිතේ තිබුණ පිඟුතුනි හරි සතුට. අනේ අර එංගලන්තේ ඉඳලා බණ කියපු යන්තම් අර ඒ කීප එක රෙකෝඩින් එකක් කනට විතර සද්ද හිච්ච ඒ උත්තමයා අනේ අද පැවිදි වෙලා මේ අපිත් එක්ක මේ එහා පැත්තේ කුටි මේ එහා පැත්තේ ආසනේ මේ එහා පැත්තේ ඇඳි සතපිලා ඉන්නවා. උන්වහන්සේ නේද මේ අවවාද කරන්නේ අපිට? අනේ මොන භාග්‍යයක්ද මේ උදා වුනේ. ඒසා ගුරුවරයෙක් දකින්න හම්බුණානේ. ඇසුරු මිසුරු කරන්න ලැබිලා නැති ඉන්නේ. මහා පුදුම භාග්‍යයක් වගේ ජීවිතේට මේ උදා වෙලා තින්නේ කියලා අපි හිතියා. හේන්නකොට බෙංගසුනේ දුෂ්කරකම් ඔය මොනවත් එච්චර ගාණක් නැහැ. ඒ වගේම අපේ වටේ පිටේ හිටියා කීප ස්වාමීන් වහන්සේලා මට මතකයි අපි ওই පොස්සක ධම්ම හාමුදුරන් වහන්සේත් උන්වහන්සේ දවසක් ඒ උන්වහන්සේ එහෙට තමයි කෙලිම වැඩි පිටරට ඉඳලා ඇවිල්ලා එහෙම මර බෑග් මල්ල දෙල්ලගෙන අර කන්දේනෙක් ගමන මතකයි බැරි ගාතේ අද වගේ මතකයි ඒ උන්වහන්සේ අපි විහිළුවට එක එක දේවල් තිය දවසට කිව්ව මහත්ය කාලේ තාමත් ඒව කියන ඔබට කියන්නේ නෑව. ඉතින් නව දුන්නාසරත් එක හරියම සතුටින් හිටියා පිඟුතුනි. ඔබ කිව්වට විශ්වාස කරන්න අර ලිනක් උඩ නැගගෙන පැම්පහසු වෙන්න පිඟුතුනි කිලෝමීටර් එකමාරක් යනවා. අර පල්ලම බැහැගෙන ඉවෙලා ගිහිල් ඉවෙලා ඉතින් එහා පැත්තේ අලිත් නානවා හරකුත් නානවා අපි පැම්පහසු වෙනවා සමගිය. ඉතින් එහෙම පැම්පහසු වෙලා එතන ඉඳලා ආයි කිලෝමීටර් එකමාරක් ඇවිදගෙන ගිහිල්ලා කන්දන් මුදුන් නැග්ගට පස්සේ ආයි හොඳට මුද අඩි දාලා ඉතින් අපි ඉන්නවා එහෙම. හරි හොඳයි ඉතින්. නමුත් ඒ දුෂ්කරතා තිබුණා. නමුත් ඒ දුෂ්කරතා අභිභවාගිය මහා පුදුම සතුටක් හිතේ තිබුණා. මේ ලැබිච්ච අවස්ථාව ගැන. මොකද අපි පෙරම්පුර පුරා හිටියා. අනේ කවදද මේ හඬ විතරනේ ඇහුනේ. මේ ඇහෙන හඬට අදාළ මිනිස්සයව ඇසුරු නිසුරු කරන්න ලැබෙන්නේ කවුදද? එහෙම අපි ලොකු බලාපොරොත්තුවක හිටියා. ඒ බලාපොරොත්තුව කලෙලි වුණත් හරි ඒ සතුට අද වෙනකම් පින්තුණි අපේ හිත වලින් අයින් වෙලා ගිහිල්ලා නැහැ. මොකද අදටත් පින්තුණි අපි සමාල්ලාට ගුරු හාමුදුරුවෝ දිහා බලාගෙන ඉන්නවා. ඉතින් උන්වහන්සේගේ බැනුම් ගහන්නත් වෙනවා සමාල්ලාට. අනේ මේ මොනතරම් වාසනාවද මේ අපිට හම්බුනේ කියලා. ඉතින් මේ විදිහට අන්නේ ලැබිච්ච අවස්ථාව ඒ සුවෙන් ඒ සතුටෙන් අදටත් අපි කටයුතු කරනවා. ඉතින් ඒ නිසා ඔය පොඩි පොඩි හැලහැප්පීම් පොඩි පොඩි ප්‍රශ්න පොඩි පොඩි දුෂ්කරතා දැන් මේ කාලයක් තිබුණා මේ දවස්වල මේ දැන් මේ ටික කාලයකට ඉන්නේ වතුර නැතුව ආයේ බොහොම අමාරුයි තමයි දැන් බහසුනේ ආදිවාසීන් කටයුතු කරගත්තේ. නමුත් ඒ එකක්වත් ගානක් නැහැ. ඒ ඔක්කොටම එහාට ගිය මහා විශාල ලැබිච්ච අවස්ථාව පිළිබඳ හරි සතුටක් අපේ හිතවල තියෙනවා. ඒ නිසා ඒක උඩට එන ප්‍රශ්න ගානක් නැහැ. මම මේ ඔබට මේව මතක් කරන්නේ මොකුත් නිකන් නෙමෙයි. මතක් කරන්නේ ඔබත් ඔන්න ඔතෙන්ට එන්න කියන්නේ. මේ කියන එකක්වත් කියන්නේ මම මේකක්වත් දහමක් කතා කරේ නැ නෝබත් එක්ක. මේ කියන්නේ මේකදුනි බුදුහාමුදුරුත් එක්ක ජීවත් වෙන්න ලැබිච්ච එකම හොඳටම ඇති පිංගුතුනි. අපවත් වෙනකන් ඉන්න අපිට. ඕන් ඔතෙන් හිත තියාගත්තා නම් පිංගුතුනි ඔබ එතනින් එහා ඔය හැමදේම බොහොම පහසු විසඳගෙන යන්න පුළුවන් ඉස්සරහට. ඉතින් ඔබ කල්පනා කරලා බලන්න ඔබ ගැළපෙන විදිහකට ගන්න. හොඳයි. දැන් මේ දවස්වල ඔබ ධම්ම දේශනා ඇසුරු නිසුරු කරගෙන යනවා. ඒ යන අතරතුරේදී පිංගුතුනි ඔබට දැන් දවසින් දවස මේ අවබෝධයටපත් වෙන මේ ලෝකේ අනිත්‍යතාවය සම්බන්ධව හැමදාම ටික ටික අවබෝධ කරගන්නවා. ඒ අනිත්‍යතාවය ගැන කතා කරද්දී පිංගුතුනි අනිත්‍යතාවයේ තවදුරටත් ඔය හිතට ප්‍රත්‍යක්ෂ වෙන්න ඕන කරන ඒකට ගැළපෙන උදාහරණ උපමේය සහිතව ධම්ම ඇහෙනවා. දැන් ඔය ඇහෙන හැම දෙයක්ම නිවැරදිව ගලප ගන්නවා කියලා අපි විශ්වාස කරනවා. මොකද කතා කරන හැම දෙයක් ඇතුළෙම තියෙනවා පිංගුතුනි එක්තරා එක ධම්ම න්‍යායක්. ඒ ධම්ම න්‍යාය වෙනස් වෙන්නේ නැහැ. අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන මූලික ධම්ම හරයක් තියෙනවා ඇතුළේ. ආන්ගේ දහම් හරේම තියෙන අනිච්ච කියන එක තවදුරටත් ඔප්පු වෙන්න ඕන කරන දේවල් තමයි ඔය විටින් විටේ ඔබට අප්ඩේට් වෙන්නේ. දුක්ඛ අනාත්ම කියන කාරණාවම තව තවත් විග්‍රහ වෙන්න කාරණාවම තමයි එකතු වෙන්නේ. ඒව ගැන ඔබ හරි අවබෝධයෙන් යුක්තව කටයුතු කරනවා ඇති කියලා අපි විශ්වාස කරනවා. අපිට මතක ඇති බින්දුනේ අපි ගොඩක් දවස්වල ඔබට මතක් කරනවා ඕනම කාරණාවක් ගැන හිතන්න. ඒ කාරණාව ගැන හිතනකොට ඒ කාරණාව ඇයි හිතන්නේ කියන ප්‍රශ්නෙට උත්තරයක් දෙන්න පුළුවන් වෙන්න ඕනේ. ඒ කියන්නේ ඔබ අලුතෙන් අහපු දහම් කොටසක් ගැන හිතනවා වෙන්න පුළුවන්. ඒ අලුතෙන් හිතන අහපු ඒ දහම් කොටස ගැන හිතනකොට කල්පනා වෙන්න ඕනේ මේ කොටස හිතුවාම කොහොමද නිවන් දකින්නේ කියලා. ওই ප්‍රශ්නෙට උත්තරයක් තියෙනවා නම් ඔබ ඒ කොටස ගැන හිතන්න. ඒකට තාම උත්තරයක් නැත්තම් තව මග වඩන්න. දැන් ඔබට මේ දිනවල දේශනාවල බොහොම සාරවත් දහමක් ඇහෙනවා. ඒ තමයි මේ මනස නැත්නම් මේ ඔබ මේ තාක් ඇසුරු කරලා තියෙන්නේ මේ පඨවි ආපෝ තේජෝ වායෝ කියන සතර මහා ධාතුන් හැදිච්ච ලෝකයක් නෙමෙයි ඇසුරු කරලා තියෙන්නේ කියලා කොටසක් ඔබට දැන් මේ දිනවල ඇහෙනවා. දැන් ඒකට අදාළව මහා ශ්‍රේෂ්ඨ දහම් කරුණු දහම් අදහස් ඔබගේ කනට වැටෙනවා. ඒ වැඩනකොට දැන් ඒකට අදාළව ඔබට යම් යම් කරුණු තේරිලා ඔබ ඒව ගැන හිතනවා ඇති. දැන් මේ මලේ පාට නැහැ කියලා ඔබ හිතනවා ඇති. මේ මලේ ගන්ධයකුත් නැහැ, රසයකුත් නැහැ, සුවඳකුත් නැහැ, ස්පර්ශයකුත් නැහැ. ඔය ටික ඔබ හිතනවා ඇති. ඒ හිතනකොට බින්දුතුනි ඔබ ඔය කෑල්ල විතරක් හිතලා මදි. ඔබ ඒක හිතනකොට ඔබට හිතෙන්න ඕනේ ඇයි මේක හිතන්නේ කියලා. මොකද ඇයි මේක හිතන්නේ කියන ප්‍රශ්නෙට උත්තරයක් ආවේ නැත්නම් පිළිගනි. ওই විදිහටම හිතන විද්‍යාඥයෝත් ඉන්නවා. වෛද්‍යවරුත් ඉන්නවා. ඒගොල්ලොත් දන්නවා ওই කියන කැලේ යම් ප්‍රමාණයක්. ඒගොල්ලොත් දන්නවා මේ කියන එක නෙමෙයි මේ පේන්නේ කියලා. හැබැයි නිවන් දැකලා නැහැ. නිවන් දැකලා නැහැ. නමුත් පින්විතනි ඔබ ඔය හිතන කොටස ඔබට පුළුවන් වෙන්න ඕනේ ඒක කොහොමද නිවනට ගැලපෙන්නේ කියන කොටස කතා කරන්න. ඔය හිතනකින් කොහොමද නිවන් දකින්නේ? මොකද්ද ඔකෙන් වැඩෙන්නේ? අනිච්චද වැඩෙන්නේ? දුක්ඛද වැඩෙන්නේ? අනාත්මද වෙන්නේ? තුනම වැඩෙනවද? කොහොමද ඔකෙන් නිවනට යන්නේ? නැත්තම් පින්විතනි වෙන්නේ සත්‍යය තේරුම් ගන්නවා. සත්‍යය තේරුම් ගන්නවා. මට මේ පේන්නේ එළිය එක නෙමෙයි කියලා. මට මේ පේන්නේ එළිය එකයි ඉන්ද්‍රියයි ගැටිලා එතනින් පස්සේ ගොඩ නැගෙන එක. ඒක නේන්නම් ඒක තමයි මම ඇසුරු කරන්නේ කියලා මට හිතෙනවා. අන්න එහෙම හිතෙනවා මේ දහම නැති කෙනෙකුට. ඔබටත් එහෙම හිතෙන්න බෑ. නැත්තම් වෙන්නේ මේකතුනි මම ඒක ඇසුරු කරන්නේ නැහැ. හරි. නමුත් මං ඒක නොවුනට අනිත් එක මං ඇසුරු කරනවා. ඒ කියන්නේ ඇහැ රූපේ ගැටල හැදෙනවා චක්කු විඥානය කියලා රූප රූපය. ආන්ගේ රූප රූපය තමයි ඇසුරු කරන්නේ රූපේ නෙමෙයි මං ඇසුරු කරන්නේ කියලා හිතනවා. හරිද එතකොට? මම ඇසුරු කරන්නේ රූප රූපේ නෙමෙයි මේ රූප රූපයයි ඇසුරු කරන්නේ රූපේ නෙමෙයි. ඒ කියන්නේ මේ පටවියාපෝ තේජෝ වාය වලින් හැදිච්ච රූපේ නෙමෙයි මං ඇසුරු කරන්නේ. ඒකයි ඇහැයි ගැටල හැදෙන රූප රූපය. සියුම් රූපය. මේ වේදනා සංඥා සංකාර විඥාන උප්පද්දන්න හේතු වෙන රූපය. ඒක තමයි මං දකින්නේ. අරක නෙමෙයි මං දකින්නේ. බලන්න නේද? මම මෙච්චර දවසක් හිතන් හිටියේ මම දැක්කේ මේ රූපේ කියලා. නමුත් දැන් මට තේරෙනවා මම මෙච්චර කාලයක් දැකලා තියෙන්නේ මේ රූපේ නෙමෙයි. දැන් ඕක තේරුම් ගන්නද ඒක කියන්නේ? එහෙම එකට නෙමෙයි ඔය කියන්නේ. ඒක හොඳට තේරුම් ගන්න ඕනේ. අවසානේ වෙන්න ඕන කොටසක් තියෙනවා බින්දුනේ. ඔබ හොඳට දන්න කාරණාවක් තියෙනවා. අවිද්‍යාව සෘෂ්ටා නිසා අபிසංකාර වෙලා අර කියන විකෘති ජාතිය ගොඩ නැගෙනවා. ඕම් වතන තියෙනවා අවිද්‍යාව කියලා කොටස. ඒ අවිද්‍යාව කියන එකේ අදහසක් තියෙනවා බින්දුනේ මේ ලෝකේ වෙන් කරගන්න පුළුවන් කියලා එක. හැමෝම දන්නවනේ මේ කොටස. එතකොට වෙන් කරගන්න පුළුවන් කියලා ගත්ත කොටසට ලොකු වටිනාකමක් දීලා තිනවා. ආන්ගේ වටිනාකම පහ කරගන්න පළමු කොටම ලෝකේ ඇත්ත වැටහිලා තියෙනවනේ කොහොමද? ඒ කියන්නේ මේ ලෝකේ අනිච්චයි කියන එක. මොකද මේ ලෝකේ අනිච්චයි කියන එක වැටහෙන්නේ නැතෝ පිටුදී කවදාවත් ඔය වෙන් කරගන්නවා කියන එකට මරු පහරක් වදින්නේ නැහැ. ගැනිමඩල බිඳිලා නැහැ. අනිච්චයි කියන එකෙන් තමයි පිටුදී වෙන් කරගන්න බෑ කියන එක කෙලින්ම ප්‍රත්‍යක්ෂ වෙන්නේ ඔළුවට. එතනින් එහාට ඒ වෙන් වෙලා හැංගෙන ලෝකෙට තියෙන තණ්හාව කියන එක තව ටිකක් ඉක්මනින් ප්‍රහාණය කරගන්න ඔය කියන කොටස උදව් වෙනවා. සහ මෙතන තියෙන එක තුල සත්වයක් නැති බවත් මේ තියෙන එක මෙන්න මෙහෙම 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 ලේයර් වලට වෙන් කරාට පස්සේ ඕකේ මැද්දේ මුකුත් නැති බව සත්‍යයක් කියලා එකක් නැති බව වටහා ගන්නත් කියන කාරණා දෙකට තමයි ඔය කියන්නේ උදව් වෙන්නේ. දැන් මම මේ කියන්නේ වපින්තුනි ඔබ මේකයි ඔබට හම්බිනවනේ ගුරු හමුවෙම. ඒ තැන්වලදී ඔබ ඔය ප්‍රශ්නේ අහන්න ඕනේ. ස්වාමීනි දැන් මේ කියන එක තුලින් කොහොමද නිවන් දකින්නේ? ඒක ඔබ අහගන්න ඕනේ. නැත්නම් ඔබ ගිහිත සතුටටපත් වෙනවා මෙච්චර කාලයක් දන්නේ නැති එක මං අලුතෙන් දැනගත්තා නේ කියලා. ඒකෙන් නම් ඇති වැඩක් නැහැ. අවසානේ වෙන්න ඕන කොටස තමයි ලෝකය ගැන කලකිරෙන්න ඕනි. ලෝකය ගැන කලකිරුනේ නැත්නම් ওই අවිද්‍යාවට මුකුත් වෙන්නේ නැහැ පිටින්. මොකද විද්‍යාඥ කෙනෙක් ওই කොටස දැනගත්තා කියලා එයාට ලෝකය ගැන කලකිරෙන්නේ නැහැ. එයාට ලෝකය ගැන සතුටු හිතෙනවා. මෙච්චර කාලයක් අපිට ගෝචර නොවෙච්ච දෙයක් මේ මැෂින්ස් වලට හම්බුණා. මෙන්න මෙහෙමයි මේක සිද්ධ වෙන්නේ කියලා. මේ අලුතෙන් දැනගත්ත ඒ කාරණාව. ඔක දැනගත්ත කියලා බින්දේ ලෝකෙ ගැන කලකිරෙන්නේ නැහැ. ලෝකෙ හොඳයි කියලා හිතෙනවා. තව දේවල් ලෝකෙ හොයන්න තියෙනවනේ කියලා හිතෙනවා. කලකිරනව නෙමෙයි වෙන්නේ. අනිත් පැත්තටයි ක්‍රියාත්මක වෙන්නේ. නමුත් ඔබතුල එහෙම වෙන්න බෑ. මේ කියන කාරණා තුලින් ඔබට ලෝකෙ ගැන කලකිරෙන ෆික්ස් දේවල් ගැන කලකිරෙන්න ඕනේ. හරි. ගමේ ඊයේ පෙරේද කතා බහ කරද්දී හිතිච්ච කාරණාවක් තිබුණා. දැන් මේ පිඟුතුනේ ඔබ දැකලා තියෙනව නේද? අර මෝටර රථ නිෂ්පාදනය කරන කර්මාන්ත ශාලා හැමෝ දැකලා තිනේ. අන්තර්ජාලයෙන් හරි කමන්නේ. ඒ මෝටර රථ නිෂ්පාදනය කරන කර්මාන්ත ශාලාව දිහා බලන් හිටියාම ඒකෙන් හරි ලස්සන කතාවක් කියවෙනවා. ඔබ දැක නැති බින්දුතුනේ අර රොබෝ මැෂින්ස් විතින් ඒවා මිනිසු නෙමෙයි ගොඩක් ඒ කටයුතු කරන්නේ මැෂින් වලින් තමයි වැඩ කරන්නේ. අන්තිමටම පේගතුනි කාර් එකක් හැදිලා එළියට එනවා. දැකලා තියෙනව නේද හැමෝම? එහෙම නේද? හැබැයි පේගතුනි හොඳට කල්පනා කරලා බලන්න ඔය කාර් එකක් හදන යාන්ත්‍රණේ ඔය කියන ප්‍රොසෙස් එකේ එහා පැත්තෙන් කාර් එකක් එළියට එනවා මේ පැත්තෙන් මොකද දාන්නේ? දැන් එහා පැත්තෙන් කාර් එකක් හැදිලා එළියට එනවා. මේ පැත්තේ මොකද දැම්මේ? ඈ? මොකද දැම්මේ නැද්ද? ඔන්නෝම ස්ථානය. මේක එහා පැත්තෙන් එනවා මොකද්ද? මොකද එන්නේ? කාර් එකක්. එහා පැත්තෙන් කාර් එකක් එන්නේ මේ පැත්තේ මොකද්ද දැන්? මේ පැත්තේ මොනවද දැම්මේ? කාර් එකක් හැදෙන පළවෙනි අදියර. පළවෙනි අදියරේදී මොනවද එකතු කළේ? දැන් මොන පළවෙනි අදියර? 2 3 4. ඔහොම යනවා. පළවෙනි අදියරේදී පේනකින් බලන්න. පළවෙනි අදියරේදී මොකද වෙන්නේ? අර රොබෝ යන්ත්‍රයක් ඇහිලා මොකක් හරි පොඩි ඇලුමිනියම් හරි යකඩ කෑල්ලක් හරි අරන් ඇහිලා ඔන්න යකඩ කෑල්ලක් අරන් ඇහිලා තව යකඩ කෑල්ලක් උඩින් තියෙනවා. එහෙමනේ වෙන්නේ. අපි දැන් එහෙම ගමුකෝ තේරුම් ගන්න. ඔන්න එක කෑල්ලක් අරගෙන හෙල්ලිවෙලා තව කෑල්ලක් උඩින් තිබ්බා. ඒ තව කෑල්ලක් උඩින් තියද්දී තියන්න කලින් මෙතන මොකද්ද තිබ්බේ? දැන් මෙන්න මේ කියන A කියන කෑල්ල B කියන කෑල්ලට හේතු කරලා තිබ්බා. A කියන යකඩ කෑල්ල කියන්නේ A නමින් හඳුන්වන යකඩ කෑල්ල ළඟින් B නමින් හඳුන්වන යකඩ කෑල්ල ගෙනල්ලා හේතු කරලා තිබ්බා. හරිද? හේතු කරලා තියන්න කලින් එතන මොකද්ද තිබ්බේ? මෙතන A කියන යකඩ කෑල්ල B කියන යකඩ කෑල්ල ගාවින් තියන්න කලින් ඒ තිබ්බ තැන මොකද්ද තිබ්බේ? ඈ? මොකක්ද තිබ්බේ? මොකක්ද තිබ්බේ? මොකක්ද තිබ්බද දැන්? මොකක්ද තිබ්බද? දැන් මේක මෙහෙම නිකන් empty plate එකක් එන්නේ. ඒ ප්ලේට් එක උඩ මේ පැත්තේ රොබෝ මහත්තයා ඇවිල්ලා මෙහෙම කෑල්ලක් තියෙනවා. මේ පැත්තේ රොබෝ මහත්තයාට තව කෑල්ලක් තියෙනවා. මේ කෑලි දෙක එකට තියලිවල ඇන දෙකක් දානවා. ඒ කෑලි දෙක එකට එකතු වෙන්න කලින් ඒ ප්ලේට් එක උඩ මොකද තිබ්බේ? ඈ? මොකුත් තිබ්බේ නැහැ. ඊට පස්සේ ඔන්න AB කියන කෑලි දෙක එකට හේතු වෙලා තියෙනවා. ඊට පස්සේ AB කියන හේතු වෙච්ච කෑලි දෙක උඩින් C කියන කෑල්ල හේතු කරනවා. හරි. ඒ දෙවෙනි අදීරයේදී ඊළඟ තුන්වෙනි අදීරයේදී ABC කියන කෑලි තුන වට කරලා D කියන කෑල්ල තිබ්බා. ඔහොමම දැන් එහාට යනවා. දැන් එහාට ගිහිල්ලා මෙන්න මේ හැඩේට කෑලි ටික තියෙනවා. හරිද? දැන් මෙන්න මෙතෙන්දී A කියන කෑල්ල B කියන කෑල්ලට හේතු කරන වෙලාවේදී ඔබ කියනවාද කාර් එකට කෑලි දෙකක් හේතු කරා කියලා? එහෙම කියන්නේ නැද්ද? කාර් එකට කෑලි දෙකක් හේතු කරා කියන්නේ නැද්ද? එන මොකද්ද කියන්නේ? කෑලි දෙකක් හේතු කරා. මොකටද? මොකටවත් හේතු කරේ නැහැ. කෑලි දෙකක් හේතු කරා. ඊට පස්සේ ඒ කෑලි දෙකට C කියන කෑල්ල හේතු කරද්දී ඔබ කිව්වද කාර් එකට කෑල්ලක් එකතු කරා කියලා? නැහැ. ABC කියන කෑල්ලට D කෑල්ල හේතු කරද්දී ඔබ කිව්වද කාර් එකට කෑල්ලක් එකතු කරා කියලා? නව ටිකක් ටිකක් එහාට යන්න යන්න මොකද්ද කියන්න ගත්තේ? දැන් කාර් එකට අපි මේ ස්ක්‍රීන් එක හයි කරා කියලා කියනවා. අපි කාර් එකට දැන් මේ යුනිට් එක හයි කරා කියලා ටිකක් එහාට යනකොට කියන්න ගන්නවා. නමුත් හොඳට කල්පනා කරලා බලන්න පිළිගොත දැන් ඇත්තට මේ වුණාට අපි කාර් එකට AB එකතු කරේ නැහනේ. කාර් එකට AB C එකතු කරෙත් නැහනේ. මේ කාර් එකට මුකුත් එකතු කරන් ගියේ නෑ නේද මේක හදද්දී? නවුන් මේක ගලවන්න. දැන් මේකයි රිවර්ස් එකට යන වාහනේ. රිවර්ස් එකට වුණ මොකද්ද කියන්නේ? කාර් එකෙන් දොර ගැලෙව්වා. කාර් එකෙන් ටයර් එක ගැලෙව්වා. කාර් එකෙන් බොනට් එක ගැලෙව්වා. කාර් එකෙන් සීට්ස් ටික ගැලෙව්වා. කාර් එකෙන් වයරින් යුනිට් ටික ගැලෙව්වා. කාර් එකේ චැසිය ගැලෙව්වා. කාර් එකේ යන ගැලෙව්වා. ඒ ඒ කොහෙන්ද ඒක ආවේ එතකොට? දැන් මේ පැත්තේ ඉඳලා මේ පැත්තට එනකොට කියනවා කාර් එකෙන් කෑලි ගලවනවා කියලා. මේ පැත්තේ ඉඳලා මේ පැත්තට යනවා මොකද්ද කියන්නේ? මම කියන්නේ තේරෙනවද? මේ පැත්තේ ඉඳලා මේ පැත්තට යනකොට කවුරු හරි කියනවාද මේ කාර් එකට කෑලි දෙකක් ගෙනල්ලා තිබ්බා කියලා? නම් මේ පැත්තේ ඉඳලා මේ පැත්තේ එනකොට කියනවා දැන් මේ කාර් එකේ අන්තිම කෑලි දෙක තමයි ගලවන්න යන්නේ කියලා. දැන් මේ අපි හිතුව මේ ආපස්ස රැහිලි වල තුන් මේ දෙවෙනි අදිරිට මාව කියලා දැන්. එතකොටත් ඒ මහත්යෙන් ඇහුවොත් එයා මොකද්ද කියන්නේ? මහත්ය මොකද්ද කරන්නේ? මේ කාර් එකේ ABC කෑලි තුන විතරයි ගලවන්න තියෙන්නේ. මේක ගලවන ගමන් ඉන්නේ කියලා. එයාගේ මේකට ඇහිලවොත් එහෙනම් මොකද්ද කියන්නේ? මහත්යෝ දැන් මේ කාර් එකේ අන්තිම කෑලි දෙක ගලවන්න තියෙන්නේ. කේලි වල එයා මෙතන කාර් එකකින් කෑලි දෙකක් ගලවනවා. දැන් කියන්නේ හරිද? දැන් ඔබට තේරෙනවද මේකදී කාර් එක කියලා කියන එක සංකල්පයක් කියලා? බලන්න මෙතන මේ හරියට මේ කතාව අහලා තියෙන ඇද්ද ගැළපිලා බැඳෙනවා කියලා. මේ A-ට B ඇහිලා හේතු වෙනවා. ගැළපිලා බැඳෙනවා. මොකටද? මොහකටද ගැළපිලා බැඳෙන්නේ? මොහකටවත් ගැළපිලා බැඳෙනා නෙමෙයි. මොහකට ගැළපිලා බැඳෙන මෙතන කාර් එකටද ගලපන්න ඕනේ. කාර් එකට ගැළපිලා බැඳුන්නේ නැහැ පිටු ගැළපිලා බැඳුණා. මෙතෙන්ද ගියාට පස්සේ තව කෑල්ලක් ගැළපිලා බැඳුණා. මෙතෙන්ද ගියාම තව කෑල්ලක් ගැළපිලා බැඳුණා. මෙතෙන්ද ගියාම තව කෑල්ලක් ගැළපිලා බැඳුණා. මෙතෙන්ට එනකොට කෑලි 1000ක් ගැළපිලා බැඳුණා. එහෙනම් මේකට කියන නම කියන්නේ එහෙනම් මේකට කියන්නම් මොකක්ද? දැන් මෙතෙන්දිත් ගැළපිලානේ බැඳුනේ. මම කාර් එකට AB හේතු කරේ නෑ නෙහිල්ල. එහෙනම් මේ අවස්ථාවටපත් වුණාට පස්සේ මේකටත් මොකද කියන්න තියෙන්නේ? අන්තිමටම ගහැල්ලා සයිඩ් කණ්ණාඩි එකක් හේතු කරා. දැනුත් මොකද කියන්න තියෙන්නේ? ගැළපිලා බැඳුනා. එහෙනම් මේ සමූහයට මොකද කියන්න පුළුවන් අපිට? ගැළපිලා බැඳුනා. ඔකට කියන්න බලන්න පාළිය මොකද්ද කියන්නේ? මොකද බලන්න. පටිච්ච සමුප්පාද. පටිච්ච සමුප්පන්නයි. මේ පටිච්ච සමුප්පන්නයි. ගැළපිලා බැඳෙනවා. මේකට කියන නම ගැළපිලා බැඳිලා තියෙන්නේ. පටිච්ච සමුප්පන්නයි. කාර් එක පටිච්ච සමුප්පන්නයි. ගැළපිලා බැඳිලායි තියෙන්නේ. මොහකට මොකක් ගැළපිලාද? එහෙම නෙමෙයි. ගැළපිලා බැඳිලායි තියෙන්නේ මේ මල් වාස් එක. මුලින්ම මොකද්ද මෙතන තියන්නේ නැත්තේ? මේ මල් වාස් එක දැන් මේ මල් වාස් එකනේ. දැන් මේකෙන් කෑලි ගලවද්ද මොකද හිතේ? ඈ? මල් වාස් එකෙන් කෑලි ගලවනවා. දැන් ඔන්න මල්ලාසෙන් රතු මල් ගැලෙව්වා, කහ මල් ගැලෙව්වා. ඊට පස්සේ මේ දී ටික අයින් කළා. එහෙම කීතන මල්ලාසෙන් ගලවනවා කියලා. හයි කරේ මොකටද එතකොට? මේකෙන් හයි කරන වෙලාවේ මෙතන මල්වාසයක් තිබුණේ නැහැ. හයි කරන වෙලාවේ මුලින්ම ගෙන ලීකේරි දෙක එකට හේත්තු කළා. ඒ හේත්තු කරන වෙලාවේ ඔබට හිතුන්නේ නැහැ නේද මල්වාසයකට ලීකේරි දෙක එකතු කරනවා කියලා? එහෙම හිතුන්නේ නැහැ මොකද ලීකේරි දෙක එකතු කළා විතරයි. ඊට පස්සේ ලීකේරි දෙකට තව ලීකේරිලක් එකතු කළා විතරයි. ඒකට මල් ටිකක් එකතු කළා විතරයි. ඒකට කොළ ටිකක් එකතු කළා විතරයි. එතකොට එතරෝගේ ඉන් අවසානයේ තැනක් තියනවාද එහෙම? දැන් මේකට දැන් මේකට තව එක එකතු කරන්න බැරිද? ඈ? පුළුවන්. තව එකක් එකතු කරන්න බැරිද? පුළුවන්. ඕන තරම් එකතු කරන්න පුළුවන්. එතකොට මේ ලෝකේ තියෙන මොනවද ඔය? එක එක ප්‍රමාණයට එකතු වෙච්ච ගොඩවල්. කාර් එකක් කියලා කියන්නේ එක්තරා දේවල් ටිකක් එක්තරා විදිහකට එකතු වෙච්ච ගොඩක්. මල්වාසයක් කියලා කියන්නේ එක්තරා විදිහකට එක්තරා දේවල් ටිකක් එකතු වෙච්ච ගොඩක් ගැළපෙලා බැඳිලා. ගැළපෙලා බැඳිලා තියෙනවා. නැවත මෙතන ප්‍රශ්නේ මොකද්ද ඔක අස්සේ තියෙන? එකම එක ප්‍රශ්නයක් තියෙනවා. මේ විදිහ බලන්න මේ ප්‍රායෝගිකව හොඳට කල්පනා කරලා බැලුවොත් මේ පැත්තින්දලා මේ පැත්තට යනකොට මොකටවත් මුකුත් එකතු කළේ නැහැ. නමුත් මේ පැත්තින්දලා මේ පැත්තට එනකොට යමකින් යමක් ගැලවෙනවා කියලා හිතෙනවා. ඒතර මෙතන බොරුව මොකද්ද මේ කතාවේ? මෙතන නැති එකම එක මොකද්ද? කාර් එක. මෙතන පිටුතුනේ එකතු කරනකොට කාර් එකක් තිබුණ නැත්තම් ගලවනකොට කොහෙද කාර් එකක් තියෙන්නේ? එකතු කරන තිබිච්ච නැති කාර් එක කොහොමද බින්දුරි ගලවද්දි තියෙන්නේ? මොකද මේ එකතු කරනකොට තීච්ච කෑලි ටිකම තමයි ගලවන වෙලාවෙත් ඒමමයි තියෙන්නේ. මෙතන කෑලි 200ක් එකතු වුණා නම් ගලවන වෙලාවෙත් ඒ කෑලි 200ම තමයි තියෙන්නේ. ඒ කෑලි 200ට අමතර එකක්වත් නැහැ. එකතු කරන වෙලාවේ නැති එක ගලවන වෙලාවෙ හිතට හැංගෙනවා. අපිට හොඳට වැටහෙනවා ඇති බින්දුතුනි. එහෙනම් කාර් එකක් කියලා එකක් කොයි වෙලාවකවත් තිබුණේ නැහැ. කොයි වෙලාවකවත් කාර් එකක් කියලා එකක් තිබුණේ නැහැ. දැන් යමුද අපේ ජීවිතේට පොඩ්ඩක්. කවන්න නැද්ද කියන්න. මුලින්ම මොකද්ද තිබ්බේ? අම්මගේ බඩේ. ඈ? අම්මගේ බඩ නැමති ප්ලේට් එකේ. ප්ලේට් එකේ මොකද්ද මුලින්ම තිබ්බේ? මොකද මුලින්ම තිබ්බේ එතන? මුලින්ම මොකක් තිබ්බේ? මොකුත් තිබුණේ නැහැ. මුලින්ම ප්ලේට් එකක් තිබ්බා. ඒ ප්ලේට් එකට පින්වතුනි සුක්‍රාණුකුයි ඩිම්බාණුකුයි කියලා කොටස් දෙකක් ඇවිල්ලා එකට මොකද උනේ? එකට හේතු වුණා. ඔබගේ ඇඟේ නෙමෙයි හේතු වුණේ. නැද්ද? සුක්‍රාණුකේ ඩිම්බාණුකේ ඇවිල්ලා ඒ දෙකක් එකට ගැලපුණා. ඔබ ගෑඟේ දෙපැත්තේ නෙමෙයිද ගැලපුණේ? නෑ නෑ. එහෙම එකක් එතන තිබුණ නෑනේ. එහෙම නේද උනේ? ඊට පස්සේ ඒ දෙක එහෙම තියෙද්දි තව මොකක් හරි එකක් ඒකට ඇවිල්ලා හේතු වුණා. තව එකක් හේතු වුණා. කර්ම ශක්තිය කියලා එකක් ඇවිල්ලා හේතු වුණා. ඒක හේතු වුණාට පස්සේ ඒක හේතු වෙච්ච එක හේතු කරගෙන තව කොටසක් හේතු වුණා. තවත් කොටසක් හේතු වුණා. තවත් හේතු වුණා. ඒ හේතු වෙච්ච ඒවා හේතු කරගෙන තව හිත් හේතු වෙන්න ගන්න ඕකට හිල්ලා. දැන් මේ වෙලාවේ මොකද වෙන්නේ? ඔය කෑලි එකට හේතු වෙලා තියෙන රූපේ ත හැමතිස්සම හිත හේතු වෙනවා. ඒ හිත ඊළඟ මොහොතේ ආයි නැහැ. ආයි තව හිතක් හේතු වෙනවා. ආයි තව එකක් හේතු වෙනවා. ආයි තව එකක් හේතු වෙනවා. ගැළපිලා බැඳෙනවා හැමතිස්සෙම. හැබැයි ගලවද්දි හිතෙන මොකද්ද ඔබ? දැන් මේට හදන් යනකොට මොකටවත් මුකුත් හේතුන්නේ නැහැ තමයි. නවත් ආපස්සට හිතනකොට දැන් මොකද දෙන්නේ? මගේ කන කැපුවා. මගේ කොණ්ඩේ කැපුවා. මගේ අතක් කැපුවා. මගේ දණිස කැපුවා. ඈ? ඒතර මෙහෙට හේතු කරා යනකොට ඒට හේතු කරන්නේ මොකුත් නැහැ. ගලවනකොටද තියෙන්නේ. එහෙනම් මෙතන කාර් එක නැහැ වගේ. ඔතන මොකද නැත්තේ? ඔතන මොකද නැත්තේ? ඔතනත් ඔබ නැහැ. මෙතන කාර් එක නැත්තම් ඔතන ඔබත් නැහැ. ඔතන ඔබ ඉන්නවා නම් ඔකට කෑලි හේතු කරන වෙලාවෙත් ඔබ හිටියා. ඒ හිටපු එකට තමයි කෑලි හේතු කළේ. ඒක නිසා නේද බිමුතේ බුදු පියාණන් වහන්සේ බෙදලා බලන්න කියලා කිව්වේ කෑලි ගලවලා. නේද? උන්වහන්සේ රූපය අරගෙන ඒක කෑලි ගලවලා බලන්න කිව්වා. ගලවලා බලනවා කියලා කියන්නේ බිමුතේ මේ හේතු වෙච්ච ටික විසිරුවලා බලන්න කියලා කිව්වා. විසිරුවලා බැලුවට පස්සේ බිමුතේ මේකේ මුල් අවස්ථාව පේන්න ගන්නවා. දැන් මේ කාර් එකේ තියෙන කෑලි ටික ගලවට පස්සේ මොකද වෙන්නේ? මේකේ මුල් අවස්ථාව පේනවා. මුල් අවස්ථාව පේනාට පස්සේ මේකේ මුල් අවස්ථාවේ මුකුත් නැහැ. මොකද මේ කාර් එක හදන්න පටන් ගන්න වෙලාවේ ඒකේ අර ප්ලේට් එකට කිසිවක් තිබුණේ නැහැ. ආන් ඒ කිසිවක් නොතිබිච්ච බව මේ කාර් එක අරගෙන ඉවරලා කෑලි ගලවලා අවසානයේදී පේනවා. ඒකයි අර අන්තිමට අහන්නේ කෝ මෙතන තියෙච්ච කාර් එක කොහෙට හරි ගියාද කියලා. කොහෙට ගියාද? නැහැ මේ කොහෙටවත් යන්න එතන කාර් එකක් තිබුණේ නැහැ. දැන් මේ සංකල්පනාව පිටුනේ දැන ගැනීම විතරක් නෙමෙයි තියෙන්නේ. මේ සංකල්පනාව ඔස්සේ හිත යන්න ගත්තාට පස්සේ දුවන්න ගත්තාට පස්සේ හොඳට තේරෙනවා පිටුනේ. මේක මැද්දේ හැම එකක් නැහැ කියලා. මෙන්න මේ තියෙන එක තමයි ඔය ෆික්ස් කියලා කියන්නේ. අපි කියන්නේ ෆික්ස් එකක් කිය. බුදුබණන්ස් දේශනා කරන මේ ලෝක ෆික්ස් දේවල් නැහැ කියලා. මේ කියන කතාවේ ෆික්ස් එක මොකද්ද? කාර් එක. ඒක පටන් ගන්නකොට තිබුණෙත් නැහැ, අවසානෙ තිබුණෙත් නැහැ, මැද්ද තිබුණෙත් නැහැ. එහෙනම් මේ කියන කතාවේ ෆික්ස් දේවල් මෙන්න මේ කියන ලෝකේ කියලා මේ කොටස විතරක් ගත්තොත් මේ කියන ලෝකේ ෆික්ස් දේවල් තියනවද නැද්ද? නැහැ. ෆික්ස් දේවල් නැහැ කියලා කියන්නේ අනිත්‍යයි කියන එක. මේ ලෝකේ නිත්‍ය දේවල් නැහැ. ප්‍රත්‍යක්ෂ වීමයි අවශ්‍ය වෙන්නේ මේ කියන කරුණ. බලන්න ඕන උදාහරණයක් අරගෙන දාලා ඔබ ගෙවල් දොරවල් හදලා තියෙනව නේද? ගෙවල් දොරවල් හදනකොට මොකද මුලින්ම කළේ? ඔබ ගෙයක් හදද්දී එදෙන මොකද මුලින්ම තිබ්බේ? මුල්ගල? ඒක හොඳ කතාව. මුල්ගල. හරි හරි මුල්ගල තිබ්බා කිව්වා. දැන් මුල්ගලට නේ කැලිටික හේතු කරන් ගියේ. එහෙනම් අන්තිමට මොකද්ද කියන්නේ? ඒකට ගේ කියලාද මුල්ගල කියලාද කියන්නේ? මුල්ගලන්න මුලින් තිබ්බේ මුල්ගලට නම් අනිත් ගල් ටික එකතු කරගෙන ගියේ. දැන් එකතු කරලා ඉවරව ඇතින්නේ. දැන් කවදා හරි දවසකින් ඇති ඔයෝ එකතු කරා. ඔය දැන් කැලි ටික ඔය ගැලපෙන විදිහට බැඳ ඇති දැන්. ආ දැන් නවත්තන කහා. තව බඳින්න බැරිද උන්න? පුළුවන් සේතුනේ. ඒ දැන් ඒක එක තැනකින් ඇති කියලා නවත්තන. ඒ කියන්නේ ලෝක සම්මතයේ මිනිස්සු දාගෙන ඉන්න මේ මට්ටමින් නැවැත්වුවම ඒකට කියන්නේ පැල්පත කියලා. මේ මට්ටමින් නැවැත්වුවාට පස්සේ ඒකට කියනවා ගේ කියලා. නිවස කියලා. මේ මට්ටමින් නැවැත්වුවාට පස්සේ ඒකට කියනවා මන්දිරය කියලා. මේ මට්ටමින් නැවැත්වුවාට පස්සේ ඒකට කියනවා මාලිගාව කියලා. මේ මට්ටමින් නැවැත්වුවාට පස්සේ ඒකට මොකද්ද කියන්නේ? මොකක් හරි. ප්‍රාසාදේ මොකක් හරි. මේ මට්ටමින් නැවැත්වුවාට පස්සේ මොකක් හරි ඕන එක. මේ මට්ටමින් නේද ඒක ලෝකේ කියලා කියනවා. එක එක මට්ටම් වලින් නවත්වන ඇති කියලා හිතුනහම නමුත් ඇති කියලා හිතුනහම නවත්තන කිසිම තැනක ඒ જાති එකක් හැදිලා ඉවර වෙන්නේ නැහැ පිංගුතුනි. මොකද ආරම්භ කරපු දැන මුකුත් තිබුණේ නැහැ. මොකද ආරම්භ කරපු දැන මොකක් හරි තිබුණා නම් ඒක දිගටම කිව්වට කමක් නැහැ. ඇත්තටම අර අපේ නෝනගේ දැන් මුල්ගලට කළු ගල හේතු කරනද ඇහිලා. හරි මුල්ගලත් ඇහිලා හේතු කරන්නේ මුල්ගලයි කළු ගලකුයි තමයි හේත්තු කරේ. නැත්නම් මුල් ගල පස් වලට හේත්තු කළා. නේද? ඉතින් මුල් ගලයි වලයි නැති වෙලාවේ මොකද්ද තිබ්බේ? ඔය කියන જાතිය සම්බන්ධයක් තියෙන කිසිවක් තිබුණේ නැහැ. එතන අවකාශයක් ඕන නම් තියෙන්නේ නැති. මුල් ගලට වින්නතුනි ස්ක්‍රීන් එකේ පේනද මුල් ගල? මුල් ගලේ එක කියන්නේ දැන් නමුත් වින්නතුනි ওই ටික එකතු කරන් ගියාට පස්සේ අපි කියන්නේ නෑ නේද? ගැළපිලා බැඳිලා කියලා ඕක. අපි කියන්නේ මොකද්ද? ගයක් හැදුවා කියලා කියන. ඒ වගේ මෙතනින් එහාට බින්දුනි ඔබට ගය විනාශ කරන්න ඕන නම් ඔබ අන්තිම මොහොත වෙනකම් මොකද්ද කියන්නේ? දැන් මේ ඔක්කොම අයින් කරලා තින්නේ. දැන් මේ ෆවුන්ඩේෂන් එක අයින් කරන ගමන් ඉන්නේ. ඊට පස්සේ මුල් ගල අයින් කරන්න විතරයි තියෙන්නේ මොකේද? ගෙයි. ඔන්නෝක තමයි බින්දුනි මුලාව කියලා කියන්නේ. ඒක කියන්නේ මේ මේක බුදුබණන්ස් දේශනා කරන්නේ මේ මා කියන නිසා පිළිගන්න ඕනේ නැහැ. පොතපතින් ආපු නිසා පිළිගන්න ඕනේ නැහැ ලෝකෙ නිච්ච දේවල් නැහැ කියලා. සිවුරක් පරවගත්ත කෙනෙක් කියන නිසා පිළිගන්න ඕනේ නැහැ මේ ලෝකෙ නිච්ච දේවල් නැහැ කියලා. නිච්ච දේවල් නැතිව මොනව වෙන්න ඕනද? තම තමන්ට ප්‍රත්‍යක්ෂ වෙන්න ඕනේ. නිච්ච දේවල් නැහැ නේන්නම් කියලා. අපිට තාම හිතනවා නම් පිටුදුර දරුවා කියලා කෙනෙක් ඉන්නවා කියලා. දරුවා හැදිච්ච විදිහ මතක් කරලා බලන්න ගලවන්න නිකන් මොකද්ද වගේ නං. කෑලි කෑලි ගලවන්න දුකයි වගේ නං. ප්‍රඥාවෙන් හැදිච්ච විදිහ කල්පනා කරලා බලන්නකෝ. ඔය දරුවා හදන වැඩපිළිවෙලේ ඔබ කොහෙද ඉන්නේ? ඈ? දරුවා හදන වැඩපිළිවෙලේ ඔබ කොහෙද ඉන්නේ? ඈ? එන දරුවා ඔබේ නේද? ඔය දරුවා හදන වැඩපිළිවෙලේ ඔබ කොහෙද ඉන්නේ? කොහෙද බින්? කොහෙවත් නැහැ. ඔබ කොහෙද ඉන්නේ? ගර්භාෂයක් තිබ්බා. ගර්භාෂය කියලා කියන්නේ ඔබද? එහෙනම් ඉතින් අර අපි කලින් දේශනාව කතා කරා වගේ ඔබගේ ෆොටෝ එකක් දෙන්න කියලා කිව්වට පස්සේ මොකේ ෆොටෝ එකක් දෙන්න ඕනද? බිත්තරයක් වගේ එකක් දෙන්න. මේ ඉන්නේ මං කියලා. එහෙනම් ඔබ කියන්නේ මොකක්ද? ගර්භාෂය. ගර්භාෂය කියන්නේ ඔබ නෙමෙයිනේ. එහෙනම් ගර්භාෂයේ ඇතුලේ අවකාශය තිබුණා. ආන්ගේ අවකාශයට ඇවිල්ලා හේතු දෙකක් හේතු වුණා. ඒ හේතු දෙක හේතු වුණාට පස්සේ ඒකට ඇවිල්ලා කර්ම ශක්තියක් හේතු වුණා. ඔබද ගෙන්න ගත්තේ. මම හිතන්නේ ඔබ මොකද්ද කළේ ඔය වෙනුවෙන්? මොකක් කරපු දෙයක් නැහැ පිටකසන. ඒකට පිටුතුරි කර්ම ශක්තියක් ඇවිල්ලා හේතු වුණා. ඒකට තව ඔබ ගන්න ආහාරවල ආහාර කොටස්වල ඒකට ගැළපෙන විදිහට කන්වර්ට් වෙච්ච කොටස් ඇවිල්ල හේත් වුණා. ප්‍රෝටීන් අංශු හේත් වුණා. ඒකට ඇවිල්ලා සෛල හේත් වුණා. එක එක දේවල් හේත් වෙලා ගොඩක් හැදුනා. මොකක්ද හැදුනේ? ගොඩක් හැදුනා. සමූහයක් හැදුනා. මිසක් වෙන මොකක් කරිය හැදුනද? වෙන මොකුත් හැදුන්නේ නැහැ. සමූහයක් හැදුනා. ඔබ දැකලා තියෙනවද දන්නේ අර සතෙක් ඉන්නේ කලිසම් කට්ටා කියලා? කලිසම් කට්ටා මොකද කියන්නේ? මන් දන්නේ. මන් දන්න නම කිව්වේ. එහෙම ඉන්නවනේ එකේ. මම කියන්නේ අනේක ඌද දන්නේ මන් දවසක පෙන්නන්නම් ඔබට. මොකද පාවට්ට? කලිසම් කට්ටා කියලා සතෙක් ඉන්නේ. ඒ සතාට තියෙන ශරීරය. ඒකක ශරීරය කියලා එහෙම එකක් නෑ මෙතන. කෝටු කෑලි කොළ කෑලි එක එක දේවල් ඇහිලා ඒක වටේට හේතු වෙලා තියෙන්නේ. කෑලි පොඩි හේතු වෙලා තියෙන්නේ. කලින් කට්ටගෙන උඩ නෙමෙයිද? දන්නේ මොකද මන් දන්නේ? අන්න එහෙම එකක් ඉන්නවා. ඉතින් එතන තනිකර හොඳට පේනවා පිටුදුර කෑලි ටික එකට එකතු වෙලා තියෙන්නේ කියලා. මිටියක් හැදිලා. ඒ මිටිය මොහකටවත් ඇහිලා හේතු නා නෙමෙයි පිටුදුර. එතකොට අපි දරුවා කියලා බෝ හිතන් ඉන්න එක හැදිච්ච විදිය කල්පනා කරලා බලන්න. හැදිච්ච විදිය කල්පනා කරලා බැලුවට පස්සේ ඔබට තේරෙයි ගර්භාෂය ඇතුලේ ළමයෙක් හිටියේ නැහැ කැලේ ටිකක් ඇහිලා හේතු වෙන්න කියලා. නමුත් මේක ඔබට හිතනව නේද ඒ කැලේ කොට දැක්කට පස්සේ ඒක අස්සෙ මුකෙක් ඉන්නවා කියලාද? ඒක අස්සෙ ළමයෙක් ඉන්නවා ඌ පව් කියලා හිතෙනවා. ඒක නිසා තමයි බුදුහාමුදුරුවෝ දේශනා කරේ ඔය පව් කියලා හිතෙන ළමයා හොයාගන්න මුලින්ම පව් කියලා හිතෙන්න කලින්. මොකද ඔබ ඔය කියන ආරි පරිශ්‍රණය කළේ නැත්නම් පින්තුනේ දුකෙන් අත මිදෙන්න බෑ. මොකද පව් කියන එක අමුණන්න පුළුවන් එකක් ඇතුලේ තියෙනවා. තිබ්බ ගමන් පව් කියන එක ඒකට දානවා. පින් කියන එකත් ඒකට දානවා. ඒකයි වැඩේ. නමුත් පින්තුනේ හැදෙන වෙලාවේ නැති දරුවෙක් ගොඩක් හැදුන එකතු වුණාට පස්සේ කොහොමද ඒක අසින්නේ? ඔය කෑලි ගොඩ එකතු වෙන්න ඔබ නැමති ඔබ නමින් හඳුන්වන හිතින් යම් ප්‍රත්‍යක් එකතු ගලා වෙන්න පුළුවන්. ඒක හරි. ඔබ නැමති ඔබ කියලා හිතාගෙන ඉන්න හිතින් යම් කිසි ශක්තියක් නැත්තම් පරිසරයක් වගේ දෙයක් මොනාරි බොහොම සුළු මට්ටමේ හේතුවක් සැපේ වචරයි. ඉතින් ඒ හේතුව කියලා කියන්නේ දරුවාද එතකොට? ඈ? දැන් මේ හිතන්නකෝ. මේට අවුරුදු ගානකට කලින් ඔබගේ හිතට සිතවිල්ලක් ආවා. දරුවෙක් හිටියානම් කියලා. ඒ හැදිච්ච හිත දැන්කෝ? ඒ හැදිච්ච හිත දැන්කෝ? ඒක දැන් නැහැනේ. ඒ හැදිච්ච හිත මොකද දැන් තියෙන්නේ? මුකුත් නැහැ. අන්නේ හිතෙන් නැගුණා නම් පින්තුතු යම් පරිසරයක් ආන්නේ හිතෙන් නැගිච්ච පරිසරය හේතුවක් උනා වෙන්න පුළුවන්. ඔය හේතු කන්දරාව ඔතන ගොඩ ගෙහෙන්න හේතු කෝටි ගානකින් එක හේතුවක් වෙන්න පුළුවන්. නමුත් දැන් ගොඩ ගැහුනට පස්සේ ඒ හේතු ඒකට අදාළ ඒක අදාළ නෑ පින්තුතු. දැන් දරුවෙක් හිටියනම් කියලා හිතුණට මුලින් දරුවා හැදිලා ඌ මහා අමුක ආලකන්නේ වුණාට පස්සේ මොකද හිතුනේ? හනේ මීට වඩා හොඳයි මොකක් කදාගත්තා නම් මුවහදා ගත්තට වඩා හොඳයි. ඔය කියන්නේ වාගේ පොල් පිත්තා මුවහදා ගත්තට වඩා හොඳයි පොල් පිත්තා කදා ගත්තා. එතකොට දැන් අර හිතිච්ච එකට නිගා කරනවා නේද? එහෙනම් දෙකදිනේ ඔය දැන් හැදිච්ච පොල් පිත්තට ඔය හිතිච්ච ඔබගේ සිතුවිල්ල මාත්‍රයකට සම්බන්ධයක් දැන් නැහැ. ඕකේ. එදා අර කැලිටික එකට ආකර්ෂණය වෙන්න හේතුවක් වෙන්නේ නැති. නමුත් එතනින් එහාට ඒක අදාළ නැහැ. ඒ හිත ඇත්තෙත් නැහැ. ඔගෙ කිසි සම්බන්ධිකුත් නැහැ. නමුත් තාම ඔබට හිතෙන මොකක්ද? ඒ දරුවා කායි කියලාද? මගේ. ඒ දරුවා මගේ කියලා. ඒක මම පුදුම විකාරයක් වගේ දෙන ඔබ. මොකද්ද තියෙන සම්බන්ධය? එහෙම හිතන්නේ. කොහේ තියෙන සම්බන්ධයක්ද තියෙන්නේ? කිසිම සම්බන්ධයක් නැහැ. දැන් ඔබට පුළුවන් නේද පිංගුතුනි ওই විදිහට හිතලා බලන්න, කල්පනා කරලා බලන්න. දැන් මේ ක්‍රම වලට පිංගුතුනි ඔප්පු කරගත්තට පස්සේ ඔබට ඉතාම සරලව බොහොම පහසුවෙන් තේරෙනවා මේ මෙතන එහෙම එකක් නැහැ කියලා. මේකද මොකද එකක් නැහැ කියන එක අවබෝධයෙන් විතරයි තැන්නේ හාවීම නැති වෙන්නේ. තැන් කියන එක නිරෝධ වෙන්න ඕනේ. තැන් තිබුණොත් හා වෙන එක නවත්තන්න බැහැ. තේනද? තැන්හි තමයි මොනව වෙන්නේද? හා වෙන්නේ. තැන් තිබුණොත් හා වෙනක නවතින්නේ නැහැ. එහෙනම් තණ්හා කියන ක්‍රමවේදය නිරෝධ කරන්න නම් මොනව වෙන්න ඕනද? තැන් නැති බව ඔප්පු වෙන්න ඕනේ. ඒකයි කියන්නේ අවිද්‍යාව නිසායි තණ්හා වෙන්නේ කියලා. අවිද්‍යාව වලින් කරන්නේ බින්දුරි තැන් හදනවා. ඒ කියන්නේ මේකස්සේ නැති කාර්යක හදනවා. හැදුණ ගමන් මොකද වෙන්නේ? අන්න තැන් හැදුණා. හැදුණ ගමන් මොකද වෙන්නේ? හා වෙනවා. තැන්නේ හා වෙනවා. තැන්නේ හා වෙච්ච ගමන් මොකද වෙන්නේ? අවිද්‍යාව තණ්හා නිසා ඒක නිසා හට ගන්නවා තව ඵලයක්. මොකද්ද? අවිද්‍යාව තෘෂ්ණා ජාති නැත්නම් දුක. එහෙනම් මට කියන්න ඔබ දුකෙන් අත මිදෙන්න නම් මොකද පළමු කොටම වෙන්න ඕනේ? මොකද අවිද්‍යාව තණ්හා නිසානේ දුක එන්නේ. එහෙනම් දුකට හේතුව අවිද්‍යාව තණ්හානේ. එහෙනම් දුකට ආසන්න හේතුව තණ්හාව. තණ්හාව නැති වෙන්න ඕනේ. තණ්හාව නැති වෙන්නේ කොහොමද? හා වෙන්නේ තැන් තියෙන නිසා. ඕකයි තණ්හාවේ නිරුක්ති. හා වෙන්නේ තැන් තියෙන නිසා. එහෙනම් තැන් නැති බව මොනව කරන්නේද? ඔප්පු කරන්න ඕනේ. තැන් නැති බව ඔප්පු කරන්නේ මොකෙන්ද? විද්‍යාවෙන්. විද්‍යා උදපාදී. උනහම තමයි ආලෝක උදපාදී වෙන්නේ. විද්‍යාවෙන් හැමදේ මේ මේ විද්‍යාව මේ. මේ දින විද්‍යාව. මේ පැත්තර තියෙන අවිද්‍යාව මේ පැත්තර තියෙන විද්‍යාව. මේ පැත්තෙන් බලනවා පේන මහා විද්‍යාව පිළිගනි මේ කෙනෙක් බලන්න පිළිගනි. ඒ කෙනා මේකේ මේ සමුදය දන්නේ නැත්තම් කවදාවත් Nirodhe පේන්නේ නැහැ. ඒ කෙනා මේ පැත්තෙන් බැලුවොත් හැමතිස්සෙම පේන්නේ කාර්යයක් තියෙන එක කියලා ගලවනවා කියලා. නමුත් මේක උදේ ධම්මා හේතුප්පබවා කියලා කල්පනා කරන්න ගත්තොත් එයාට මේක හැදිච්ච විදිහක් පේන්න ගන්නවා. එතකොට තේරෙනවා කාර්යයකට කෑලි ඇවිල්ලා හේතුුනේ නැහෙනේ කියලා. මේ පැත්තෙන් බැලුවොත් පේනවා පිංගතුනි විද්‍යාව. මේ පැත්තෙන් බැලුවොත් පේනවා විද්‍යාව. අවිද්‍යාවෙන් බැලුවොත් කාර්යයක් තියෙනවා. තිබ්බ ගමන් හා වෙනවා. අන්න අවිද්‍යාව නිසා තණ්හාව වෙනවා. අවිද්‍යාව නිසා තණ්හාව වෙනවා. තණ්හා නිසා දුක හට ගන්නවා. එහෙනම් මේ හිතේ දුකක් තියෙනවනේ ඒකට හේතුව මොකද්ද? තණ්හා. තණ්හා වෙන්නේ අවිද්‍යාව. එහෙනම් ওই දුකෙන් හිත මුදවන්න නම් ওই මම කියලා හැඟෙන හැඟීමෙන් හිත මුදවන්න නම් මුකුත් කරන්න දෙයක් නෑ පිටුනේ. විද්‍යා විජ්ජාවුදපාදී. මේ විද්‍යාවුදපාදී වෙන්න ඕනේ. විද්‍යාව නැගී හිටින්න ඕනේ. විද්‍යාවෙන් කරන්නේ එකම එක දෙයයි. මොකද්ද? කැඩෙනවා බිඳෙනවා නැහෙනවා වෙනසෙනවා ජරාවටපත් වෙන ඊය කැතයි ගුණුයි ගඳ ගන්නවා ඈ එහෙම කරා කියලා බින්දෙ තැන්හි හා වෙන එක නවතින්නේ නැහැ එහෙම කරාට පස්සේ වෙන්නේ තැන්හි ගැටෙන එක තැන තියෙනවා ඒක තමයි කැඩෙන්නේ කාර්යක තියෙනවා මෙතන කාර්යක තියෙනවා කාර්යකට තියෙන තණ්හා වයින් කරන්න කාර්යක ඇතුළේ වයර් තියෙන්නේ කියලා කල්පනා කරන ඔක ගලවල වැළොත් මේ ඔක ඇතුළේ තියෙන්නේ ඔයිල් වයර් මියෝ කාපු කම්බි ඉතින් බ්‍රෑන්ඩ් නිව් කාර් එකක් ගත්තොත් වැඩි අවුල් වෙනවානේ දැන් කොහොමද තණ්හා නැති කරන්න කියන්නේ බලන්න දැන් ඔය කියන ක්‍රමයට තණ්හාව නැති කරන්න නම් බ්‍රෑන්ඩ් නිව් කාර් එකක් නෙමෙයි ගන්න වෙන්නේ මොන කාර් එකක්ද ඔය හබක් වෙච්ච කාර් එකක් ඇයි ඉතින් ඒ කාර් එක ගලවලා බලන්න එපා ගලවලා බැලුවට පස්සේ ඒක ඇතුළේ තියෙනවා කුණු වෙලා තියෙන ඕනේ නරක් වෙලා තියෙන්න ඕනේ. පණුව ගහලා තියෙන්න ඕනේ. මීන ගහලා තියෙන්න ඕනේ. මලකඩ කාලා තියෙන්න ඕනේ. එතකොට තමයි තණ්හාව අයින් වෙන්නේ. එහෙම වෙන්නේ නැහැ. එතකොට වෙන්නේ බින්දුරි තැන් එක ගැටෙනවා. තැන් එක ගැටෙනවා කියලා කියන්නේ දුක නැති වුණාද? නැහැ. එතකොට අප්‍රියව කියනක සමුදේ වෙනවා. අප්‍රියව කියලා කියන්නේ මොකද්ද? අප්‍රිය සම්පයෝගෝ කියන බුදුහාමුදුරු දේශනා කළේ මොකක් විදිහට දේශනා කළේ? අප්‍රිය සම්පයෝගෝ දුක්ඛෝ. අප්‍රිය සම්පයෝගෝ දුක්ඛෝ කියන தත්ත්වයටපත් වෙනවා. මේක පිළිතුර ඔබ හරියටම ගන්න ඕනේ අදහස. නැත්තම් අර පිළිතුරි මොනවා කතා කරත් අන්තිමට මැක්කාගෙන කතා කරනවා වගේ. කැරකිලා ඇහිල්ලා. කැඩෙනවානේ බිඳෙනවානේ නැහෙනවානේ වැඩක් නැහැනේ. වයස් දෙනවනේ තේරුමන්නේ අතහැලා දාන කුණු වෙනවා. ඔන්නෝම ගන්නව අදහසක්. ඒ අදහසටපත් වෙලා ඒ ක්‍රමයට තණ්හාව කයින් කරන්න යනවා. ඔහොම තණ්හාව කයින් වෙන්නේ නැහැ. තණ්හාව කියලා කියන්නේ හැම එකකට නෙමෙයි. තණ්හාව කියලා කියන්නේ හැමතිස්සෙම පිටුනේ ෆික්ස් දෙයක් මත ඇටැච් වෙන ක්‍රමවේදයකට තණ්හා කියලා කියනවා. ෆික්ස්තාවය කියන එක මේ ලෝකේ ෆික්ස් දේවල් නැති බවයි වටහන්න ඕනේ. ෆික්ස් කියලා කියන්නේ නිච්ච කියන එකට අනිච්ච කියලා කියන්නේ ෆික්ස් දේව නැති බව අනිච්චයි මේ තියෙන අනිච්චයි කියන එක බලන්න බුදුරජාණන් අනිච්චයි කියලා හිතනකොට මොනතරම් නිදහස් වෙනවද කියලා අනිච්චයි කියලා හිතනකොට බින්දුනේ පළමු කොටම හිතෙන්න ගන්නවා මම කියලා කියන්නේ මොකද්ද කියලා දැන් ඔබ කියනවා නේද මේ ඉන්නේ ඔබ කියලා හරි ඔබ කවදින්ද ඔබ වුනේ කවද්ද ඔබ ඉපදුනේ දැන් ඔබ දැන් අතීතේ පොද මතක් කරන්නකෝ ඔබ කියන්නේ ඔබගේ පටන් ගන්න කවද්ද උනේ මම කියන්නේ මේ අත්දැකීම ගැන මේ අත්දැකීම ඔය ඔබ ගැන කවදදන්ද ඔබ හිතන්නේ එහෙම නිච්චි නෑ නේද එහෙම කාටද මතකද මේ මේ අහවල් මොහොතේ ඉඳලා තමයි මේ මම ගැන මම මේ කතා කරන්නේ කියලා එහෙම නෑ නිකන් ඔය ආසන්න අතීතයක් තමයි ඔය මතක මම ඉන්නවා කවදදන්ද එහෙම දන්නේ නැහැ ඉතින් මං ඉන්නවා කවදද දන්නේ දන්නේ බලන්න මෙගෙන චුතිපටි සන්ධිය සිද්ධ වෙද්දී දැන් ඔබ හැදෙනවා කියලා ඔබ කිව්වට ඔය කියන අවස්ථාවේදී බින්දුතුනේ තනිකරම මේ විශ්වයට එකතු වෙච්ච ශක්තියක් උදව් වෙන්නේ. ඒ ශක්තියත් එක්ක තව මේ ලෝකේ විද්‍යාමාන වෙන රූප ඇවිල්ලා හේතු වෙනවා. දැන් මෙහෙම හිතන්නකෝ. වැලි ටිකක් තියෙනවා විසිරිලා උදැල්ලක් අරගෙන ඉවරලා ශක්තියක් එකතු කරලා ඒක වැලි ගොඩක් බවට පත් කරනවා. ওই වැලි කන්ද ඊට පස්සේ අපි ඒකට කියන මොකක් කියලාද? වැලි කන්ද කියලා. ওই වැලි කන්ද ওই විදිහට විද්‍යාමාන වෙන්නේ බින්දුතුන යම් ශක්තියක් ඒක ගැබ්බෙලා තියෙන තාක්කල් විතරයි. ඒ ශක්තිය ඒ විදිහට නැති වෙච්ච ගමන් ওই වැලි කන්ද ආයේ මොනව වෙන්න ගන්නවද? ඕක විසිරෙන්න ගන්නවා. එතකොට ඔතන යම් කැලී ටිකක් පිංගුතුනේ ඔතන හේතු ටිකක් එකට හේතු වෙලා ගැළපිලා බැඳිලා තියෙනවා නම් ওই විදිහට ගැළපිලා බැඳෙන්න ඔතෙන්ට ශක්තියකුත් හේතු උනා. මිසක් ඒ ශක්තිය එන වෙලාවේ ඔබ එතන හිටියේ නැහැ මතක තියාගන්න. ඔය කියන ඔබ කියලා නමින් හඳුන්වන ඔය කියන පද්ධතිය ආරම්භක අවස්ථාවේ ඔබ කියලා එකකට කර්ම ශක්තියයි රූප කොටසුයි ඇවිල්ලා හේතුනේ නැහැ පිංගුතුනේ. ශක්තියකුයි රූපකටසකුයි ඇවිල්ලා හේත් වුණා. ඒත් එක්කම හිතක් හැදුණා. ඒ හිත හැදෙන වෙලාවේ ඒක හිත හේතු කරගෙන අවිද්‍යා තෘෂ්ණා ක්‍රියාත්මක වෙලා ඒ මොහොතේ ඒකට මම කියලා හැඟුණා. හැබැයි ඇත්තටම කල්පනා කරලා බලන්න මම පස්චේක ජාතයි. මූල හේතු පුරේ ජාතයි. ඒ කියන්නේ ඉස්සෙල් හැදෙන මොකද්ද? ඉස්සෙල් මුකුත් තිබුණේ අවකාශය. ශුන්‍ය අවකාශයක්. ආන්ගේ අවකාශයේ හේතු දෙකක් ඇහිලා එකතු වුණා. ඒ හේතු දෙක එකතු වෙන වෙලාවෙත් ඔබට ඇහිලා හේතු වුණාද? නෑ. ඔබ කොහෙවත් නෑ හේතු වෙන වෙලාවේ. ඒ හේතු වෙච්ච නිසා අපි හඳුනේ ඒක හේතු කරගෙන හිතක් කියලා එකක් ඔකට ඇහිලා හේතු වුණා. ඕන් ඔය තුනම හේතු කරගෙන ඒ හේතු නිසා අවිද්‍යාව තුෂ්ණා සක්‍රිය වුණා. ඒ හේතු හතරම හේතු කරගෙන අවිද්‍යාව තණ්හා හේතුවෙන් ජාති කියලා එකක් ඔතන හැදුනා. ආන් එතකොට තමයි ඔබ බිහි වුනේ. එතකොට තමයි ඔබ බිහි වුනේ. මුලින් බිහි වුනේ මොනවද එතකොට? පිළිගනි ඔබට ඇවිල්ලා හේතු එකද හේතු ඇවිල්ලා ඔබට හේතු නැහැ. හේතු උනාට පස්සේ ඔබ හැදුනා. ඔබ හැදුනාද? අවිද්‍යාව තෘෂ්ණා නිසා ඔබ කියලා හැඟෙන එකක් හැදුනා. එහෙම ගන්න නැද්ද? ඒ හැඟෙන එකක් හැදෙනවා. ඒක එක්තරා විද්‍යාමාන වීම. ඒකට කියන ජාති කියලා. එහෙනම් ඔබ කියන එක පච්චේක ජාතයි. ඒක පස්සේ හැදුන එකක් වෙයි. ඔබට ඇවිල්ලා හේතු උන්නේ. දැන් කල්පනා කරලා බලන්න පිළිගන්න මුලට හොයාගෙන ගියොත් එහෙම මුලටම ගියාට පස්සේ අන්තිමටම තියෙන જાතිය දෙකට කැඩුවට පස්සේ එතන තියෙන මොකද්ද? අවිද්‍යාව තෘෂ්ණා ඔන්න જાති ඉවරයි. බන් ආපස්සට යන්න. මම කියන්නේ තේරෙනව නේද? මුලටම ගියාට පස්සේ මුල මොනවද තිබුණේ? මුකුත් නැහැ. එතෙන්ට හැලි ඉවරලා ශක්තියකුත් මේ ලෝකේ තියෙන රූප කොටසකුත් ඇහිලා හේතු වෙනවා. හේතු වුණාට පස්සේ ඒ හේතුව නිසා හිතක් ඇවිල්ලා හේතු වෙනවා. මම මේ කියන තාලෙට කියන්න එපා. රහාමුදුරු කටින් මොකද්ද ඊළඟට කියන වචනේ මුල් කොටස අල්ලගෙන ඉතුරු කැලල කියන්න එපා. තාලෙට කියන්න එපා. ඔබ අවබෝධයෙන් කියන්න. ඒකට හේන පිළිවෙල හිතක් හේතු වුණා. ඔය කැලල තුනම හේතු වෙලා තියෙනකොට අවිද්‍යාව තෘෂ්ණා කියන හේතුව හේතු වුණා. ඒක හේතු වුණාට පස්සේ ඔය කාරණා හතරම හේතු කරගෙන මම කියන හැඟීම ඔතෙන්ට හේතු වුණා. දැන් ඕකනේ ඔබගේ මුල, ඔබගේ ජීවිතේ මුලටම යන්කෝ. මුලටම ගිහිල්ලා පළවෙනි හිතේ හැදිච්ච જાතිය ගන්නකෝ. ආන් ඒ જાතිය කියන එක බෙදන්. ඒක දෙකට කඩපු ගමන් තියෙන මොකද්ද? જાති හේතු අවිද්‍යා තෘෂ්ණා. අවිද්‍යා තෘෂ්ණා කියන දෙක කොටස දෙකට කඩපු ගමන් ඔබ කියන එක එතනින් එහාට ඔබ කියන එක ගැන කතා කරන්න බෑ. ඔබගේ කතාව එතනින් අවසන්. එතනින් එහාට අවිද්‍යා තෘෂ්ණා තියෙනවා. තමන ජනිතින හේතු කියන බන් අවිද්‍යාව තෘෂ්ණා තියෙනවා. හිතක් තියෙනවා. ශක්තියක් තියෙනවා. රූප කොටසක් තියෙනවා. ඔච්චර ඇති. ඒකෙන් ඊට පස්සේ අපි අවිද්‍යාව තෘෂ්ණා කියලා ලයින් කරා කියමුකෝ නිකන්. දැන් මොනවද තියෙන්නේ? හිතයි ශක්තියකුයි රූපෙකුයි. ඒකෙන් හිතත් අයින් කරා. දැන් මොකක් තියෙන්නේ? ශක්තියකුයි රූපෙකුයි. ඒකෙන් රූපෙත් අයින් කරා. දැන් මොකද තියෙන්නේ? ශක්තිය. ශක්තිය අයින් කරා. දැන් මොකද මැද්ද ඉතුරුනේ? ඔබද? ඔබද ඉතුරුනේ? මොකුත් නැහැ. ආපස්සට බලාගෙන ගියාට පස්සේ වින්දුනේ ඔබට පෙනේ කොහොමත් ඔබ කියලා එකක් නැහැ කියලා. ඔබ කියලා ගන්න නැහැ ඔක ඇතුලේ. මුලින් තිබුණෙත් නැහැ. අගින් තියනවද? අගිනුත් නැහැ. මුලත් නැහැ, අගත් නැහැ, මැදත් නැහැ. ඔය කිසිම තැනක ඔබ කියලා එකක් නැහැ. නවත් වින්දුනේ. ඔය හිතර හැංගෙන කාරණාවක් තියෙන මොකද්ද? ඔබ කියලා ෆික්ස් එකක් මේ ලෝකේ තියෙනවා කියලා. ඔය ෆික්ස් එක තිබුණාට පස්සේ වින්දුනේ ඒකට හේතු කරන හේතු වෙනම තියෙනවා. ඒ ඔක්කොම සංකල්පීයයි. ඔය මමට හේතු කරන හේබු දැන් මේකේ මම කියලා එකක් වෙනම තියෙනවා පිටු ඊට අමතර තව කොටසකුත් තියෙනවා දැන් අවිද්‍යාව තෘෂ්ණා නිසා හැදෙන එකක්නේ මම කියන සංකල්පේ ධර්මාසනෙමෙ ඔය කියන එකට අමතරව තව කොටසකුත් තියෙනවා පිටුනේ මේ ඇහිලා මොකද්ද නාම රූපේ මේ නාම රූපේ කියන එකේ මම කියලා වෙනම එකක් තියෙනවා මේකටත් කෑලි හේතු කරනවා ඇහිලා මේකට රත්තරන් මාල හේතු කරනවා පබළු මාල හේතු කරනවා ඈ කීක જાතිය හේතු කරනවා කියන නාම රූප වලට නාමෙට හේතු ගන්න බෑ රූපෙට යන්තම් හේතු කරගන්න නාමෙට දෙකතු කරනයි තියෙනවා අමාරු ඕකට එකතු කරනවා ඊට පස්සේ මෙතන හැදෙනවා බගින් තව එකක් මොකද්ද මේ මම කියන එක මේකටත් දේවල් හේතු කරනවා හිල්ලා නමුත් එක දෙනික මේක හිල්ලා නැති එකක් මේ අම මේ කියන්නේ තේරෙනවද මේක ඇහිලා කොහොමද ඔන්න නැති එක දැන් මෙන්න මේකටත් ඇහිලා දේවල් හේතු කරනවා ඒ කියන්නේ මගේ ළමයා කියන්නේ කොහෙට හේතු කරන ළමයා කියන එක ඇහිලා මම කියන එකට හේතු කරනවා ඒ දෙක එකට හේතු කරලා ඊට පස්සේ ඒකට කියන මොකද්ද පවුල කියලා අනේ සම්බවමෙන් මම කියන එකට ඇහිලා හේතු කරනවා කවද ළමයා නෙමෙයි මහත්තයා මම කියන සංකල්පයට ඒක සංකල්පයක්. එහෙම ගන්නෑ කොහොමද මේක ඇතුලේ? ඒ සංකල්පයට හේතු කරනවා මහත්ය කියන සංකල්පය. සංකල්ප කියලා දන්නේ නැහැ. මහත්ය කියන එක හේතු කරනවා. හේතු කරාට පස්සේ වෙනතුනේ ඒ සංකල්පය තව තීරුව වෙනවා. ඒ කියන්නේ ඒක තව ඇත්තක් වෙනවා ඊට පස්සේ. ඒ සංකල්පය ඊට පස්සේ ඒකට ඊට පස්සේ මොකද කියන්නේ? අපේ පවුල කියලා එනවා ඊට පස්සේ. ඊට පස්සේ ඒකට තව එකක් හේතු කරනවා හැල්ලා. මොකද ඒ? දරුවා කියලා හේතු වෙන 2 3 4 5 6 7 9 දුසිම හේතු කරනවා. ඔන්න ඒ ටික හේතු කරා. ඊට පස්සේ ඒකට තව හේතු කරනවා මගේ නිවස, මගේ ගේ, වතු පිටි, ගේ දොර, ඉඩ කඩන්. ඒගොල්ල මේක දැන් මේ මම කියන සංකල්පය අස්සර බිනුදුරි තව සෑහෙන දේවල් එකතු කළා. එතන දැන් වෙනමම කතන්දරයක් තියෙනවා. වෙනමම කතන්දරයක් තියෙනවා. නතේ කාමායානි චිත්‍රානි ලෝකේ සංකප්ප රාගෝ පුරිසස්සකාමු හරි තියෙන්නේ. ඕකට ඇවිල්ලි වෙලා තව 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 කෑලි කෑලි ටිකක් හේතු කරාට පස්සේ ඕන් ඔතන විද්‍යාමාන වෙන මොකද්ද? එතන දැන් තියෙන තවත් ලෝකයක්. ඒ ලෝකේ පින්දුනේ තනිකරම බොරුවක් මත ගොඩ නැගිච්ච ලෝකයක්. මුල්ම කාරණාව අස්සේ පින්දුනේ ඕක තනිකරම බොරුවක්. ඒ කියන්නේ ඕක ඇතුලේ ඔය ෆික්ස් එක පල් බොරුවක්. එහෙම ගන්න නෑ. මුලට ගියාම මේක පේනවා. ඒ බොරුවට තව මොන එකතු කරගන්නවද? තවත් ඒවා ඇවිල්ලා හේත්තු කරගන්නවා. හේත්තු කරලා බෙගදුනේ බොරුව මත ලොකු ලෝකයක් ගොඩනගෙනවා. විශාල ලෝකයක්. දුක්ඛා ලෝකේ පටිච්චිත. මේ බොරුව නැමැති දුක මත ඒ බොරුව නැමැති දුක වට කරගෙන ඒකට තව 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 කෑලි හේත්තු කළ මිනුදුනේ දුක මත ගොඩනැගෙන මොකද්ද ලොකු ලෝකයක් ආන්ගේ ලෝකේ ගැන තමයි බුදුහාමුදුරුව මොනෝ කරන්න කිව්වේද කලකිරෙන්න කියලා කිව්වේ ආන්ගේ ලෝකේ ගැන තමයි උන්වහන්සේ දේශනා කරේ ඕන් ඔය ලෝකේ ගොම බින්දුවක තරම්වත් වටින දෙයක් තියෙනවා නම් මං උඹලට ඔය ලෝකේ අත්හරින්න කියන්නේ නැහැ මිනුතුනේ කියලා මොකද බින්දුතුනි ඒ ලෝකෙ කියලා කියන්නේ තනිකර බොරුවක් මත කෑලි හේත්තු වෙලා හැදිච්ච ලෝකෙ. බුදුපියාණන් වහන්සේ
ඒක කියන්නේ බුදුන්හස කියනවා නිවනත් බොජ්ජංග වැඩිමත් හැර අන් සැපයක් මම පණවන්නේ නැහැ මේ සත්වයාගේ හිතට කියලා. ඒ කියන්නේ බුදුන්හස දේශනා කරන්නේ මේ ලෝකේ ගැන කලකිරීමත් කලකිරීලා අවසන් වෙලා මේකෙන් අත මිදීමත් කියන එක තරම් සූයක් මම පණවන්නේ නැහැ කියලා හරි බුදුරජාණන් කියන කාරණාව. මොකද මේක සම්පූර්ණයෙන් අදාළ කාරණාවක් නෙමෙයි මේ තියෙන්නේ. නවත් පිටුනේ මේකට මේකක් තියෙනවා කියලා හිතලා මේකට කාරණා ටික හේතු වුණාට පස්සේ පිටු දෙතනින් එහාට 11 මහා ගින්නකුත් මේකට ඇවිලෙනවා. මේ නියම වැඩේ පිටු. බොරුවට හරියට නිකම් පිටුනේ අර පන්දන් තියෙනව දැකලා තියෙනව නේද? මුලින්ම පිටුනේ නැති පන්දමක් කියලා එකක් බලන්න වෙන විදිහයකට. මුලින්ම වෙන්නේ පිටුනේ එතන රෙදි කඩක් හරි අරගෙන ඉවරලා ගුලියක් ගහ ගන්නවා. නේද? ගහගෙන ඉවරලා බිඳුලේ ඒකට තව ලී කෑල්ලකුත් අමුණ ගන්නවා. අමුණගෙන ඉවරලා හේත් ඔය කාරණා ටික ඔක්කොම එකට හේතු වුණාට පස්සේ ඒකට බිඳුලේ අවිද්‍යාව තෘෂ්ණා කියන භූමි තෙල් ටිකකුත් දා ගන්නවා. දැන් මොකක් වෙන්න විතර තියෙන්නේ? දැන් මොකක් විතර විතුරු ඊට පස්සේ තියෙන්නේ? ගිනි ගන්න. ඒකයි කියන්නේ මේ ලෝකයේ සම්පූර්ණ දුකක් කියලා බුදුබණ වහන්සේ. 11 මහා ගින්නෙන් ඇවිලෙනවා කියලා කියනවා. මෙන්න මේ concept එක මේක ඇතුලේ ගොඩ ගැහුණාට පස්සේ බින්දුතුනි එකම එකයි දැන් වෙන්න තියෙන එකට මොකද්ද වෙන්න තියෙන්නේ? හොස් ගාලා ගිනි ගන්නවා. 11 මහා ගින්න කියන්නේ ඒකට. අවිද්‍යාව තෘෂ්ණා කියලා කියන්නේ බින්දුතුනි ඕකට වැටෙන භූමි තෙල් ටික. ওই ටික වැටිච්ච ගමන් බින්දුතුනි මේක හෝ ගාලා ගිනි ගන්න ගන්නවා. දැන් මේ ගිනි අරන් දැවෙන එක තමයි. මොන හරි දෙයක් වුණාට පස්සේ විතර මේ ලෝකියම් විපර්යාසය සිද්ධ වුණාට පස්සේ මේ හේතුන්ගේ වෙනස් වීම සිද්ධ වුණාට පස්සේ ඒවා වෙන විදිහකට පේන්න ගන්නවා. වෙන විදිහකට පේන්න ගත්තට පස්සේ විතර මේ මගේ මාව මරන්න කවුරු හරි එනවා කියලා හැඟෙන්න ගන්නවා. මාව මරන්න එනවා කියන ගිනි ජාලාවෙන් ඇවිලෙනවා. දරුවා මැරුණා කියලා හිතෙනවා. දරුවා මැරුණා කියලා ගිනි ජාලාවෙන් ඇවිලෙන්න ගන්නවා. මහත්තයා මාව දාලා ගියා කියලා හිතෙනවා. මහත්තයා දාලා ගියා කියන ගිනි ජාලාවෙන් ඇවිලෙන්න ගන්නවා. තමන්ගේ වස්තු දීපල නැති වුණා කියලා හිතෙනවා. හිතෙනවා විතරයි. හිතනවත් එක්කම ගිනි ජාලාවෙන් ඇවිලෙනවා. ප්‍රියේ විප්පයෝගෝ දුක්ඛෝ කියන මහා ගිනි ජාලාවක් ඇවිලෙනවා පිටුදුනි මේක ඇසුරු කරගෙන. මේ ශරීරත් එක්ක දැවෙනවා ඔකට. ඔබ දැකලා ඇති නේද? මිනිස්සෙගේ හිතක් පිටුදුනි ඕනවට වැඩි දුක් පීඩාවට පත් වෙද්දී ගත්තර මේ ශරීරයට දරන්න බැරි වෙනවා පිටුදුනි. ඒ තරම් ගිනි ගන්නවා ඇතුලේ. සීයේ නැතුව වැටෙනවා, කලන්ත දාලා වැටෙනවා. ලෙඩ වෙනවා. එහෙම ඔබ දැකලා ඇති. බලන්න මේකද මොනසාර සුන්දර දහමක්ද කියලා මේ අපි කතා කරන්නේ නේද? ඔබට පේන්නේ නැද්ද මේකතුරු මේකෙන් 100% මත මෙදෙන්න පුළුවන් පාරක් ඇරලා තියෙනවා කියලා? ඔබට ප්‍රත්‍යක්ෂ නැද්ද මේකතුරු තාම මේක ඇතුළේ සත්‍යයක් නැහැ කියලා? ඔබට තාම ප්‍රත්‍යක්ෂ නැද්ද මේකතුරු මේ ලෝකේ ෆික්ස් කිසිවක් නැහැ කියලා? මේකදී ඕක හිතුණත් ඔබට ප්‍රීති බක්කා භවිස්සා මේ ප්‍රීතිය වලදලා ජීවත් වෙන බ්‍රහ්මෙක් වගේ ඉන්න පුළුවන්. ඔය කොටස විතරක් තේරුණා. මේ ලෝකේ ෆික්ස් දේවල් නැහැ කියලා. මේ ලෝකේ ෆික්ස් දේවල් නැහැ. කොහොමද දන්නේ? මට ප්‍රත්‍යක්ෂයි නැහැ කියලා. ඔබ තේරුණා? ආන්නතර තමයි පිටු මේ කාරණාව හරියට වැටහින්නේ. එතකොට තමයි පිටු ඔබ මේ සම්බුද්ධ ශාසනය වල පිහිටන්නේ. නැත්තම් පිටු හැමදේසෙම ඔබගේ මානසිකත්වයේ මේ ශාසනය තුල ඉන්න එක ඩිපෙන්ඩ් වෙනවා තවත් කාරණාවක් නිසා. ඒක තවත් දෙයක් නිසා පදනම් වෙනවා. අරයා මග වඩනවා නම් ඉතින් තමයි මාත් වඩන්නේ. එච්චර මග වඩපු කෙනෙක් ගෙදර යන්න පුළුවන්ද? එහෙනම් මාත් යනවා. ඔන්න ඔයගේ මෝඩ අදහස් වලට එනවා. ඒ වෙ ගන්න නැහැ පිටි. අර ගුරු ස්වාමීන් වහන්සේ නිතර කියන්නේ හේ. ඔබ වහන්සේලවත් ඔබ මේ දායක පින්වත් පිරිසවත් ඔය කවුරුත් ඉන්න නිසා නෙමෙයි මම මේ සාසනීය ඉන්නේ කියලා උනා නිතර කියනෝ නේද? මම කියනනේ. ඔබ මේ හැමෝම දැන් මේ හිට වෙනකොට මේ කවුරුත් මෙහි නැති වුණා. මට ඒක මාත්‍රයකවත් ගාන නැහැ කියලා යුතුමයි කියන්නේ නිතර. මොකක් නිසාද කියන්නේ? උන්නාසයේ බිඟතුනේ හැමතිස්සෙම අවබෝධ කරගත්ත දහම මතයි ජීවත් වෙන්නේ. ඒක බොරු කරන්න බෑ කාටවත්. ඒ නිසා ඔබත් එහෙම වෙන්න ඕන බිඟතුනේ. ඔබ හිට වෙනකොට බිඟතුනේ මේ ආරාමේ කවුරුත් නැහැ. ඔබ විතරයි ඉන්නේ. මොකද කරන්නේ? ඔබට අදාළ නැහැ ඒක. ඔබට හිතනොත් එහෙම වෙගිතුනේ මේ ඔක්කොම ගිහිලා තියෙන හැමෝටම එන බොරුවක් තේරලා තියෙන මේ මටත් එහෙනම් බොරුවක් වෙන්න ඇති තේරිලා තියෙන කියලා හිතනවනේ කියලා ඔබට ඇත්තටම තේරිලා තියෙන බොරුවක් මිසක් ඔබට තාම මේ කියන්නේ මොකද්ද කියන එක තාම තේරිලා නැහැ. අනිත් කෙනා අනිත් අය මේ ඉන්නවද නැද්ද? හාමුදුරුවෝ ඉන්නවද නැද්ද? අනගාරික අනගාරිකා පිරිස ඉන්නවද නැද්ද? ඕක ඔබට අදාළ කරන්නේ නෙමෙයි. ඔබට තේරුම් ගන්න තියෙන්නේ ඇත්තටම මේ ලෝකේ ෆික්ස් දේවල් තියෙනවද නැද්ද? ප්‍රත්‍යක්ෂ අවබෝධ කරගන්න. නැත්තම් නෑ එච්චරයි. ආයෙ පින්තුනේ බුදුහාමුදුරුවෝ හෙල්ල කිව්වත් නැත්තම් නෑ. දැන් බුදුහාමුදුරුවෝ හෙල්ල කිව්වොත්ම නෑ මෙතන කාර් එකට තමයි කෑල් දෙක හේතු කරේ කියලා කිව්වොත්ම පිළිගන්නවද? එහෙම කොහොමද වෙන්නේ? කාර් එකට කෑල් දෙක හේතු කරේ නෑනේ. එහෙනම් බුදුහාමුදුරුවෝ හරි කිව්වොත් එහෙම පිළිගන්නේ මෙතන කාර් එකක් තියෙනවමයි කියලා. මොකද කියන්නේ? හාමුදුරුවනේ එහෙනම් අපි ගලවමුද ඔය කොටස් ටික? ඔබ බුදුහාමුදුරුවෝ ඔප්පු කරලා පෙන්නන්න ස්වාමීනි ඔබ වහන්සේ කියන එක වැරදිනේ. එහෙනම් ඔබ වහන්සේ කියන්න බලන්න මේකට කොයි කැලේ ටික හේතු කරාට පස්සේ කාර් එක හැදුනේ කියලා. උන්වහන්සේට ඔප්පු කරලා පෙන්නන්න ස්වාමීනි ඔබ වහන්සේ කියන එක වැරදි කියලා. එච්චරයි. අපි දැන් බුදුහාමුදුරුවෝ සිවුරු ඇරිය කියලා. මොකද්ද ඔබට කියන්න තියෙන්නේ? ඉතින් මට ඒක අදාළ ගන්න මේ. මටවත් එක්සම මේක නිච්චද නිච්චද අනිච්චද කියලා. මට මේ ලෝකේ තවදුරටත් පිළිගන්නේ නැති කාරකක් පස්සේ යන්න පිස්සු නෑ. ඔන්න ආවද ඔබට එන්න ඕනේ. මට මේ ලෝකේ තවදුරට නැති මමෙක්ව රමණය කර කර මේකේ ඉන්න කිසි අවශ්‍යතාවයක් මට නෑ. මොකද මමෙක් මේක ඇස්සේ නෑ රමණය කරන්න. මමෙක් මේක ඇස්සේ නෑ තව එක්කෙනෙකු ගෙනහැලා කසාද බඳින්න. පිස්සුද? දැන් මේක ඇස්සේ එකක් ඉන්නේ පැය තව එකෙකු ගෙනහැලා හේතු කරන්න. මුලින්ම නේද? ඉතින් ඔබට කවදාවක සිතුවිල්ල පහළ වෙන මේක කසාදයක් බඳින් මොන විකාරයක්ද? කොහොමද එහෙම වෙන්නේ? ඒකයි කියන්නේ ඉතින් මේ ටික හොඳට බින්දුනේ ඔබට හවු වෙනව නම් ආයි බින්දුනේ ඔබගේ ආයි. ඔබගේ ආයි හැරිල්ලක් නැහැ. ඔබගේ බින්දුනේ ආයි මේ ලෝකෙට යamak ඔබගේ නෑ ආයි. ඉතින් බින්දුනේ මේක ඇස්සේ ඔබ නැත්තම් එහා පැත්තේ තියෙන එක ඇස්සේ ගෑනු කෙනෙක් ඉන්නවයි. නේද? මේක ඇස්සේ ඔබ නැත්තම් එහා පැත්තේ ඉන්න එක ඇස්සේ පිරිමි කෙනෙක් ඉන්නවද? ඔබ වින්දුතුනේ එයාව ජීවිත ලං කරගන්නවා කියලා කියන්නේ. මොකද්ද ලං කරගන්නේ? මොකද ඒක ඇතුළේ හිමිකක් නැහැනේ ලං කරගන්න. ඉතින් ඔය අදහසක් ඔබට එනකොට මං එයාට සත්‍ය ප්‍රේම බුංග රාජයා වගේ මං එයාට ආදරෙන් බැඳිලා ඉන්නේ කියලා කිව්වොත් ඔබට හිතෙන ආදරෙන් බැඳෙන්න කලින් බැඳින්න තියෙන මොකටද බලාපිය කියලා බලන්න. ඔය කියන ආදරේ කොහෙටද පණවන්නේ කියලා බලන්න. ඒ කියන්නේ මුකුත් නැහැ කියන එක මේ කියන්නේ නෑ. එහෙම නෙමෙයි කියන්නේ. මේ පණවන්නේ කොහෙටද ඔය ආදරේ දාන්නේ? මම මාගේ දරුවාට පුදුම විදිහට ආදරේ. ආදරේ දාන්න කලින් දරුවා කියලා කියන්නේ කොහෙටද ඔය ආදරේ දාන්නේ? ආන්ගේ දාන්න තරම් නැති වෙනකොට තමයි පිටුනේ අන්නේ ආදරේ කියන හාවීම දුරු වෙන්නේ. නැතුව දරුවා වයසට යනවා, දරුවා ලෙඩ වෙනවා, ඕවෙන් ඕවහ කරන්න, ඕව නිරෝධ කරන්න බෑ. මොන ප්‍රත්‍යක්ෂ ක්‍රමවේදයක් තියෙන ඔය ටික ඔක්කොම වැටුණාට පස්සේ පිළිගනි ඔබට තාමත් පින්තුනි දරුවෙක් ආදරයක් තියෙනවා නම් අයියෝ දුක්ඛ ජාති පුනප්පුන තමයි මොනවා කියනවද මන් දන්නේ මට තේරෙන්නේ නැහැ අnder දෙමල වගේ දරුවාට ආදරේ මොකක් දරුවාට ආදරේ කියන්නේ කොහේ ඉන්නේ එහෙම එකක් කරන්නේ මේ පුත්තාති ධනම්මාති තිබාලෝ විහංජති අත්තායත්ත නොනත්ති කුතෝ පුත්තු කුතෝ ධන ආයි පිටු මේ වගේ අවස්ථාවන් ඔබටයි ලැබෙන්නේ නැමෙ නෑ පිටු මේ සසර දුකින් ඈතර වෙන්නේ ආයි නෑ මේ යන්නේ ඉරිවැටනවා පිටු මේ කෙලින්ම ආයි 100ට ලක්ෂයක් කෙලින්ම හරි පියෝ ආයි ක්‍රිස්ටල් ක්ලීන් ආයි ඔබට මේ 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 සියලු දුකෙන් අත මිදෙන්න ඔබ බලාපොරොත්තු වෙන්න බාපි කිතුනේ ආයි නම් අවස්ථාවක් හම්බෙයි කියලා මේසා සාර සද්ධර්මයක් මේසසරේ ආයි නම් අහන්න හම්බෙන්නේ නැහැ පිගතුනේ මේකේ මුකුත් කල්පනා කර කර ඉඳිල්ලක් නැහැ පිගතුනේ වැඩෙත් තියෙනවා ටූල් එකක් තියෙනවා කරන්න විතරයි තියෙන්නේ. ඒක කියන්නේ විදිහට අපි ඒක කලින් කතා කරේ. අපි ඒ තරම් හරි වාසනාවන්තයි කියලා. කල්පනා කරන්න, හිතන්න, පතන්න හරිද, හරිමද, එහෙම ගන්නෑ. හරිම තමයි. ආයි කිරි ගහට එනවා වගේ. ආයි එක දෙකක් නැහැ. කරන්න විතරයි තියෙන්නේ. ඒකයි කියන්නේ මේ අවස්ථාව කිසිම කෙනෙක් මගහැර ගන්න නම් එපා පිංගසුනි. ඔබට තේරෙන්නේ නැතුණට කමක් නැහැ. වැටෙන්නේ නැතුණට කමක් නැහැ. බුදුහාමුදුරුවෝ කකුල අල්ලගෙන ඉන්න. අතහරින්න නම් එපා. මේ ලෝකෙින් ඔක්කොම නෑ අපි ලෝකෙ උලා කරන උඹට ඕන නිවන් දකන් කියලා කිව්වොත් ඔබට මොකද්ද කියන්නේ තියෙන්නේ? ඔව් වල මං තනියෙන් නිවන් දකින්න කියලා ඉන්න. කොණ්ඩ කෙලින් තියාගෙන ඉන්න බින්දුරි යම් දවසක් ඔබට එයි. ඔබට මේකින් තොර ලෝකයක් නැති. මේ ඉන්න පිරිසේ වගේ තමයි. අපිට පේනවා මේ ඉන්න පිරිසකින් බොහෝ පිරිසක් දීර්ඝ කාලෙම මේකත් එක්ක වැටිලා මේකත් එක්ක කියලා කියන්නේ ආරාමෙත් එක්ක නෙමෙයි. මේ ශාසනෙත් එක්ක වැටිලා ඉන්නේ. මේ ඉන්න බොහෝ පිරිස මේ ඉන්න හැමෝම වගේ අලුතෙන් මිනිසුත් එහෙමයි. ඒසා පරිසරයක ඔබට ලැබිලා තියෙන මහා පිනකට බේකදින ඕන්න ඔය පරිසරයත් ඕක රමණීය කරගෙන ඉන්න රමණීයානි අරඤ්ඤානි යත්තන රමති ජන වීතරාගා රමිසන්ති නතේ කාම ගවේසිනු. මේ අරණ්‍යක ජීවිතය රමණීය කරන්න බොහෝම සතුටින් ඉන්න. අහෝසුකම් කිය කිය හැමතැනම කී කියන්නේ හිතින්. අපේ හරි කිවට ගවන්නේ නැත්තම් අල්ල ගිහිලා පිස්සු ගෑන් එක දාලා කිස්සු කුඩ මේ මොකද්ද මේ සුඛයක් ගැන කියු කියන්නේ මේ ගෑණි කියලා. ඒක කියන්න එපා. නමුත් ඔබ හිතින් කී කියා ඉන්න. අහෝසුකම් අනේ කවදාවත් සාක්ෂාත් කරගන්න බැරි වෙච්ච මේ සසරේ තියෙන උතුම්ම ඵලය, ඒ උතුම්ම නිදානේ මේ ජීවිතේ මගේ ජීවිතේට ලැබිලන්න තියෙන කියලා. ආන්ගේ ප්‍රීතිය මේ නිතර සැරිසරන්න. මේ අත සැරිසරන්න. බ්‍රහ්මෙක් වගේ ජීවත් වෙන බුදුපියන් වහන්සේට බින්දුතුනේ අර උන්වහන්සේ එක්තරා ගමකට වැඩියට පස්සේ බ්‍රහ්මේ මාර්යා ඒ ගමේ ඉන්න මිනිස්සු ඔක්කොටම ආවේශ වෙලා උන්වහන්සේගේ දානේ වේල දුන් නැතුව හිටියන්නේ. ඒ ලැබිලට පස්සේ යවන උන්වහන්සේ පීඩාවේ දෙන්නේ කියලා. පවිතු මාර්ය මම ඔබව දන්නවා. මං ඉන්නේ බ්‍රහ්මෙක් වගේ ප්‍රීතිය වන්දල බල කියලා. මේ රහතන් වහන්සේ මේ බුදු කෙනෙක් ගැන බින්දුතුනේ කතා කරන්නේ. උන්වහන්සේ ලබලින නිදහස සීල දුකින් අත මිදලා ඉවරයි. උන්වහන්සේ වැඩේ කරලා ඉවරයි බින්දුතුනේ. උන්වහන්සේ රායි මේ ලෝකෙ මුකුත් වරි වෙන කිසිම දෙයක් නැහැ. සුවසේ නිදනවා. ඒ කියන්නේ හොඳ මෙට්ටයක් තියෙන නිසා. පිදුරු ගොන ගුණත්, ගල් කන්ද ගුණත් වැලිගොඩ ගුණත් උන්නාසෙලා සුවසේ නිදනවා. මොකද නිදා ගන්නකොට බය නැහැ, ශෝක නැහැ. ඇහැරෙනකොට බය නැහැ, ශෝක නැහැ. ලබන්න දෙයක් නැහැ. සියලු දුකින් අත මිදලා ඉවරයි. නව තීමුදිරි බලන රහත් නොවිච්ච උතුමෙකුට ඔයහා සමාන ප්‍රීතියකට එන්න බැරිද කියලා. උන්නාසෙ රහත් වෙලා නැහැ. නවතුන් උන්නාසෙ දන්නවා පාර. ශෝකෙන් අත මිදෙන විදිහ 100%ක්ම දන්නවා. දුකෙන් බයෙන් සදාටම නිදහසන විදිහ 100%ක්ම දන්නවා. සියලු දකින් අත මිදින විදිහ 100%ක්ම දන්න ඕක හිතන උතුමන් වහන්සේ නම මහ ප්‍රීතියෙන් ඉන්නේ. ඒකයි අපේ සමාජ ගුරු ස්වාමීන් වහන්සේ කියන්නේ මට නිවන් දකින්න ඕන නැහැ දැන් කියලා. කියනවා නේද එහෙම? මට උනේ ඒ වෙලාවේ ප්‍රීතියෙන් ඉන්න කියලා. මොනවා එහෙම කියනවනේ? ගෞණස කියන්නේ පිටු දේශනාවල අරියත් උනා කියලා ඉතින් තව පොඩ්ඩක් ඉතින් ඔය තියෙන ප්‍රීතිය වැඩි වෙයි. දැනු සතුටින් නම් ඉන්නේ ආයි මොකද ආයි කරා යමුද මේ මොකද? ඔකට දුක් විඳින දින. හරි ගෞණස කියන එක. හරියට හරි. ඉති පූර්ණ වශයෙන් සතුටටපත් වුණා කියන එකයි පිළිගන්නේ 80ක 90 සතුටටපත් වුණා කියන එකේ මොකක්ද තියෙන වෙනස? පොඩි වෙනසක් තියෙනවා. ඒකට ඔච්චර දුක් විඳින්න ඕනේ. ඒක කියන්නේ මේ මගවන්න කෙනෙක් නම් පිළිගන්නේ මේ දහම තුල ඉස්සරහට යන කෙනෙක් නම් පිළිගන්නේ ඒක නා හැමදෙසෙම ඉන්න ඕනේ මහා පුදුම ප්‍රීතියකින් ප්‍රසාදයෙන්. ඔබ තුල ඒක අපිට පේන්න ඕනේ. එතකොට තමයි පිළිගන්නේ අපිටත් මේ හැමෝටම මහා යාපතක් කියන්නේ මොකද ඔබ දකින්න හැම කෙනාටම මේ ශාසනය ඇත්තක් නේ කියලා හිතෙනවා. එයාටත් හිතෙනවා අනේ අපිටත් පුළුවන් නිවන් දකින්න කියලා. ඔබත් එහෙම ආපු අයනේ. ඔබ දවසක මේ ආරාමයට ආපු දවසක ඕක කොහොමරි ගමන්නේ. මේ ශාසනය තුල පිංගුතුනි නිවිච්ච මේ නිදාසුවයක් මාත්‍රයක් හර විඳින ස්වාමීන් වහන්සේ නමක් ඕ කවුරු හරි ඒ කෙනෙක්ගේ ඒ මානසික ස්වභාවය දැකලා ඒ සංසුන් ඉඳුරන් දැකලා ඒ ඉරියව් ගති පැවතුම් අදහස් ඒ වහල ඒව දැනෙලා ඒ නිසා වෙන්න තින ඔබත් අදිෂ්ඨාන ගන්න නැත්තේ නේද? ඉතින් ඒ ගමන තව කෙනෙකුට දෙන්න පුළුවන් ඔබ ඒ විදිහටම කටයුතු කළාම පැහැදිලිද හැමෝටම? ඉතින් එහෙනම් ඔය විදිහට ඔබ කල්පනා කරලා බලන්න තව කාරණා කීපයක් තියෙනවා නමුත් අපි අද ඒකට වෙලාව නෙමෙයි දැන් වෙලාව ගිහිලා තියෙන්නේ අපි ඒක තව දවසක හිමින්සරේ කතා කරමු හොඳයි පින්තුනි එහෙනම් අපි මෙතනින් අද අනුශාසනාව සමාර කරමු හොඳයි එහෙනම් සෑම්සර්නව සීපත් කරගන්න උදාසන පටන් මේ දක්වා කාලය පුරාවටම සද්ධර්ම ශ්‍රවණය කළ සාධාම් මානසිකාරය කළ දහම් දේශනා සංවිධානය කළ දේශනා කළ කරගන්න දෙන සීලම පුණ්‍ය කුසල ශක්තියෙන් සියල්ල සීපවත් කරගන්න මේ කරගන්න දෙනවා සීලම පුණ්‍ය ගංගා කුසල ගංගා පළමු කොටම අප සිර දිනාට මාර්තෙන් ධර්මයෙන් අනුශාසනා කරාම කරන්නා වූ ආරාමයේ ගුරු හාමුදුරන් වහන්සේ ඇතුළු සීලම් මග වඩන්නා වූ ස්වාමීන් වහන්සේලා ඇතුළු සෑම සිරුණාට මේ පින් හිදී පැතිරි පිහිටත්වා ඒ වගේම ලෝකාත්‍රේ කොහේ වේ තැනක මග වඩන්නා වූ භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා කියන සිවුවනක් පිරිස කෙරෙහි මේ පින් හිදී පැතිරි පිහිටත්වා ඒ වගේම පුණ්‍ය භාරය කටයුතු කරන්නා වූ හැම කෙනාට කෙරෙහි මේ පින් හිදී පැතිරි පිහිටත්වා ඒ වගේම දායකාරකාදීව සහ සම්බන්ධ වෙලා ඒ කටයුතු කරන හැම කෙනාටත් ඒ වගේ ඔබගේ මව් දෙමාපිය හිමි මිත්‍ර ඥාති හැම කෙනාටත් මේ ලෝක රට ලෝකේ පාලනය කරන සංවර්ධනය කරන සංවිධානය කරන හැම කෙනාටත් මේ පින් විනීපී පැතිරි පිහිටත්වා ඒ පින් විනීපී පැතිරි පිහිටීම තුලින් යටි හැදවිල දෙවෙනා වූ රෝගාබාධ ගහවල උපද්‍රවාණ වෙන කොට වෙන හිරබන්ද නැත්නම් ඒ සියල්ල කසා දුරින් භූත වේත්වා අටානුව රෝග නමවනවා පියාදි 203ක් කාන්තරය නැත්නම් ඒ සියල්ල කසා දුරින් භූත වේත්වා දස කුසලින් මිදෙත්වා දස කුසලේ වඩත්වා දස පුණ්‍ය ක්‍රියාම් කරත්වා නිවිසනසී නිබ්බාන පරම සුඛයෙන් සුඛිතර වේත්වා කියලා සාදු කර දෙල පින් අනුමෝදන් කරන්න. ඒ වගේම මොහොතකට සීපත් කරගන්න පිංගතුනේ මේ ශ්‍රී සම්බුද්ධ ශාසනය දේශනාවේ ශාවකයන් වහන්සේලා ආරක්ෂා කරන්නව සක් දෙවිඳු ඇතුළු සියලු පරිවාර සේනා පිරිස චාතුරු මහරජක දිවි ලෝකේ වැඩ වාසය කරන දුතරාෂ්ට්‍ර විරුද්ධ විරූපක්ෂ වෛශ්‍රෝණ කියනව සතර වරන් දෙවි මහරජවරු සහ එයාගේ පරිවාර සේනා පිරිස පොළොව තලයේ පඩ නගනේ ඩබවලෝ දක්වා වැඩ වාසය කරන සියලුම සම්මැද්දෘෂ්ටික දේව සමයන් වහන්සේලා මේ ස්ථාන භූමියට ආරාධනා පිට මෙහි දහම් ශ්‍රවණය කරන්න පෙමිණියම් පිරිසක් ඉන්නවනේ හැම කෙනාද මේ පින් විහිදී පැතිරි පිහිටත්වා ඒ වගේම කොට පිහිටාකාරසාර රැකවරණයක් කරනවා ශ්‍රී විෂ්ණු කතරගම සමන්පත්තිනි දෙලි මුණ්ඩ අයියා නායක ගම්බාර බණ්ඩාරාදී නානන්දම් ගුත්තලින් පෙනී සිටින සම්මැද්දෘෂ්ටික දේව සමයන් වහන්සේලා හැම කෙනාම සීපත් කරගන්න ඒ සිදුනා කරේ මේ පින් විහිදී පැතිරි පිහිටීම තුලින් ඒ දෙවියන්ගේ දේවානුභාවයේ ඉර්ධිය බලයේ තේජස පටිභාණ ඥානෙ තවතත් වඩා වර්ධනය වෙත්වා චිරාත් කාලය ශ්‍රී සම්බුද්ධ ශාසනයේ දේශනින් සාවකෙන් වහන්සේලා සුරකිව ආරක්ෂා කරගන්න හේතු වාසනා සේකසීත්වා දස කුසලයෙන් මිදෙත්වා දස කුසලයේ වඩත්වා දස පුණ්‍ය ක්‍රියම් කරත්වා නිවිසන සී නිබ්බාන පරම සුඛයෙන් සුඛිතර වෙත්වා කියලා දෙවියන්ට පින් අනුමෝදන් කරා. ඒ වගේම සීපත් කරගන්න අනාදි මාස සසර පුරාම යනු එක්කල්පය පුරාම මේ පැමිණි ගමනේදී භාෂා සම්බන්ධ වෙලා මල ගියා වූ ඥාති හිත මිත්‍රාදී මව දෙමාපිය වූ සෑම සුදු නම සීපත් කරගන්න. ඒ වගේ උපන්දාපරණ මේ දක්වා කාලය පුරාට භාෂා සම්බන්ධ වෙලා මල ගියා වූ ඥාති හිත මිත්‍රාදී මව දෙමාපිය යම් පිරිසක් ඉන්නවනේ හැම කෙනාම සීපත් කරගන්න. ඒ වගේම අද දවසේදී මේ ධම්ම අනුශාසන සහ සම්බන්ධ වෙන්න සවරණය කරන්න මේ ස්ථාන භූමියේ පැමිණියව මල ගියව ඥාති මිත්‍රාදී යම් පිරිසක් ඉන්නවනේ හැම කෙනාම සීපත් කරගන්න. ඒ වගේම සසර පුරා මේ බන්ධන වල සහ සම්බන්ධ වෙලා ඉන්න පලිගන්න බලාගෙන සිට අමනුසාදී යම් පිරිසක් ඉන්න හැම කෙනාම සීපත් කරගන්න. මේ කරගන්න දෙන සීලම පුණ්‍ය කුසල ශක්තිය නියය කෙරේ වීදී පැතිරි පිහිටත්වා ඒ පින් වීදී පැතිරි පිහිටීම තුලින් ඊය දුකට ගියා වෙලා ඉන්නවනේ ඒ තැඟුලෙන් අතහැල්ලම විදිර සම්දොර සුකුතියත් බාලබත් ආදාස කුසලෙන් මිදෙත්වා දස කුසලේ වඩත්වා දස පුණ්‍ය ක්‍රියාම් කරත්වා නිවිසනසී නිබ්බාන පරම සුඛයෙන් සුඛිතර වෙත්වා කියලා සාදු කාරයදල පින් අනුමෝදන් කරා. ඒ වගේම සීපත් කරගන්න පිළිගනි මේ කරගන්න දුනා අනන්ත ප්‍රමාණ මහා පුණ්‍ය කුසල සත්ත්වින්ගේ මහා අනුභවයේ ඒකාන්ත මෙහෙතු වාසනා කරගෙන ඒ වගේම පත්‍යානුමෝදනා පුණ්‍යානුමෝදනා කිරීම තුළ නැගී ගියව සීලම් පුණ්‍ය කුසල සත්ත්වින් සියල්ලත් ඒකාන්ත මෙහෙතු උපනිශ්‍රේ කරගෙන මේ මෙහි මඩල මත නැවත වරක් ලක්ෂ ගණනින් හරියතුන් වහන්සේලා පහළ වෙත්වා කියලා දර සාදුකාර දෙල අධිෂ්ඨාන කරා. අවසාන වශයෙන් හැම කෙනාම සීපත් කරගන්න මේ කරගන්න දුනා අනන්ත ප්‍රමාණ මහා පුණ්‍ය කුසල සත්ත්වින්ගේ මහා අනුභවයන් ඒකාන්ත මෙහෙතු වාසනා කරගෙන ඔබ අප සිරු දෙනාටම මේ ජීවිතය තුළේ මේ මනුසත් භවයේ තුරදී බුදු පසේ බුදු මහරහතන් වහන්සේලා නිවිසන සීපෙමිනවදාල නිත්‍ය මංගල පරම සුන්දර අමෘත මහ නිර්වාණ ධාතුව සාක්ෂාත් කර ගන්නට මේ සීලු පිංසල් අප සෑම සිල් දනාටම ඒකාන්ත මෙහෙතු මිනිස්රීම වේවා කියලා සාදු කර දෙලා දිස්ථාන කරා. සෑම සිල් දනාට මේ ආපදක් වේවා නිබ්බහන පරම සුඛින් සුඛිතර වෙත්වා. සබ්බිහිතියෝ යජ්ජන්තු සබ්බ රෝගෝ විනස්සතු මාතේ භවත්වන්තරායෝ සුඛේ දීඝායුකෝ භව භවතු සබ්බ මංගලං රක්ඛන්තු සබ්බ දේවතා සබ්බ බුද්ධානුභාවේන සබ්බ ධම්මානුභාවේන සබ්බ සංඝානුභාවේන සදා සත්‍ත්‍ය භවන්තු තේ අභිවාදන සීලිස්ස නිච්ඡං වද්ධා ප්‍රචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩන්ති ආයවන්නු සුඛං බලන්ති සදනා කියනවා.